නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු සම්බුද්දස්ස හොඳයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි එහෙමනම් අපි දුට්ට දෝෂ ශික්ෂාපදේ නවත්තපු තැන ඉඳලා ඉතිරි ටික සාකච්ඡා කරන් යන් මේ ශික්ෂාපදේ අපිට තව කොටස් කීපයක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර මූලික විනිශ්චය අපි කතා කළා. එදා අපි පෙළ කුතන සන්නස නැත්තේ. ශික්ෂාපදයට එනකන් අපි ආව නේද? එහෙම. අට කතාවේ අපිට තියෙන්නේ 422 නේද? හා. එහෙමයි. එහෙමයි සන්නස. එහෙමයි. අර භූතාරෝචන සික්ඛාපදානීති සබ්බාණී වෙහි ඉමානි ඒක පරිච්ඡේදානි කියලා කරා දෙක. එතන ඉවර කරේ නේ සෝ. හොඳයි එතකොට කෙටියෙන් අපි ආපහු මතක් කරොත් බුදුරජාණන් වහන්සේ දබමල්ල පුත් ස්වාමීන් වහන්සේට මෙත්තිය බුම්මජක භික්ෂුන් වහන්සේලාගෙන් ලැබිච්ච චෝදනාව නිසා ඒ අධිකරණයේ විසඳලා එතනදී භාගිතුන් වහන්සේ මෙත්තියා භික්ෂුණීව නාසනය කරන්න කියලා ඊට පස්සේ භාගිතුන් වහන්සේ මේ කාරණාවත් ඔක්කොම සලකලා මම බොහොම කෙටියෙන් කියන්නේ ඉතින් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදේ පනවා වදාලා යෝපන භික්ඛු දුට්ටෝ දෝසෝ අපපතීතෝ අමූලකේන පරාජිකේන ධම්මේන අනුද්ධන්සේ. එතකොට සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ නමක් බව දැන දැන උපසම්පදාව තියෙන බව දැන දැන පැහැදිලිද? හැබැයි නමුත් ඒකෙදී අර විනිශ්චය විශේෂයෙන් ආවා ඒකම ඊළඟට කියන්න. පළවෙනි කාරණේ තමයි උපසම්පදා ලාභී සහ පරාජිකා නොවන බව දැන දැන අමූලික වූ පරාජිකා ආපත්‍යකින් චෝදනාවක් කළොත් චෝදනා කරන භික්ෂුවට සංඝාධිශේෂ ඇවැත් කියලා කිව්වා. ඒක තමයි ශික්ෂාපදේ ප්‍රධාන කාරණය. ඊට පස්සේ එදා කිව්ව කොටසත් එක්ක මතක ඇති එතනදී භික්ෂුන් වහන්සේ ඇත්තටම පරාජිකාද නැද්ද කියන එකවත් අදාළ නැහැ. සුද්ධ දිට්ඨිය තියෙනවා. උන්වහන්සේ උපසම්පදා ලාභී කියන අදහස චෝදක භික්ෂුවට තියෙන්න ඕනේ. පැහැදිලිද? ඇත්තටම පරාජිකා වෙච්ච කෙනෙක්ට පරාජිකා වෙලා බව දැන දැන කරන චෝදනාව අමූලික නැහැනේ. මෙතන අමූලික චෝදනාවක් බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ බොරුවක් බවට පත් වෙන්න ඕනේ. නමුත් මේ බොරුව චාවන අදිප්පාය නිසා සාසනයෙන් චුත කරන අදහස නිසා සංඝාදිශේෂයක් මෙතනදී බුදුරජාණන් වහන්සේ පනවා වදාලා. එතකොට ඒ කියන චෝදනාව ඇවතට අංග බවට පත් වෙන්නේ විශේෂයෙන්ම සමීපයට අත්වා කියලා කියවනේ නේද? එතකොට එතනදී සමීපයට අත්වා කියන එක අපි අර්ථ ගත්තේ දස්සන සවන උපචාරයේ ඉඳලා ඇහෙන පේනතෙක් මානේ ඉඳලා චෝදනාව එක්කෝ තමන් කරන්න ඕනේ එහෙම නැත්නම් වෙන කෙනෙක් ලව්වා ඒ චෝදනාව කරවන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට ඒ සමීපේ ඉඳලා තමයි මේ කී ආපත්‍ය වෙන්නේ. තියෙන්න ඕනේ සන්නස. චාවන අදිප්පාය තමයි මෙතනදී මේ විශේෂයෙන්ම. එහෙම. සංගසිස වෙනවා. හේතුව අර පිරිසිදු දෘෂ්ටියනේ තියෙන නිසා. ඒක ඒ අමූලක චෝදනාව නිසා තමයි ආපත්‍ය වෙන්නේ. පරාජිකා වෙලා. ඒක එයා දන්නේ නැහැ. චෝදක භික්ෂුව දන්නේ නැහැ. චූදිතයා දන්නවා. නමුත් චෝදක භික්ෂුව නොදැන කරොත් වෙනවා. එයා පරාජිකා වෙලා හිටියත් වෙනවා. ඒකයි. මොකද මෙයා බොරුවක් කියන බව දැන දැනනේ ඔය කියන්නේ. එයා දන්නේ නැහෙනේ ඇත්තටම. ඒකයි. ඒකයි අර පුද්ගලෝ ආපන්නෝව අනාපන්නෝව ඔන්නෝම් පාටයක් තිබ්බා. එයා පරාජිකාවට පත් වුණා හෝ නොවුණා හෝ සුද්ධ දිට්ඨිය තියාගෙන චෝදනාව කරොත් ආපත්‍ය වෙනවා. එහෙම මේක අසම්මුඛී කරොත් නම් දුකලා වෙන බව පේන්නේ නේද? චාවනදිප්පාය නිසා නැති තැන කිව්වොත් පණිවිඩයක් අර එමේ යවුවොත් එහෙම තමයි. එතනදිත් සාසනය කියන එක දූතෙක් හරියවන එක මුක සාසනයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කටින් කියන පණිවිඩේ නැත්තම් ලියුමක් ලියලා ඒ වගේ චෝදනා. එතකොට සංඝාදිශේෂ වෙනවද නැද්ද? ඔව් සංඝාදිශේෂ වෙන්නේ නැහැ එතනදී. සම්මුඛයේ මේක දැන් සමීප භාවයේ තියෙන්න එපා. එතකොට ඕක තමයි ප්‍රධාන වශයෙන් කතා කරේ. එකයි මේ 422 දෙවෙනි ඡේදයේ අයම් පණ චෝදනා නාම දූතංවා පණ්ණංවා සාසනංවා ඔන්නෝම විස්තරේ කිව්වා. ඊට පස්සේ එතන මේ භූතාරෝචන ශික්ෂාපදයේ දුට්ටුල්ල වාචා ශික්ෂා ප්‍රත්‍යක්ඥානේ වාර එක පරිච්ඡේදය කියලා කියන්නේ අර කියන කෙනාට ඇහෙන්න. ඊට පස්සේ ඒවං කාය වාචා වශයෙන් ච අයන් දුවිදාපි චෝදනා. දැන් මේ චෝදනාව ආපහු කාය වාචා වශයෙන් මේ දෙවදෑරුම් වූ චෝදනාව නැවත කොටස් කීපයකට ආය බෙදනවා. දිට්ඨ චෝදනා, සුත චෝදනා, පරිසංකිත චෝදනා යති ත්‍රිවිධා honti. දැන් කයින් වචනයෙන් කරනම චෝදනාව දැකීම නිසා මුල් කොට චෝදනාවක් කරන්න පුළුවන්. කෙනෙක් පරාජිකා වෙනවා දැක්කයි කියලා. ඒක බොරුවට කරොත් තමයි ආපත්‍ය. පැහැදිලිද? කෙනෙක් පරාජිකා වුණා කියලා ඇහුවයි කියලා බොරුවට කරොත් මේ සංඝාදිශේසයි. එතකොට පරිසංකිත සැකකිරීමක්. ওই විදිහට චෝදනාව එතනත් තුන්වැදෑරුම් වෙනවා. අපරාපි චතුබ්බිදා හෝති. තවත් කොටස් හතරක් තියෙනවලු මේ චෝදනාව කරන ක්‍රම. පොදුවේ මේ කතාව කියන්නේ සංඝාදිශේසේම වෙන සිද්ධියම නෙවෙයි. චෝදනාවක් කරන්න පුළුවන් ක්‍රම තවත් හතරක් තියෙනවලු. ඒ හතර තමයි සීල විපත්ති චෝදනා. මේව පැහැදිලි කරනවා. ආචාර විපත්ති චෝදනා, දිට්ඨි විපත්ති චෝදනා, ආජීව විපත්ති චෝදනා කියලා මෙන්න මෙහෙම කොටස් හතරක් තියෙනවා. තත්ත ගරුකාණං දින්නං ආපත්ති කන්දාන. ගරුක වූ ආපත්ති ස්කන්ධ දෙකක් තියෙනවලු. ආන ඒ කියන ගරුක ආපත්ති ස්කන්ධ දෙකෙන් යම්කිසි භික්ෂුවකට චෝදනා කළොත් ඒ චෝදනාව සීල විපත්ති චෝදනාව කියලා කියනවලු. මොනවද මේ ගරුක වූ ආපත්ති ස්කන්ධ දෙක? පරාජිකා සහ සංඝාදිශේස කියන මේ ගරුක ආපත්ති ස්කන්ධ දෙක. එතකොට පරාජිකාවකින් චෝදනා කරොත් නම් සංඝාදිශේසයි, සංඝාදිශේසයකින් චෝදනා කරොත් නම් පචිති නේද? ඒ විදිහට තමයි බෙදෙන්නේ. දැන් මේ චෝදනාව පොදුවේ මේ කියන්නේ ක්‍රම හතරක් තියෙනවා. පළවෙනි එක තමයි සීල විපත්ති චෝදනා. ඒතර සීල විපත්ති කියලා ගන්නෙ බාරාජිකාව සහ සංඝාදිශේස. ඇයි මේ ආපත්‍ති කන්දානම් කියනකොට මේ කන්ද පදේ උතෙන්ට යොදන්නේ? මොන අර්ථයෙන්ද? රාශි අර්ථයෙන්, සමූහ අර්ථයෙන්. ඇවැත් කඳු ස්කන්ධ, ඇවැත් සමූහය. දැන් පරාජිකානම් හතරක්. භික්ෂුණීන් එක්ක 8ක්. එතනනේ සංඝාදිශේස 13ක්. භික්ෂුණීන්ට නම් 17ක් මට මතක. ඒ විදිහට මේ සමූහාර්ථෙන් ආපත්‍ති කන්ද කියලා කියන්නේ දෙකම යනවා. ඒවත් නිසා සීල විපත්ති කියලා තමයි ගන්න. විපත්ති හතරක් තියෙනවානේ. මේ විපත්ති හතරෙන් සීල විපත්ති කියන්නේ පරාජිකා සහ සංඝාදිශේස. ඒතර ඒ විපත්තියකින් චෝදනාව තමයි සීල විපත්ති චෝදනා කියලා කියන්නේ. දුස්සීල නැහැ. සීල විපත්තියක් වෙලා අර දුස්සීල නැහැ. දුස්සීලයි කියලා කියන්නේ කෙලින්ම පරාජිකයි. මේක ගරුක ලහුක ભેදේ එහෙම බෙදෙනකොට සංස ගරු වලට අර දෙකම දානවා. එහෙම. ඊළඟට අවශේෂානං වශයෙන් ආචාර විපත්ති චෝදනා. ඉතිරි ඒවායේ වශයෙන් ආචාර විපත්ති චෝදනා. මොනවද ඉතිරි ඒවායේ වශයෙන් ආචාර විපත්ති චෝදනා කියලා කියන්නේ? ඔව් දැන් පචිතීකින් එහෙම චෝදනා කරොත් මොකද වෙන්නේ? දුෂ්කටයක් වෙනවානේ. අපි හිතමු නිසංගියකින් චෝදනා කරනවා කියලා. මොකද වෙන්නේ? ඉතින් පරාජිකා සංඝාදිශේස හැර ඉදිරි ඔක්කොම ආචාර විපත්ති. එහෙම තමයි සලකන්නේ. නිසංගියාදියත් එහෙම තමයි. පාටිදේශනීය ඒ ඔක්කොම සීකියා. ඒව එහෙම තමයි ගන්න වෙන්නේ ආචාර විපත්ති විදිහට. ඊට පස්සේ මිච්ඡා දිට්ටි, අන්තග්ගාහික දිට්ටි වශයෙන් දිට්ටි විපත්ති චෝදනයක. ඉතින් මිත්‍යා දෘෂ්ටිය සාස්වත උච්ඡේදාදී අන්තග්‍රාහක දෘෂ්ටි ආජීව හේතු පඤ්ඤත්තානං චන්නං සික්ඛාපදානං වසේන ආජීව විපත්ති චෝදනා වේදිතබ්බා. විශේෂයෙන් ආජීවයේ හේතු කොට කැඩෙන්න පුළුවන් ශික්ෂාපද කීයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද 6ක් තියෙනවලු. විශේෂයෙන් ඒ ශික්ෂාපද 6 වශයෙන් ආජීව විපත්ති චෝදනාව දත යුතුයි. ඒ කියන්නේ ඒ ශික්ෂාපද 6 අරගෙන භික්ෂුවකට චෝදනා කරනවා. ඒකත් ආජීව විපත්ති චෝදනා කියලා කියන්න පුළුවන්. මොනවද මේ ශික්ෂාපද 6? පළවෙනිම ශික්ෂාපදේ තමයි උත්තරී මනුස්ස ධම්ම ශික්ෂාපදේ. ඒ පරාජිකාව. එතකොට එතනත් ආජීව විපත්ති චෝදනාවක් විදිහටත් ඒක සැලකෙනවා. සීල විපත්ති චෝදනාවක් වෙන්නත් පුළුවන් ඒක. මොකද කෙලින්ම පරාජිකයි කියලා කිව්ව. පැහැදිලිද? ඊට පස්සේ කුල දූෂණ ආදියත් ගොඩක් ශික්ෂාපද තියෙනවා සන්නංශ. මේකෙදි ටීකාචාරන් වහන්සේත් කියනවා අර ප්‍රධාන වශයෙන් භාගිතුන් වහන්සේ පණවපු ශික්ෂාපද වෙනත් හේතු නිසා වුණත් පැනෙව්වත් ආජීවයත් හේතු කරගෙන ඒකත් එක හේතුවක් සලකලා පණවපු ශික්ෂාපද 6ක් තියෙනවා. ඒ 6 තමයි පළවෙනි එක උත්තරි මනුස්ස ධම්මං උල්ලපති. ආජීව හේතු ආජීව කාරණා පාපිච්චෝ ඉච්ඡාපකතෝ අසන්තං අභූතං උත්තරි මනුස්ස ධම්මං උල්ලපති ආපත්ති පරාජිකස්ස. මේ පළවෙනි එක. ආජීව හේතු ආජීව කාරණා සංචරිත්තං සමාපජ්ජති. සංචරිත්ත සංඝාදිශේෂයේ දෙවෙනි එක. ඇයි මිනිස්සුන්ගේ පණිවිඩ ගෙන යාම කියන එක ආජීවය අපිරිසිදු කරගෙන කරන්න පුළුවන්නේ? ආජීව හේතු ආජීව කාරණා යෝ තේ විහාරේ වසති සෝබික්කු අරහාති භනති පටිවිජානන්තස්ස ආපත්ති තුල්ලච්ඡස්ස. උත්තරි මනුස්ස ධර්ම ශික්ෂාපදයේම වක්‍රාකාරයෙන් කියනකොට තුලසියක් වෙනවනේ. ආන්නේ තුලසියත් ආජීව හේතුව සඳහා පනවපු ශික්ෂාපදයක් විදිහට ගන්නවා. පැහැදිලිද? ඒ තුලසිය. ඊට පස්සේ ආජීව හේතුවෙන් ප්‍රනීත භෝජන නොගිලන්න තමා උදෙසා ඉල්ලීමෙන් වන පචිතිය. ඒකත් ගන්නවා. භික්ෂුණීන්ට ප්‍රනීත භෝජන නොගිලන්න ඉල්ලීමෙන් ඒ පාටිදේශනීයක් වෙනවා. ඒ පාටිදේශනීයක් ඊට පස්සේ සූපේ ඕදනේ නොගිලන්න තමා පිණිස ඉල්ලා වැළඳීම දුකුලා වෙන සේකියාව. මෙන්න මේ කියන ශික්ෂාපද 6 විශේෂයෙන් ආජීව විපත්තිපත්ත්‍යා ඉමාච ආපත්‍යෝ ආපජ්ජති. ආජීව විපත්තිය නිසා වෙන ආපත්‍ති 6. ඊට පස්සේ විමති නෝදනී ආචාර්යන් වහන්සේත් ඕක කියනවා. මේ ශික්ෂාපද 6 විශේෂ වුණාට තව ශික්ෂාපද තියෙනවා. ආජීවය අපිරිසිදු කරගෙන බිඳින්න පුළුවන් ශික්ෂාපද තියෙනවා. දැන් අපි හිතමු කුටියක් හදාගෙන පහසුවෙන් ඉන්න ඕනේ කියලා තමන්ගේ ආජීවය අපිරිසිදු කරගන්න හොරකම් කරලා බඩු හොයනවා කියලා හිතන්නකො. ඒතකොට අදින්නාදානී ආජීව හේතුවෙන් බිඳගන්නේ. පැහැදිලිද? එහෙමත් ශික්ෂාපද තියෙන ප්‍රධාන වශයෙන් මේ 6 තමයි මෙතනදි මේ කියන්නේ. මේ තියන්නේ එකයි තින් ආජීව හේතුපීතාසං ආපජ්ජනං සන්ධායවං උත්ත. ආජීව හේතුවෙනුත් මේවට පැමිණෙන්න පුළුවන්. ආජීව හේතුපි පඤ්ඤත්තානං ඉති අත්තු. පණවනකොට ආජීවයේ හේතු කරගෙනත් මේ ශික්ෂාපද පැනෙව්වා කියලා කියන්නේ. නිදාන කතාව සමහර කිට වෙන එකක් වෙන්න පුළුවන්. නමුත් භාගිතුන් හස්සේ නම් ශික්ෂාපදයක් පණවද්දී තව කාරණා රාශියක් බලලා තමයි ශික්ෂාපදේ පණවන්නේ. දැන් අපිට සමහර ශික්ෂාපදවල අර්ථ තෝරන්න කිව්වහම ඒකනේ. දැන් නිදානීදි මෙහෙම එකක් නෙවෙයිනේ උනේ ශික්ෂාපදේ, නමුත් මෙහෙම එකක් තියෙනවා කියලා හිතෙනවා. නමුත් භාගිතුන් හස්සේ නිදානේ හේතු කරගන්නේ එක හේතුවක් විතරයි ඒක. නමුත් ඊට වඩා තව හේතු ගානක් බලලා ශික්ෂාපදය අඩු කරන්න ඕනේ අඩු කරලා, වැඩි කරන්න ඕනේ වැඩි කරලා, සුදුසු කාලෙට සමහර ඒවා අඩු කරලා, සුදුසු කාලෙට සමහර ඒවා වැඩි කරලා අවසාන වෙද්දී ශික්ෂාපදේ තව හේතු ගානක් බලලා තමයි පනවන්නේ. ඒකයි හැම හේතුවක්ම අපිට පොත්වල කියන්නෙත් නැහැ. ඉතින් සර්වඥන් වහන්සේ දැකපු හේතු තියෙනවනේ ශික්ෂාපද ගානකට. ඒකයි අර සමහර ශික්ෂාපද වුණත් අද කාලේ එච්චර වැඩක් නැහැ කියලා අර අතාරින්න හොඳ නැත්තේ. හේතුව භාගිතුන් වහන්සේ තව බලාපොරොත්තු වෙච්ච දේවල් අපින් තියෙන්න පුළුවන්. දැන් ප්‍රායෝගිකව නොයදෙන සමහර ඒවා එන්න පුළුවන් නේද? ඉතින් ඒවා තව ගොඩාක් දේවල් භාගිතුන් වහන්සේ හිතලා මේ ශික්ෂාපද පනවන්න ඇති. මොකද නැත්තම් උන්වහන්සේ නොදන්නව නෙවෙයිනේ මෙච්චර අවුරුදු ගානක් ගියපහම මේ භික්ෂු සංඝයාට මේක එච්චර ප්‍රයෝජනයක් නැහැ කියලා නොදන්නව නෙවෙයිනේ දන්නව බුදුරජාණන් වහන්සේ. නමුත් ඊට වඩා තව කාරණා සිහිය පැවැත්වීම භික්ෂුව නිවනට යොමු කිරීම සංවර භාවය ආදී ගොඩාක් දේවල් මේ බලන්න ඇති. සංඝ පාසුතාය වෙන්න ඕනේනේ සංඝ සුට්ටුතාය වෙන්න ඕනේ. ඉතින් ඔය කරුණු ගානක් බලලා තමයි ශික්ෂාපදයක් පැනවෙන්නේ. එතකොට මේ කියන ආජීව හේතුව සඳහත් සංචරිත ආදී පනවල තියෙනවා. ඒකයි මේ ටීකාචාර්යයන් වහන්සේ කියන්නේ මේ අදින්නා දාන විශේෂයෙන් කුල දූෂණ ඊට පස්සේ පානවද වෙජ්ජ කම්ම ඕවත් ආජීව හේතුවෙන් පැමිණෙන්න පුළුවන් ආපත්‍ය. මේ ඔක්කොම අරවට සංග්‍රහ වෙනවා කියලා ඉතින් කියන්නේ. එහෙම ගත්තාම හරි. ඒ ඔක්කොම ගන්න අනිහිතවලත් සංස විශේෂයෙන් ආපත්‍යයක් නැහැ ඉතින්. අනිහිතයක් කියලා කියන්නේ ඒක වෙච්ච සිද්ධිය අනුව ඊට පස්සේ ඇවතත් කොහොමද තීරණය කරනවනේ. ඒක සංඝාශේෂයක් වෙන්නත් පුළුවන්. පරාජිකාවක් වෙන්නත් පුළුවන්. දින්නම් ධම්මාන අඤ්‍යතරං එහෙමනේ. හරි. එතකොට දැන් ක්‍රම හතරක් ප්‍රධානේව කිව්වා. සීල විපත්ති චෝදනා, ආචාර විපත්ති, දිට්ඨි විපත්ති, ආජීව විපත්ති. ඔය විදිහට තවත් ක්‍රම හතරක් තියෙනවා කියලා ඔන්න ආපහු තව චෝදනා කරන විදිහක් කියනවා. ඒක අපි කවුරු හරි පාලියෙන් කියමු. එහෙමයි. ඊයේ ඒ ප්‍රශ්නයක් ඇහුවා ඊයේ ධර්මායතන පන්තියේදී. අර මේ පාත්‍රයේ දැන් අපි දන් වළඳද්දී කියනවා මේ න භික්කවේ අංකේ පත්තෝ නික්කිතේය යෝ නික්කිතබ්බෝ ආපති දුක්කටස්ස ඔය වගේ වාක්‍යයක් කියනවා. අර එකේ පාත්‍රයේ තියන්න එපා කියලා කියනවා. එතකොට හරියටම එකේ කියන්නේ මොකක්ද කියලා ගැටලුවක් තිබ්බා. මේක ඒ කාලෙත් සමහර කරුණුත් එක්ක නිකන් හිතනවා මේ අර තියෙනවනේ දැන් අංක කියලා කියන එකත් එක්ක එකය කියලා අපි සිංහලයට පරිවර්තනය කරද්දි අංකෝ කියලා තමයි අංකේ කියලා තමයි පාලියේ තියෙන්නේ. එතකොට සිංහලයට ගන්නකොට ඒක එකය. හැබැයි දැන් ගුත්තිල කාව්‍ය අර එහෙම සමහර පැරණි සිංහල පොත්වල ගන්නකොට නොදනි දරුවන් එකයෙන් වැටුණා කියලා එහෙම කියනකොට එකය කියන්නේ මේ උකුල. එතකොට සමහරුන්ට අර හිතෙන්න පුළුවන් පාත්‍රයේ මෙහෙම උකුලේ අර මෙහෙම තියාගන්නේ අන්න හරි. මොකද සන්නන්ද සමහර දැකලම තියෙනවා දානශාලාවල එහෙම අර මෙහෙම යටට අත දාලා අර මෙන්න මෙහෙම තියාන යනවා කෝපය. ඒක නම් කොහොමත් කරන්න බෑ කියලා පේන්නේ. නමුත් දැන් සමහර අපිට උගන්නපු සන්නන්දලා එහෙම කිව්වා මේ ඔතන ඔය ඇකේ කියනකොට මේ ඔඩොක්කුවේ තියාගන්න එපා කියන එකත් කියනවා කියලා. මේ එතකොට අපි දැන් යට මෙහෙම සන්ධාරක ගුණේ තියාගෙන තමයි පාත්‍රේ තියාගන්න ඕනේ. එක්කෝ අපි මෙහෙම හරි පාත්‍රේ අර වැටෙන්නේ නැති මට්ටමට රඳව ගන්න ඕනේ අතේ. එහෙම රඳවගෙන තමයි දානේ වළඳන්නේ. ඒතර මුලින් අපි ඔය අවශ්‍ය දෙයක් මොනව හරි දාන්නවනේ ඒ ටික ඔක්කොම පාත්‍රේට දාගෙන එහෙම නැත්තම් තැටි වෙනම තියාන පස්සේ වළඳනවනේ ඒක වෙනම කතාවක්. ඒතර ඒකත් ඇවත වෙන්නේ නැහැ. පස්සේ හොයනකොට හොයාගෙන හොයාගෙන යද්දි කුදුසික ටීකාවේ කියනවා අංකේති දින්නම් ඌරුනම් මජ්ජේ කියලාම කියනවා. ඒතර ඌරු කියලා කියන්නේ කලවනේ. ඒ කලව දෙක මැද තියන්න එපා කියන එක තමයි කියන්නේ. ඒක ඇඩි තේතර ටීකා පාටයක් තියෙන හින්දා කරන්න දෙන්නේ නැහැ. මෙතන නෙවෙයි ඔය කියන්නේ. මෙතන කොහොමද බෑ කියන්නේ. හොඳම අදිනේ සස්. අපිටත් ඉගන්නේ මෙහෙම දෝතින් අරයි යන්න කියලා ගෞරවයෙන් පාත්‍රේ ගොඩාක් බඩු එක එකව ගොඩක් ගන්න නැතුව එක්කෝ ඒක ඇතුළට දාගන්න දෙයක් හරි එහෙමනම් එහෙමයි. එහෙමයි සන්න. සෝ එහෙම තැටි උඩින් තියාන මෙහෙම යන එක වඩාත් ආරක්ෂිතයි. අපි අර මෙහෙම එල්ලගෙන අර එහෙම යන්න හොඳ නැහැ පාත්‍රේ. බෑ සන්න. අමේ අත අතෑරලා මේ දානේ වළඳන්න බෑ. කියන්නේ කලව දෙක මැද පාත්‍රේ තියන්න බෑ ඒක. මෙහෙම අත තියන්න ඕනේ හොඳම දේ සන්ධාරක ගුණේ මෙහෙම අත යටින් තියලා. එතකොට වැටෙන්නේ නැහනේ කොහොම. ඒක දැන් අර හිතෙනවා දැන් ඉතින් ඔඩොක්කේ තියාගත්තාම ඉතින් ඔක වැටෙන සම්භාවිතාවේ අඩුයිනේ. අද කාලේ ඉතින් ඔක ඔච්චරම මැටි පාත්‍රයක් නෙවෙයිනේ, බිඳෙන්නෙත් නැහැනේ කියලා මං ඊටස්සම ඔය මේ ප්‍රශ්න ටික කිව්වේ. ඉතින් දැන් භාග්‍යතුන් වහන්සේ බිඳින කාරණේ විතරක් සලකලම පැනෙව්වා කියලා අපිට කියන්න බෑ නේද? පාත්‍රයට තියෙන ගෞරවය, භික්ෂුවගේ තියෙන සංවරකම, සිහිය, ඔය ගොඩාක් දේවල් බලන්න ඉතින් භාග්‍යතුන් වහන්සේ නේද? අනික දැන් එහෙම කියලා ඊට පස්සේ ඔකට ලිහිල් ගොඩාක් අහපුවම යකඩ පාත්‍රේ හරි කමන්නේ, ඩාන්ඩෝංගක දානශාලවල වැටෙන්න ගත්තාම ඊට පස්සේ දැන් ওই ශික්ෂාපදයක් මොකක් හරි තියෙනකොට අපි ගොඩක් අර රැකින පරිසරේ වැඩි ඉන්නේ. ඉතින් එතකොට ආයේ එක ගැන තර්ක කරන්න නැතුව රකින්න ඕනේ ශික්ෂාපදෙති කියලා තියෙන නිසා. එහෙමයි. දරණුවත් අනුදනින් නිසන්නස ඇත්ත කතාව චුල්ලවග්ගපාලි මේ දානි වළඳන්න නෙවෙයි. දරණුවක් අනුදනින්නේ පත්තා ධාරකී කියලා කියන්නේ පාත්‍රයේ ආරක්ෂාවට. දැන් අපේ අද තියෙන දරණු ක්‍රමයේ අර ලස්සන ගති අර එහෙම තිබ්බට ඒ කාලේ අර මකර දන්ත කියලා එහෙම මෙහෙම ග්‍රිප් එකක් කියලා කියන්නේ අපි අර ලස්සන් නැති වෙන්න. අන්න එහෙම ක්‍රමයකටයි දරණුව හදලා තියෙන්නේ. දරණුවක් ඇත්තටම තියෙන්නේ දානි වළඳන්න නෙවෙයි, පුරාණේ වළඳපු බව පේන්නේ අතේ තියාගෙන පාත්‍රේ. කෙනෙක් ඇවිතින් මිදෙන්න හැබැයි ඇවත් වෙන නිසා සමහරක්ිට හොඳට කකුලට අර ඇතුළට හිර කරන් පාත්‍රේ හොඳට අල්ලන් දරණුවේ තියාන වැළඳුවට ඇවතක් නැහැ. ඒ කාලේ අත තියාගෙන තමයි වැළඳපු බව පේන්නේ. හැබැයි ගිලනට මලෝරිකාව කියලා එකක් දීලා තියෙනවා. මලෝරිකාව කියලා. ඒක ඒ වගේම පාත්‍රේ අර අතේ තියාගෙන වළඳන්න අපහසු නිසා පාවිච්චි කරපු ස්ටෑන්ඩ් එකක් වගේ එකක්. ඒක. ඉතින් අර විදිහට පාත්‍රේ යටින් අත තියලා වළඳපුවාම හරි. සන්නංශ පාත්‍රේ වැටෙන්නේ නැති මට්ටමට අල්ලගන්නේ කොහොඳයි? මෙහෙම හරි. නෑ ඒක වඩාත් හොඳයි. ඉතින් මෙහෙම තියන්න වළඳනවා නම් කොහොමත් වැටෙන්නේ නැහැ නේද? නැත්තම් මෙහෙම වුණත් අල්ලගත්තත් ඇති. මෙහෙම හරි. අපි වර. ඔව්. ඒ ඇති. සමගිට හැබැයි අර ඔඩොක්කේ තියාගෙන යෝගට් ලෙහෙන එක එහෙම කරන්න බෑ. කොහොමත් කොහේ හරි රැඳෙන්න ඕනේ ඇති. ඒක කරනවා නම් එක්ක දරණ උඩින් තියලා ඒ වැඩ ටික කරලා ආය ආරම වලඳන්න. කොතනද? ඔව් එකේ කියන්නේ මොකක්ද? නෑ ඒකේ කියන්නේ අස්ම ඒකේ මේ මට මතක හරි ටීකාවේ හරි කියනවා ඒක සන්ධාරක ගුණේ පවත්වගෙන තමයි ඔය තියන්න කියන එක කියන්නේ කියලා. රේරුකාණි සන්නසෙත් ඔබ කියනවා. බලමු අපි දැන් ඉස්සරහට එනවනේ චුල්ලවග්ගේ. අතනින් තියන්න එපා කියලා කියන්නේ පාත්‍රේ අල්ල ගන්න ඕනේ නේ, අල්ලන්න නැතුව කොහොමද ඉන්නේ? අනිවාර්යෙන්ම අල්ලන්න වෙනවමයි. නැත්තම් කොහොමද අතහැරෙන්නේ? ඒකේ මොකද සංසුන්නස කියන්නේ? ඒක කොහොමත් ගැටලුවක් නැහැ නේ, තවත් හොඳයි. ඔව්. එතන පාත්‍රේ ඔඩොක්කේ නෙවෙයිනේ තියෙන්නේ, කරේ නේ තියෙන්නේ. අතින් අතහැරුණා කරේ එල්ලෙනවනේ. එහෙමයි. ඔව්. අත අතහැරුණොත් ඔඩොක්කේ තියන්න බෑ. ඉතින් ඒකයි වැඩේ. අරක තව ආරක්ෂිතයි. ඉතින් කරේ තියාගන්න. කියා.
හසරසනස. අපරාපි චතුබ්බිදා හෝති වත්තු සන්දස්සන ආපත්ති සන්දස්සන සංවාස පටික්කේපෝ සාමීච පටික්කේපෝති තත්හ වත්ථ සන්දස්සනා නාම ත්වං මෙතුණං ධම්මං පතසේවි අදින්නම් ආදී manussං ගහිතහ අබහුතං ආරෝච්ඡහ තා ආරෝ තෛත්තහාති එවං පවත්තා ආපති සන්දස්සනා නාම ත්වං මෙතුණ ධම්ම පරාජිකාපත්තිං ආපන්නෝති එවමාදීන යප්පවත්තා සංවාස පටික්කේපෝ නාම නත්හි තයා සද්ධින් උපෝසතෝ වා පවාරණා වා සංඝ කම්මං වාති ඒවං පවත්තා එත්තාවතා පන සීසන්න ඒති අස්ස අස්සමනෝයි අසක්කේ පුත්තියෝ සීති ආදීහි වචනේහි සද්ධින් ඝටිතේ ඒව සීසං ඒති සාමීජි පටික්කේ පෝනාම අවිවාදන පච්චුට්ඨාන අංජලිකම්මා කම්ම වීජනාදී විජනාදී කම්ම කම්මානං අකරණං තං පටිපාටියා වන්දනා දීනී කරෝතෝ ඒකස්ස අකත්වා සේසානං කරන කාලේ වේදිතබ්බං එත්තාවතා ච චෝදනා නාම හෝති ආපත්තිපන සීසන්න ඒති කම්මා මම වන්දනං
කස්මානේ
කස්මා මම වන්දනා දීනී න කරෝසීති පුච්චිතේ පන අස්සමනෝයි අසක්කේ පුත්තියෝ සීති ආදීහි වචනේහි සද්ධින් ඝටිතේ ඒව සීසං ඒති යාගෝ භත්තා දිනා පන යං ඉච්ඡති තං ආපුච්ඡති න තාවතා චෝදනා හෝති.
හරි. තවත් ක්‍රම හතරක් තියෙනවලු චෝදනාවක් කෙනෙකුට කරන්න පුළුවන්. ඒ ක්‍රම හතර තමයි මේ ටික හොඳට අහගන්න. වත්තු සන්දස්සන. පළවෙනි එක වත්තු සන්දස්සන. ඒකේ තේරුම මොකද්ද කියන එක අපි ඉස්සරහට කියනවා. ආපත්‍ති සන්දස්සන. සංවාස පටික්කේපෝ සාමීචි පටික්කේපෝ කියලා ක්‍රම හතරක් තියෙනවා. බලමු මේ වත්තු සන්දස්සනා කියන්නේ මොකක්ද? තත්ත වත්තු සන්දස්සනා නාම ත්වං මේ තුනං ධම්මං පතිසේවි අදින්නම් ආදී මනුස්සං ඝාතයිත්ත අභූතං ආරෝචයිත්ත ඒවං පවත්තා. ආයේ මොකුත් නැහැ. කෙලින්ම සන්නාසේ නමකට චෝදනා කරද්දී වත්තු සන්දස්සනා වශයෙන් චෝදනා කරනවා නම් ඔබ වහන්සේ මෙවුන්දම් සේවනයේට පැමිණියා. ඔබ වහන්සේ මෙවුන්දම් සේවනය කළා. ඒ කියන්නේ දැන් අර නිදානම් පුග්ගලං වත්තුම් ආපත්‍ති අනාපත්‍ති විපත්‍ති කම්ම ওই විදිහට අර සප්තදසාකාරයක් තියෙන්නේ. ඒකේ තියෙනවනේ අර වත්තු කියලා කොටස. දැන් පළවෙනි පරාජිකාවේ නිදානේ මොකද්ද? මෙතන අපි නිදානේ කියලා කියන්නේ නගරය. විශාලා මහනුවර. සප්තදසාකාරයේ නිදානේ කියලා කියන්නේ මේ නගර ටික. කතාවම නෙවෙයි. එතට වස්තුව කියලා කියන්නේ මොකද්ද? සුදින්න ස්වාමීන් වහන්සේගේ මෙවුන්දම් සේවනයේ නැමැති වස්තුව. එතට මෙවුන්දම් සේවනය කියලා ඒ කරපු වැඩේම කියනවා. පැහැදිලිද? දැන් පරාජික ආපත්‍ය කිව්වහම පැහැදිලි නෑ මොකද්ද කියලා. ආපත්‍ය පැහැදිලි. වස්තුව පැහැදිලි නෑනේ. දැන් මේක වස්තුවෙන්ම කියනවා. මෙවුන්දම් සේවනයේ කළා. නුඹ වහන්සේ හොරකම් කළා. මනුෂ්‍ය ඝාතනයක් කළා. මේ අතීතයෙන් කියන්නේ දැන් කරපු දෙයක් කියන්නේ කළා කියලා. අභූත ආරෝචනයක් කළා. ඒ කියන්නේ උතුරු මිනිස්දම් කිව්වා කියලා කෙලින්ම වස්තුවෙන්ම කියනවා. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? සංඝාති ශේසය. පැහැදිලි නේද? එහෙම කිව්වොත් සංඝාති ශේසය. බොරුවට මේ අමූලික ඒක දැන් මතකේ තියාගෙන යන්න. මේක මේ අමූලික චෝදනාවක් මේ කරන්න කියලා. ඔය විදිහටම චෝදනාව ආය කරන්න පුළුවන් ආපත්‍ති සන්දස්සන. කොහොමද? තන් මේ තුන ධම්ම පරාජික ආපත්‍යෙන් ආපන්න. අන්න. ඔබ වහන්සේ මෙවුන්දම් පරාජික ආපත්‍යයට පැමිණෙනවා. බොරුවට කියනවා. ඒත් සංඝාදිශේෂ වෙනවා. ඔය ආදී වශයෙන් ඒවමාදී ණයක් පවත්තා. ඇයි ඕන්න අදින්නා දාන පරාජික ආපත්‍යෙන් ආපජ්ජි එහෙමත් කියන්න පුළුවන් නේ. සන්නත ලොකු වෙනසක් නැහැ. ආපත්‍යයි වස්තුවයි. එහෙම. ඊළඟට එකට අල්ලලා කියනවා. ආපත්‍යයත් කියනවා මේක විශේෂයෙන්ම. වස්තුවත් එක්කම ආපත්‍යයත් කියනවා. දැන් මෙවුන්දම් සේවනය කළා කිව්වත් ඒත් ආපත්‍ය පැහැදිලි නෑනේ. දන්න අය දන්නවා ඉතින්. පරාජිකයි කියලා. ඊට පස්සේ සංවාස පටික්කේපේ මේකේ විශේෂයක් තියෙනවා. හොඳට බලන්න. නත්ති තයාසද්දින් උපෝසතෝවා පවාරණාවා සංඝකම්මංවා ඉති ඒවම් පවත්තා. ඔන්න දැන් සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා මොකක් හරි එකට චෝදනා කරන්න ඕනේ අදහසින් උපෝසතේදී කියනවා ඔබ වහන්සේත් එක්ක අපි උපෝසත කරන්නේ නැහැ. පවාරණේදී කියනවා ඔබ වහන්සේත් එක්ක අපි පවාරණේ කරන්නේ නැහැ. ඔබ වහන්සේත් එක්ක සංඝ කර්ම කරන්නේ නැහැ. ඔබ වහන්සේ විනය කර්ම වලට වඩින්න එපා කියලා කියනවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඔව් තාම කාරණේ පැහැදිලි නෑ කියලා කියනවා. උපෝසතයට එන්න එපා කිව්වට, පවාරණයට එන්න එපා කිව්වට, විනය කර්ම වලට එන්න එපා කිව්වටම සංඝාදිශේෂ වෙන්නේ නෑ කියනවා. අටකතාවේ කියනවා එත්තාවතාපන සීසං නයේති. මෙපමණකින් තාම සංඝාදිශේෂය වෙන්නේ නැහැ. සීසං නයේති කියලා කියන්නේ සංඝාදිශේෂ ආපත්‍යයට පැමිණෙන්නේ නැහැ. හැබැයි කියනවා ඔබ වහන්සේ උපෝසථයට එන්න එපා අස්සමනෝසි. ඔබ වහන්සේට මහානකම නැහැ. පැහැදිලිද? අසක්්‍ය පුත්තිව අසක්්‍ය පුත්‍රයෙක් බවට පත් වෙන්නේ සාසනයෙන් චුත වෙච්ච කෙනෙක්නේ. පරාජිකාවට පත් වෙච්ච කෙනෙක්ට තමයි අසක්්‍ය පුත්‍ර කියලා කියන්නේ. පැහැදිලිද? දැන් මෙහෙම වුණොත් ඔබ වහන්සේ උපෝසථයට එන්න එපා. ඇයි ආශ්මතු? ඔබ වහන්සේ පරාජිකයි. ආන්න අහුවෙනවා. උපෝසථයට නොඑන්න තවත් කාරණා තියෙනවනේ ඕන්න. ඇයි උක්ෂේපණීය කරපු කෙනෙකුට ඕන්න නම් එන්න එපා කියන්නත් පුළුවන් නේ. ඒ වගේ හේතු තියෙන්න පුළුවන්. මේකේ පැහැදිලිව හේතුව කියන්න ඕන. පැහැදිලි නේද? සන්නස? හරි නිසා ඔය එහෙම කියන්න ගොඩක් කාරණා තව තියෙනවනේ. එත්තාවතාපන සීසං නැති අස්සමනෝසි අසක්්‍ය පුත්‍යෝසි ඉති ආදීහි වචනේහි සද්දින් ඝටිතේ යේව සීසං ඒති. එහෙම වුණොත් තමයි මේ ආපත්‍යයට පත් වෙන්නේ කියලා කියන. ඊළඟට සාමීචි පටික්කේපෝ නාම. සාමීචි පටික්කේපේ කියලා කියන්නේ අභිවාදන, ඒ කියන්නේ ගෞරව කරලා වඳින එක, පච්චුට්ටාන වැඩිහිටියෙක් කෙනෙකුට හුනස්යෙන් නැගිටීම, අංජලිකම් ඇඳිලි බැඳ වන්දනා කිරීම, වීජන කම්ම කියලා කියන්නේ ආගන්තුක වැඩිහිටි සන්නාන්සලාට එහෙම පවන්සලනවනේ. දොර දෙපා දෝවන කරණේවා ඒවා කරන්නේ නැතුව ඉන්නවා. මම නම් ඔබ වහන්සේගේ කකුල් හොදන්නේ නැහැ. මම ඔබ වහන්සේට වඳින්නේ නැහැ. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? තාම සංඝාදිශේෂ නැල්ලු. කියනවා තම් පටිපාටියා වන්දනාදීනි කරෝතෝ. දැන් අපි හිතමු මෙහෙම වස් 10 15 20 30 ඔහොම සන්නාන්සෙලා ඉන්නවා. වස් 15 සන්නාන්සෙට තමයි දැන් චෝදනාව කරන්න යන්නේ. වැඩිහිටි පිළිවෙලින් වැඳලා මුන්නහන්සේව වඳින්නේ නැතුව එහා පැත්තට වඳිනවා. හරිද? ඒ නොවැඳීම කලපලියටම සංඝාදිශේෂය වෙන්නේ නැහැ කියනවා. බැරි වෙලාවත් උන්වහන්සේ අහනවා, ඒකයි කියන්නේ ඒකස්ස අකත්තා සේසානම් කරන කාලේ වේදි තබ්බා. එත්තාවතාච චෝදනානාම හෝති. චෝදනාවක් කළා වෙනවා ආපත්‍තිපන සීසං නැේති. සංඝාදිශේෂය වෙන්නේ නැහැ. අහනවා කස්මා මම වන්දනාදීනි න කරෝසීති. ඇයි අශ්මතුන් මට වඳින්නේ නැත්තේ? වැඳින්නේ නැත්තේ? මොකද වෙන්නේ? අස්සමනෝසි අසක්්‍ය පුත්‍යෝසි පරාජිකං ආපන්නෝ. ඔහොම කී කිය අන්න පරාජිකා ආපත්‍යකින් චෝදනාව ඍජුව කළොත් තමයි මේ ආදීහි වචනේහි සද්ධින් ඝටිතේ ඒව සීසං ඒති. ඇවැත් වෙන්නේ මේ විදිහට. යාගු බත්තාදීනාපන යං ඉච්ඡති තං ආපුච්ඡති න තාවතා චෝදනා හොති. ඕක ටිකක් අර වාක්‍ය පැහැදිලි වෙන්න ටීකාව කියවපුවාම ටීකාචාර්ය වහන්සේ කියනවා මේ කිව්වේ දැන් කැඳ බත් ආදියත් බෙදනකොට වැඩිහිටි පිළිවෙලට ආදී එහෙම බෙදාගෙන යනකොට අපි හිතමු මේ වස් ගානක අදාළ ස්වාමීන් වහන්සේට බෙදන්නේ නැතුව මගහැරලා අනිත් අයට බෙදෙනවා. පැහැදිලිද? එතකොට එහෙම කළ පමණින්ම දැන් මෙතනදී යාගු බත් ආදිය නම් කැමැති දේ ඒක අහනවා. ඒකෙන්ම චෝදනාව වෙන්නේ නැහැ. ටීකාචාර්ය වහන්සේ කියනවා තස්මා පටිපාටියා නිසින්නානම් යාගුබත්තාදීනි දෙන්තේන ඒකස්ස චෝදේතු කාමතාය අදින්නේපි චෝදනානාම නහෝති. නොදී හිටියත් චෝදනාව වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම හිටියොත් ඇහුවොත් එහෙම ඔබ වහන්සේ ඇයි මට බෙදුවේ නැත්තේ? ඔබ වහන්සේ පරාජිකයි. ඒ හින්දා බෙදුවේ නැහැ. අන්න එහෙම චෝදනාව කළොත් තමයි සංඝාදිශේෂය වෙන්නේ. චෝදනා කරන අදහසින් ඇත්තරම දෙයක් නොදී හිටියත් සංඝාදිශේෂ වෙන්නේ නැහැ. ඉතින් අකුසල් ඉතින් ඔය හැම තැනකම. මොකද උන්වහන්සේට ලැබෙන්න තියෙන එකන්නේ වළක්වන්නේ. බොරුවට මේ පරාජිකයි කියලා කියන්නේ. ඔතන තව විශේෂ කාරණයක් කියනවා. ඕක විමති නෝදනී ආචාර්යන් වහන්සේත් මට මතක හැටියට අපිට ඉදිරියේදී ඔයක පැහැදිලි කරයි. මෙතෙන්ට අදාළව සාරත් දීපණී ආචාර්යන් වහන්සේ යම් කාරණයක් කියනවා. මේක ටිකක් දැනගෙන ඉන්නක හොඳයි. අපිට ප්‍රායෝගිකව සමහර අවස්ථාවන් යෙදෙනවා. අපේ සීලය රැකගන්නත් ගැටලු ඇති නොකරගෙන කටයුතු කරගන්නත් සමහර තැන් වොමනා වෙනවා. ඉතින් කෙනෙක් මෙහෙම කල්පනා කරොත් දැන් ටීකාචාර්ය වහන්සේ මෙහෙම කියනවා, මෙන්න මෙහෙම කතාවක් ඉස්සර සමහරු කිව්වලු. මේක නම් මේ ටිකක් දිග කතාවක් කියන්නේ මම මේක තේරෙන්න කෙටියෙන් කියන්නම්. මජ්ක්‍ධිම ගණ්ඨිපදවල ඒ වැරදි අදහස නිවැරදි කරලා මෙහෙම වෙන්න ඕනේ කියලා කියනවා. ස්වාමීන් වහන්සේත් ඒක ස්ථිර කරනවා. ස්වාමීන් වහන්සේ කියනවා මේ ටික තමයි අපිට විශේෂයෙන් දැනගන්න එක හොඳ. අන්තිම වත්තුන් අජ්ජාපන්නස්ස. අන්තිම වත්තුන් අජ්ජාපන්නස්ස කියලා කියන්නේ කවුද? පරාජිකා වෙච්ච කෙනෙක්. අවන්දනීයසු අවුත්තත්ත. නොඇඳිය යුතු පුද්ගලයන් අතර විශේෂයෙන් මේ පරාජිකාවට පත් වෙච්ච කෙනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. හැබැයි ගිහියට වඳින්න බෑ අපිට. ස්ත්‍රියට වඳින්න බෑ. නග්න කෙනාට වඳි ඔන්නඔහම තියනවා. බාලයට වඳින්න බෑ. එහෙම එහෙම අවන්දනීය පුද්ගලයෝ ඉන්නවනේ 11ක්ද කොහෙද ඉන්නව? පරිවාරේ නම් 20 ගානක්ද කොහෙද ඉන්නව? තේන සද්දින් සයන්තස්ස. හැබැයි බැරි වෙලාවත් හිතන්ඩ අපිට හිතෙනවා මෙයානම් පරාජිකයි කියලා කරුණොත් හොඳට තියෙන. හැබැයි දැන් පරාජිකා වෙලාද නැද්ද කියන එක අපිට ඔප්පු කරගන්න විදිහක් නැහැ. එයාගෙන් ඇහුවොත් ප්‍රතිඥා දෙන්නෙත් නැහැ. එයා ප්‍රතිඥාව දෙනවා උපසම්පදාව තියෙනවා කියලා. නැහැ එහෙම මට ගැටලුවක් නැහැ. ඉතින් මං උපසම්පදායි කියලාත් කියනවා. නමුත් අපිට තේරෙනවා ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි එයා ප්‍රතිඥාවෙන් උපසම්පදාව තියෙනවා කියලා කියනවනම් අපි හිතමු දැන් එහෙම කෙනෙක් එක්ක දවස් 3ක් අරුණු 3ක් ඉන්න උනොත් ඇත්තටම එයා පරාජිකයි නම් එයා අනුපසම්පන්නෙක් නේ. එහෙම වුණහම අපිට අරුණු 3 යනකොට අර සහසෙය ආපත්‍ය වෙනවා. දැන් මෙයා භික්ෂු භාවයේ ප්‍රතිඥා දෙනවන් නම් ඒ වගේ කෙනෙක් එක්ක ඉන්න උනොත් එක වහලක් යට තේන සද්දින් සයන්තස්ස සහසෙය ආපත්‍ය අභවතු. සහසෙය වෙන්නේ නැහැ කියලා කියන්නේ. එයා දානි ටික අපිට කලින් ගිහිල්ලා පිළිගන්නවා. හරිද? අපි වඩිනකොට එහෙම කෙනෙක් තමයි පිළි අරන් තියෙන්නේ. හැබැයි එයා ප්‍රතිඥාවෙන් උපසම්පදාව තියෙනවා කියලා කියන කෙනෙක්. කියනවා මේ පටිග්ගහණයත් රූහණය වෙනවයි කියලා. පටිග්ගහනස රූහණතෝ තදේව යුත්තතරන්ති කියලා අර මුල් කාරණාව කියනවා. වඳින්න උනත් වඳින්නත් වෙනවා කියලා කියනවා. මොකද අපිට ස්ථිරව කියන්න බෑ උපසම්පදාව හරියටම නැහැ කියලා ඔප්පු කරන්න විදිහක් නැහැ. මෙයා ඒකයි කියන්නේ කිංචාපි යාවසෝ භික්ඛු භාවං පටිජානාති යම්තා ඔහු භික්ෂු භාවයේ ප්‍රතිඥා කරනවද තාව වන්දිතබ්බ ඒ තාක් වඳින්නත් ඕනේ වැඩි හිටිනා යදාපන අස්සමනෝ හීති පටිජානා හැබැයි කාලයක් ගිහිල්ලා හරි කිව්වොත් මං නොමහනේ කියලා තදාන වන්දිතබ්බ එදාට ඉතින් වඳින්න යන්නේ නැහැ. සන්නස දන්නවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? අපි දැක්කද? අන්න ඒකයි. තෝ තියෙනවනේ ඉතින් අපි නොකර හිටියට ගැටලුවක් නැහැ. අපි දන්නවනේ. මේකේ ප්‍රතිඥා කරන්නේ බොහෝ දුරට සන්නස ප්‍රතිඥාවක් ඇත්තටම ගන්න අපිට හරියටම ඔප්පු කරන්න බැරි තැන්වලදීනේ. නේද? එක්කෝ අහපු නැත්තම් හරියට දැන් අපි එලිපිටම අපි හොරකම් කරන එකක් දැක්කනම් ඉතින් එතකොට අපි ආව ක්‍රමයකින් මොනව හරි කරලා සංගාධිකරණයක් ගෙනල්ලා ඉතින් අයින් කරවන්න ඕනේ. නමුත් චෝදනා ගොඩක් තියෙනවා මේක ඔප්පු කරගන්න විදිහක් නැහැ. අන්න ඒ වගේ කෙනෙක්ට තමයි ඉතින් මේ කරන්නේ. සැකේට වගේ. සමහර විනේස් කර්ම සීමා ප්‍රශ්න නේද? ඊට පස්සේ ඒගොල්ල උපසම්පදා පරම්පරාව කර්මවාක්‍ය කියපු සාමින්නාන්සලාගේ උපසම්පදාව තියෙනවද නැද්ද කියන ප්‍රශ්න ඔවත් එක්ක සැක තියන අය ඉන්නවනේ. වඳින්න වුණොත් ඉතින් වඳින්න වෙනවා. ඉතින් කවුරුත් සාමාන්‍යයෙන් අද ඉන්න අයත් කියන්නේ නැහැ නේ අපිට උපසම්පදාව නැහැ කියලා කියන්නේ නැහැ නේද? එහෙම තැනකදී නම් ඉතින් නොවැඳ හිටියයි කියලා අපි මග ඇරලා ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. වෙන්නේ නැහැ. අන්න ඒක. මොකද ඒ සමහර රාමඤ්ඤනිකායේ අර පොත් වර්ගයක් කියෙව්වා මේ සමහර පාර්ශව වලට උපසම්පදාව නැහැ කියලාම ඔප්පු කරන උන්වහන්සේලා. එතකොට අමාරු ඉතින් දැන්. එහෙම එහෙම. එහෙම වුණත් සන්නස ඉන්න වෙනවා අපිට ඉතින් ඒ. හැබැයි වැඩේ විනය කර්ම වලට අරින්මින් ගාව ගන්න හොඳ නැහැද? පිරිවෙස් මානත්වල ඝනපූර්ණයට උපසම්පදා ඝනපූර්ණයට ඒ අය සමග වැද්දෙසඬ ඊට පස්සේ පිරිවස්මානත් නික්ෂේප කරන ඒවා අරෝමේව ඕවා මුකුත් කරන්න යන්න හොඳ නැහැ. මොකද පස්සේ කාලෙක කිව්වොත් එහෙම මට එදා මන් නොකිය හිටියට මම පාරාජිකා වෙලා හිටියේ කියලා. අධිකරණයක් ගන්න විදිහ ඉස්සරහට කියනවා. නෑ සංස ඒ වගේ ඒවා ගැටලුවක් නෑ. කපියම් කරොත් එයා හිතමුක ඒ වගේ ඒවා ගැටලුවක් නෑ කියලා කියන අපිට ඉතින් නිකන් වලදන්න හිතෙන්නේ නෑ නේ එහෙම කෙනෙක් පිළිගන්න. සමහර ඒවා සංස ඔය දැන් චාරිකාවක් හරි මේ ගියපුවාම සමහර ප්‍රශ්න එනවා. දැන් අපිට ඒ වෙලාවේ ලොකු අය සවන්නන්සලා සමහකට මුකුත් කරගන්නත් බෑ. සමහකට දායකයෝ පිළිගත්තා ආයෙ ඒගොල්ලෝ අරගෙන අපිට බෙදනවා නේද? ඒ වගේ තැනක හිත පිහිටුවාගෙන ඉතින් අපි වැළඳුවයි කියලා ගැටලුවක් නැහැ කියලා තියෙනවනේ. දාන බෙදන්න එහෙමත් ඉන්නවනේ සමහර. ඔව්. හැබැයි දාන බෙදන්න වගේ එකක නම් මේ අපිට උපසම්පදාව නැති වුණත් ඒත් අපිට බෙදනවා නම් කොහොමවත් ගැටලුවක් නැහැ නේ. අන්න ඒකයි. එහෙම වුණොත් ප්‍රශ්නයක් ඉදි. නෑ එතකොට කොහොමද ප්‍රශ්නයක්? වැඩේ ප්‍රතිඥා දෙනවා නම් සාස. එතකොට අපිට ඒ තැනුත් අර විදිහට පිළිපදින්න වෙනවනේ. පිළිගත්තා නම් පිළිගැනීම රූහණයි. පිළිගත්තේ නැත්තම් ඒත් නෑ කියලා තමයි සලකන්න වෙන්නේ නේද අපිට? ඒ කියන්නේ දැන් තේරෙනවා මං කීර කාරණේ. දැන් භික්ෂුභාවේ ප්‍රතිඥා කරද්දී උන්වහන්සේ පිළිගත්තොත් අපිට ඒක කැපයි කියලා කියනවා නම් භික්ෂුභාවේ ප්‍රතිඥා කරද්දී උන්වහන්සේ නොපිළිගත් එකත් අකප වෙන්න ඕනේ නේ? අන්න ඒකයි වැඩේ. එහෙම හිතෙනවා ඉතින්. ඇසනද? කොතේ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්? ඇති ඇති. කවුරු හරි එක්කෙනෙක් හරි කලින් පිළිගත්තා නම් ඇති ඉතින්. එතකොට හරි ඉතින්. හරි. ඊළඟට අපරාපි පාතිමුක්කට් අපනං කන්දකේ කියලා විස්තරයක් තියෙනවා. මේක දැන් මේ ගානක් හදාගන්න විදිහක් කියන්නේ. ඉතින් අමාරු කතාවක් නෙමෙයි. ඒ ගණන් ටික හදන විදිහ කියන්නම්. ඒ කියන්නේ දැන් තවත් චෝදනා කරන්න පුළුවන් ක්‍රම මේ. එක එක ක්‍රම ඉතින් දැන් දිට්ඨ චෝදනා, සුත චෝදනා, පරිසංකිත කියලා තුනකට බෙදුවා. කාය වාචා කියලා දෙකකට බෙදුවා. සීල විපත්‍ය ආජීව වශයෙන් හතරකට බෙදුවා. ඊළඟට වත්තු සන්දස්සන ආපති සන්දස්සන සාමීචි පටික්කේපෝ වශයෙන් තව හතරකට බෙදුවා. තවත් ඕනනම් ක්‍රම තියෙනවා ඒ චෝදනාවක් කරන ක්‍රම. ඒයිගේ උපසම්පදාවක් අපිට කියන්න තේරෙන්නේ නැහැ ආශතුම්. කොහොමද ඒක අහන්න ඕනේ? ඒකනේ ආචාර්ය පරම්පරාව අහන්න කියනවනේ. ආචාර්ය පරම්පරා දෙක තුනක්වත් දැනගන්න කියනවා පස්සට. ඔයාගේ ගුරුවරයා කවුද? උපසම්පදාව කොහෙන්ද? ඒ ගුරුවරයා කොහෙන්ද? ඒ උපසම්පදාව කොහෙන්ද? එහෙම එහෙම අහලා බලන්න ඕනේ තේමන. එකපාර්ට ප්‍රතිඥාවෙන්ම ඉතින් පිළිගන්නවා කියන එක කරන්න හොඳ නැහැ. අහගෙන යද්දි යාලා සමහර අමුතු කතා කියන්නේ අපේ ඇසුම්. චීන සම්භවයක් අරේ මේ ගිල්ල අර නීලපට දර්ශනයටත් එනවා. ඒ එනකොට තේරෙනවා ඉතින් මේ වැඩ වැරදිච්චායකින් ආපුවා. තුන්වෙනි සංගායනාවෙන් කැඩිලා යනවනේ. ගිල්ල පරාජිකා වෙලා විනය පිටකයක් වෙනස් කරගෙන ස්ත්‍රියත් කැමති නම් භික්ෂුවත් කැමති නම් මේ උන්දන් සේවනය කරාට කමන්නේ නැහැ කියලා එහෙම කෙලින්ම පරාජිකා පාලිය පව වෙනස් කරනවා. ඒ කදිපාය මේ තුන ධම්මේ කැපයි කියලා. එතකොට මේ පරම්පරාව වලින් ගියපහම ඉතින් උපසම්පදාවක් රැකෙන්නේ නැහැනේ මෙතදී. අහන්න ඕනේ පරපුර. ඔව් ඉතින් එහෙමයි සන්නස. නමුත් ඔව් ඉතින් එහෙම. එහෙමයි. අන්න ඒක උපසම්පදාව ගන්නෙ කොහොමද කියලා ඇහුවොත් නේද? නමස්කාරය කියලා ගත්තා කිව්වොත් නෑනේ. ඔව් එහෙම හොයන්න උනේ තේ එතකොට. අපි නමස්කාරය කියලා මොකක්ද එකක් කරා දන්නේ නැහැ කියනෝනේ. ඔව් එහෙමත් තියෙනවා නේද? අර මෙහෙම පුච්චන ඒවා කරනවා. කේවා තියෙනවා. වස් ගන්න සම් සහ මේ තෙරුවන්ට ජීවිත පූජා කරපුවාමත් එහෙම කරනවලු නේ. ඒක නහැ මිල පූජා කරනවා. ඔව්. ඒ වගේ තැනකදී ආයෙ පිළිගන්න එක හොඳයි. එහෙමයි. ප්‍රතිමෝක්ෂාරෝමයේ ඔක්කොම වෙනස් වෙදනේ දන්නේ නැහැ මාතරතුරුදි.
කොහොමද මේ තේරවාදී මේක
ගැන හදපත් මහමයි. එහෙමයි. ආචාර්ය પરම්පරාව කැඩෙනවා ඒ අයගේ. කර්ම වාක්‍යෙම හරියට කිව්වොත් සීමාව හරියට තිබිලා නම් සංස පිහිටනවා. සීමා අපේක්ෂා නැතුවද? බද්ධ සීමාවක් හරි තියෙන්න ඕන. නැත්තම් නැහැ. ග්‍රාම සීමාවේ හරි කමක් නැහැ සීමාවක් තියෙන්න ඕන. කර්ම වාක්‍ය හරියට කිව්වොත් පිහිටනවා ඉතින්. පිහිටනවා පිහිටනවා. ඊට පස්සේ මේක කියනවා පාතිමොක්ෂ තපණං කන්දකි ඒකම් භික්කවේ අදම්මිකම් පාතිමොක්කට තපණං ඒකම් ධම්මිකම් ඉතියාදීන් කත්වා යාව දස අදම්මිකානි පාතිමොක්කට තපණානි දස ධම්මිකානි. ඔන්නෝම පෙළපාටයක් තියෙනවා. මෙහෙම අධාර්මික ප්‍රාතිමෝක්ෂ තපණයන් තියෙනවා, ධාර්මික ප්‍රාතිමෝක්ෂ තපණයන් තියෙනවා. කෙටියෙන් කිව්වොත් ප්‍රාතිමෝක්ෂ තපණයක් කියන්නේ මොකක්ද? අවශ්‍යතාවයකදී ප්‍රාතිමෝක්ෂය නවත්තන්න පුළුවන්. විශේෂයෙන්ම ඥාති ආදී තියද්දී අපි හිතමු ලොකු පිරිසක් රැස් වෙලා සංඝයා ඔක්කොම ලෑස්ති පුබ්බ කරන පුබ්බ කිච්චත් අහලා ගහට්ට පන්නකාදය වජ්ජනීයද කියලා ඔක්කොම පිළිවිසලා බැලින්නම් හිමීට පිටිපස්සෙන් එක්කෙනෙක් ඇවිල්ලා පරාජිකා වෙච්ච කෙනෙක්. තාම ප්‍රාතිමෝක්ෂයේ උදෙසලා නැහැ, පටන්ගෙන නැහැ. අපිට එහෙමනම් ඥාති තියන්න පටන් ගද්දි සුනාතු මේ භන්තේ කියනකොට පාතිමොක්ඛං තපේමි කියලා කාට හරි කියන්න පුළුවන්. තරු ප්‍රාතිමෝක්ෂය නවත්තනවා ඒ වෙලාවට. නවත්තලා ඇයි කියලා අහනවා තෙරුන් වහන්සේ. මේ මෙහෙම අන්තිම වස්තුව මේ අජ්ජාපන්න කෙනෙක්, පරාජිකා කෙනෙක් දැන් ඇතුළු වුණා අත්පසට. අන්න ඊට පස්සේ අධිකරණයක් පටන් ගන්නවා. ඒ අධිකරණයේ විසඳනකම් ප්‍රාතිමෝක්ෂය එදාට දෙසන්න බෑ. මොකද අත්පසෙ ඉන්න බෑනේ. එතකොට ගෘහස්තේ යව බැහැර කරන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ එහෙමනම් ඒක ධාර්මික ප්‍රාතිමෝක්ෂ තපණය. නමුත් ඕක අධාර්මික වෙන්නත් පුළුවන්. සුනාතු මේ භන්තේ සංඝෝ කියනකොට කෙනෙක් පාතිමොක්ඛං තපේමි කියලා සිල්වත් භික්ෂුන් වහන්සේ නමකට චෝදනාවක් කරන්න ප්‍රාතිමොක්ෂ තපණය කරන්න පුළුවන්. මම ප්‍රාතිමොක්ෂය තපණය කරන. ඇයි අහපුවම මේ අසවල් සාන්නංශි පරාජිකයි කියලා කියනවා. ඒ කියන්නේ මේ චෝදනා කරන අදහසයි. අන්න අධාර්මික ප්‍රාතිමොක්ෂ තපණයක් ඒක. ඉතින් ඔන්න එතනදිත් මේ චෝදනා කරන ක්‍රම තියෙනවා. පැහැදිලි නේද? පාතිමොක්ඛ තපණක් අන්දක ඉස්සරහට අපිට ඕක කියනවා. ඒවං අධම්මිකා පංච පඤ්ඤාස. ඔය විදිහට බෙදලා 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 ගත්තොත් චුල්ලවග්ග පාළිය එනවලු අධාර්මික වූ පංච පඤ්ඤාස. ඒ කියන්නේ අංක කීයද පාළියේ? 55ක් තියනවලු. ධාර්මිකේව පංච පඤ්ඤාස. ධාර්මිකේවත් තියනවලු 55ක්. පැහැදිලිද? එතකොට මේ 55 55 එකතු කරපුවාම අපි පොත බලන්න නැතුව නිකන් ගණන් ටික හදමු බලන්න. 55යි 55යි කීයද? 110යි. 110 පාලියෙන් කියන්නේ කොහමද? දස උත්තර සත. පැහැදිලි නේද? නැත්තම් දස අධික සත. එහෙම කියන්නත් පුළුවන්. 10 එකතු කිරීම 100. සත කියලා කියන්නේ 100නේ. 10ට 100ක් එකතු කරපුවාම වැඩි වුණාම අධික වුණාම 110යි. දැන් ඕක දිට්ඨ වශයෙන් ගත්තොත් 110ක් එනවා. ඇයි? අධාර්මික 55යි ධාර්මික 55යි. මම පරාජිකා වුණා දැක්කා කියලා තමයි මේ අධාර්මික 55ත් ධාර්මික 55ත් චෝදනා කරන්නේ. ක්‍රම ගානක් තියෙනවා. දිට්ඨ වශයෙන්. ඕක සුත වශයෙන් උත් පුළුවන්. එතකොට දිට්ඨ වශයෙන් 110යි නම් සුත වශයෙන් 110යි. එතකොට කීයද? ඕක පරිසංකිත වශයෙන් උත් පුළුවන්නේ. එතකොට කීයද? 330යි. 330 පාලියෙන් කියන්නේ කොහොමද? ආ 330 තින් සාධික තීනි සත තීනි සතානි 30කට අධික වූ තීනි සත කියලා කියන්නේ 300ක්. පැහැදිලි නේද? මේ පාළි අංක ක්‍රම සමහර ඒවා අපි අර තියෙන පිළිවෙලට මෙහෙම කියන්නත් බෑ. දැන් අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහබ්බල එහෙම තියෙනවා නේද? අසීතින් දස කියලා කියන්නේ ඔය කීයක්ද? 90ට ඔය කියන්නේ. ඒ අර ගාථා බන්ධනේ නිසා අසංඛ්‍යාව හදන විදිහ නේද? ඒ වගේ ක්‍රම තියෙනවා ඉතින්. දැන් අපි ගත්තොත් 115 එහෙම කොහොමද කියන්නේ? 115 පන්න රස උත්තර සත. ඒ විදිහට ඉතින් ගණන් හදාගන්න පුළුවන් වෙන්න ඕන. දැන් දිට්ඨ සුත පරිසංකිත වශයෙන් 330යි නේ. ඕක කාය වශයෙන් චෝදනා කරොත්, ඒ කියන්නේ ඇඟවීමක් මොනවා හරි පෙන්නලා කරොත් එතන 330 කාය වශයෙන්. ඕකම පුළුවන් වාචා වශයෙන් නේද? ඒකම පුළුවන් කාය වාචා දෙකෙන්මත් පුළුවන්. එතකොට 330 වැඩි කරන්න ඕනේ ආපහු 3. 330 ඒවා 3ක් කියද? 990. 990 කොහොමද පාලිය කියන්නේ? නවතාධික නවසතානි. බලන්න අපි හරිද කියලා අටකස එහෙම තියෙනවා. ඔන්න කිව්වා තා දිත්තේන චෝදෙන් තස්ස දසුත්තර සතං, සුතේන චෝදෙන් තස්ස දසුත්තර සතං, පරිසංකිතේන දසුත්තර සතන්ති තින්සානි තීනි සතානි හොಂತಿ. තින්ස තීනි සතානි හැමත් පුළුවන්. තින්සාධික කිව්වත් හරි. ඒක කායේන වාචා වශයෙන් තිගුණ වුණාම නවතානි නවසතානි. නවතාධික කිව්වත් ගැටලුවක් නැහැ. හරි නේද? දැන් ඕක ඊට පස්සේ තියෙනවනේ තමන් චෝදනා කරන්නත් පුළුවන්, කෙනෙක් ලවා චෝදනා කරන්නත් පුළුවන්. ඒක ආයෙ දෙකෙන් වැඩි කරන්න ඕනේ. 990 ඒවා දෙකක් කීයද? 990 ඒවා දෙකක්. බෑ බෑ පොත බලලා උත්තර දෙන්න තහනම් ඈ. කීයද එතකොට? ආ ඒක හරි. මොකද දැන් 4 10 10 10යි නඩු වෙන්නේ නේ. 2010ට 20යි. ඒ කියන්නේ 1980 පාලියෙන් කොහොමද කියන්නේ? ඒක අපි අර හිතන මේ 9 10 1 එහෙම ගණන් කරලා නෙවෙයි. ඒක කොහොමද කියන්නේ? අන්න ඒ සංඛ්‍යා ක්‍රම කියන විදිහක් තියෙනවා. 1980 කියන්නේ කියන්න ලේසි, 2000ට 20ක් අඩුයි කියලා. අටකතාව කියනවා 20 ඌනානි දේ සහස්ථානි. පැහැදිලිද? දේ සහස්ත්‍ර කියන්නේ 2000යිනේ. 2000ට 20ක් අඩුයි. 20 ඌනානි. ඒ කියන්නේ අංක කීයද? 1980. ඔය විදිහට ඉතින් සමූලක අමූලක නේද? අර තවත් අර සමූල කමූලක එක තවත් බෙදුවා නේද? අර ක්‍රම කීපයකට අපි එදා බෙදුවේ. ඉතින් ওই විදිහට අනේක සහස්සා චෝදනා වන්ති චෝදනා ක්‍රම දහස් ගාණක් ඕනනම් තියෙන්න පුළුවන්. දැනටම අපි 1980ක් හැදුවානේ. ඒ ටික ඔක්කොම දැනගන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඉමස්මින් පනඨානේ තත්ත්ව මේතන සිට අට කතායන් පැරණි අටුවාවන් වල අත්තාදානං ආධාතුකාමේන උපාලි. බුද්ධ දේශනාවක් තියෙනවා උපාලියේනි. උපාලි මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාලියේනි මේ අත්තාදානයක් ආධාතුකාම භික්ෂුවක්. මොකක්ද මේ අත්තාදානයක් කියලා කියන්නේ? කෙටියෙන් කිව්වොත් චෝදනාවක්. අත්තාදානං කියලා කියන්නේ චෝදනාවක්. ආධාතුකාමේන කියලා කියන්නේ චෝදනා කත්තුකාමේන කියලා ටීකාවේ කියනවා. කියන්නේ චෝදනාවකින් චෝදනා කරනු කැමැති භික්ෂුව විසින් පංචංග සමන්නාගතං අත්තාදානං ආදාතබ්බා. ඒ චෝදනාව කරන්න අංග කීයක් පිහිටව ගන්න ඕනේ කියලාද කියනවාද? අංග පහක් පිහිටව ගන්න ඕනේ කියලා කියනවා. ලේසි නෑ වැඩේ. ඉස්සරහට කියනවා මේ ಗುಣධර්ම සෑහෙන ප්‍රමාණයක් කියනවා. මේ කෙනෙකුට චෝදනාවක් කරද්දී චෝදක භික්ෂුව සතු. චූදිතයාට ಗುಣ දෙකයි කියනවා. චූදිතයාගේ විශේෂයෙන් ලක්ෂණ දෙකයි කියන මොනවාද? චෝදනාවක් ලබන කෙනානේ චූදිතයා කියලා කියන්නේ. අපිට අභූත හරි මොකක් හරි චෝදනාවක් ලැබෙනවා. බෑනේ. එයාගේ ඒ ಗುಣ දෙක නැත්තම් අධිකරණේ විසඳෙන්නේ නැහැ. සත්‍යයේ පිහිටීම ළඟින් යනවා. කෝප වෙන්න එපා කියනවා. ඒ ಗುಣ දෙක පළවෙනි කාරණේ තමයි චූදිතයාට සත්‍යයේ පිහිටන්න කියනවා. මොකද එයා වැරද්ද කළා නම් ඒ සත්‍යයේ පිහිටවන ආය අධිකරණ දිගට යන්නේ විසඳෙනවා. බේර ගන්නත් දරු යනවා. එයාට චෝදනාව ඇත්තරම අභූත එකක් නම් එයා සත්‍යයේ පිහිටගෙන හිටපුවම ලජ්ජී භික්ෂුවට විනයෙන් ඉඳ ලැබෙනවා. ඔය අධිකරණයේ යන්නේ ඇත්තනම ලජ්ජී භික්ෂුව බේර ගන්න. අලජ්ජියට නිග්‍රහය පිණිස. ඊළඟට කෝපය වෙන්න එපා කියලා කියනවා. මොකද කෝප වෙලා කෑ ගහන්න ගත්තොත් එහෙම චූදිතකයා අධිකරණයේ අවුල් යනවා ඊට පස්සේ. ලේසි නැහැ. ඉතින් සංඝ අධිකරණයක් විසඳන්නද ඉස්සරහට කියනවා මේ විසඳන ක්‍රම. ක්‍රම සංස අර ප්‍රතිමෝක්ෂ ටපණීදි කරන්න පුළුවන්. ඔහොමම ඉතින් බෙද බෙද තව ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ අංග පහ විශේෂයෙන් කියනවා චෝදකේන උපාලි භික්ඛුනා පරං චෝදේතු කාමේන. චෝදකේක් විසින් උපාලියෙනි ඒ භික්ෂුව විසින් අනුන්ට චෝදනා කරනු කැමැත්තේ පංච ධම්මේ අජ්ජත්තම් පච්ච වෙක්කීත්ව කරුණු පහක් තමා තුළ පිහිටුවාගෙන නුවණින් සලකා පරෝ චෝදේතබ්බෝ. අනුන්ට චෝදනා කළ යුතුයි. ඒවං උපාලි පංචකාදීසු බුත්තානි බහූනි සුත්තානි ආහාරිත්ව බොහෝ සූත්‍ර ගෙනල්ලා ඒ අත්තාදාන ලක්ෂණය චෝදනාවක් කරණ කිරීමේ ලක්ෂණ චෝදක වත චූදිතක වත. දැන් චෝදකයෙක් නම් එයා හරි චෝදකයෙක් බවට පත් වෙන්න නම් මේ ගුණාංග තියෙන්න ඕනේ. ඒ ලජ්ජී කෙනෙක්ටත් චෝදනාවක් ගේන්න පුළුවන් සාසනේ විනාශ කරන අලජ්ජීක්ව එලව ගන්න චෝදනාව කරන්න ගේන්න පුළුවන් ලජ්ජී භික්ෂුවකට. ඒතර චූදිතක වත. දැන් අපි හිතමු අලජ්ජීක් ලජ්ජීක්ට චෝදනා කරලා ලජ්ජී භික්ෂුව චූදිතක වුණොත් එයත් ಗುಣ පිහිටව ගන්න වෙනවා. අන්න ඒ වත සංඝයා විසින් කළ යුතු කෘත්‍ය. කාතබ්බ කිච්චං අනුවිජ්ජක වත්තං. අනුවිජ්ජක කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ අර අද සිවිල් අධිකරණයේ නීතිඥ කාර්යභාරය කරන්නේ අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේලාට තමයි විනිසුරුවරුන්ට තමයි ඔය අනුවිජ්ජක කියලා කියන්නේ. නඩුව අධිකරණයේ විසඳන සාන්නාසලා. ඕක හොඳට කියවගත්ත හැකි රාමඤ්ඤ මහණිකායේ ව්‍යවස්ථාව කියෙවුවනම් ඒ ව්‍යවස්ථාවේ තියෙනවා අනුවිජ්ජක භික්ෂූන් සතු කාර්යභාරය කුමක්ද කියලා තිබ්බහම මේ අනුවිජ්ජක භික්ෂුන් වහන්සේලා තමයි සංඝාධිකරණයකදී මේ දෙපාර්ශවයේ චූදිත චෝදක පිරිසගේ ප්‍රශ්න අහලා ඒක විසඳන්නේ. ඒ විවස්ථාවේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒ මේ නම් අරන් තියෙන සන්නස මේ පෙළාට කතාවනේ පැරණි විවස්ථාව හදද්දි රාමඤ්ඤ මහණිකායේ ඒක තියෙනවා. සබ්බං විත්තාරේන කතිතං. ගොඩාක් විස්තරේ අටුවාවේ තියෙනවලු සාන්නංශ කියනවා. අපි ඒව ආපු තැන්වල විස්තර කරන්න. මොකද පැරණි අට කතාවල මෙතනත් ඒ විස්තරේ තිබිලා තියෙනවා. පරිවාරපාලී චුල්ල වගේනකොට එතනත් කියලා තියෙනවා. ඉතින් තැන් දෙකක කියලා තියෙන එක සමන්තපාසාදිකාවේ එක තැනකින් ඒ අදාළ තැනේදී කියන්නම් කියලා කියනවා. ඊළඟට කියනවා වුත්ත ප්‍රභේදාසූපන ඉමාසු චෝදනාසු කියන ලද ප්‍රභේද ඇති මේ චෝදනා අතුරින් යාය කායිච චෝදනාය වශයෙන් යම් කිසි චෝදනාවක් වශයෙන් සංගමජ්ජේ ඕසටේ වත්තුස්මි. සංගමෙද වස්තුවක් ඕසටේ කියලා කියන්නේ පාළි බැසගත් කල්ලි ඇතුළත් වූ කල්ලි. සංගමෙද දැන් ඔන්න අධිකරණයක් පටන් ගන්න යනවා. කතාවක් උපදිනවා. අන්න අසවලා පරාජිකයි කියලා හිතමුකෝ අපි. ඔන්න ඔහම කතාවක් දැන් පටන් ගත්තා. ඒකයි වස්තුස්මින් ඕසටේ කියලා කියන්නේ. වස්තුවක් බැසගත් කල්ලි චූදිතක චෝදකා වත්තබ්බ. ලස්සන කාරණයක් මේ කියන්නේ අධිකරණයක් විසඳද්දී. චෝදිත චෝදක දෙන්නට විශේෂයෙන් ওই අනුවිජ්ජක සාන්නහන්සලා සංඝ තෙරුන් වහන්සලා එහෙම කියන්නේ. ඒ අයට කියන්න ඕනිලු තුම්හෙ නුබලා අම්හාකං විනිච්ඡේන තුට්ඨා භවිස්සත. අපි දෙන විනිශ්චයට නුබලා එකඟද කියලා අහන්න කියනවා මුලින්ම. ඇයි ඒ දන්නවද? ලජ්ජි අලජ්ජි අය මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක ඔතනින්ම සන්නාන්සලාට අදහසක් ගන්න පුළුවන්. පැහැදිලිද? අලජ්ජිය හරි කමන්නේ කියනවනම් ආක ඔබහන්සලා කියන්නකෝ අපි දෙන තීරණයක් බාර ගන්න කියලා කියනවනම් ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ විසඳිච්ච ගමන් එයා ප්‍රශ්නේ බාර ගන්න ඕනේ. අධිකරණේ විසඳන්න ලේසි. පැහැදිලිද? තුම්මේ අම්මාකම් විනිච්ඡේන තුට්ටා භවිස්සත. සචේ භවිස්සාමාති වදන්ති. එහෙමයි ස්වාමීනි කියලා චෝදක චූදිතක දෙගොල්ලොම විනිශ්චය බාරගන්න සුදුසු නම් ඒගොල්ලෝ කියනවා අපි එහෙමනම් ස්වාමීනි දෙන විනිශ්චය අපි බාරගන්නම්. සචේ භවිස්සාමාති වදන්ති. දෙන විනිශ්චය බාරගන්නම් කියලා කියනවා නම් සංඝේන තං අධිකරණං සම්පටිච්චිතබ්බ. සංඝයා දැන් අධිකරණේ විසඳන්න බාරගන්න කියලා කියනවා. තාම ප්‍රශ්න අහලා එහෙම මොකුත් නැහැ. දැන් ඕක විසඳුවත් ඕගොල්ලෝ අපි දෙන උත්තරයට කැමතිද? එතනින් එහාට ප්‍රශ්න අදින්නේ නැහනේ. අපි ධාර්මික ශාස්ත්‍ර සාසනානුකූලව විනයානුකූලව උත්තරයක් දෙනවා. ඒක වැරදි නම් ඒ තැනේදී කතා කරන්න පුළුවන්, ඉඩ තියෙනවා. පැහැදිලිද? අධිකරණ සාන්නාන්සලටත් වරදින්න ඉඩ තියෙනවානේ. එතකොට චෝදකයාට උනත් චූදිතකයාට උනත් සාන්නාන්ස ඔතන ඔහොම නෙවෙයිනේ මෙහෙමනේ. ආ ඔව් ඔව් ඒක එහෙම තමයි කියලා ආයෙ වෙනස් කරගෙන දැන් දිගට කොහොම හරි ගිහිල්ලා අන්තිම විනිශ්චය හරි තැනකට ආපුහම ඒක පිළිගන්නවද කියලා මේ අහන්නේ. පිළිගන්නම් කිව්වොත් අධිකරණේ පටන් ගන්න කියලා කියනවා. පිළිගන්න කියන්නේ අධිකරණේ සංඝයා බාර ගන්න කියලා කියනවා. හැබැයි සමහරු මෙහෙම කියනවලු. අතපන විනිච්චිනතතාව බන්ති. උභහන්සලා මේ විනිශ්චය කරන්නකෝ බලන්න. බන්ති සචේ අම්මහකම් කමිස්සති. ඔය විනිශ්චය අවසානයේ මේකේ පේන්නේ මේ වැරදි කරන අය. අපිට සමාව හම්බෙනවා නම් ගන්නිස්සාමාති වදන්ති. අපිට සමාවක් හම් වෙනවා නම් අපිට වාසියක් වෙනවා නම් අපි ඔබ වහන්සේලාගේ විනිශ්චය පිළිගන්නම් කියලා කියනවලු ඒගොල්ලෝ. දැන් එහෙම කියනවා නම් අධිකරණයක් විසඳලා වැඩක්ද? ඒ අයට වාසි වෙන පැත්තකට කරුණාවොත් විතරක් ඒගොල්ලෝ පිළිගන්නවා, නැත්තම් පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම අධිකරණයක් විසඳන්න බෑනේ. පැහැදිලිද? ඔය වෙලාවට දැන් ඒ කාලේ පේන්නේ පෙළත් නෑ, අටුවාවත් නෑ, ටීකාවත් නෑ, පොත්පතුත් නෑ. විනය දන්න ස්වාමීන් වහන්සේලාගෙන් අහගෙන තමයි ඔය කරන දෙයක් කරන්න වෙන්නේ. එතකොට කටපාඩමින් දරාගෙන ඉන්න තෙරුන් වහන්සේලා තමයි මේවා විසඳන්නේ. ඉතින් ඒ විසඳනකොට තෙරුන් වහන්සේලාට මේ අට කතාවේ ඒ කාලේ ශ්‍රුතයෙන් ගුරුවරු උපදෙස් දීලා තියෙනවා. මෙහෙම අය ආවොත් එහෙම මේ වගේ තැන්වලදී උපක්‍රමශීලීව මෙහෙම දේවලුත් පාවිච්චි කරන්න. දැන් අද නම් මේ කතාව පොතෙන් කියවුවොත් දන්නවා විසඳන සාන්නාන්සලා එහෙනම් කරන්නේ මේ මෙහෙම වැඩක් කියලා. නමුත් ඔය විනය දන්නේ නැති සහ අලජ්ජි බාල පිරිස්නේ ඔය චෝදනාව කරන්නේ. එතකොට එයාලා පිළිගන්නේ නැහැ කියන මට්ටමක් නම් උත්තරේ දෙන්නේ එයාලට වාසි වෙන එකක් විතරක් නම් පිළිගන්න පිරිසක් නම් තෙරුන් වහන්සේලාට උපදෙස් දෙනවා මෙන්න මෙහෙම කරන්නලු ඒ වෙලාවට. සචේ අම්මහකම් කමිස්සති ගන්නස්සාමාති වදන්ති කියලා කියනකොට තෙරුන් වහන්සේලාට කියන්න කියනවලු චේතියන්තාව වන්දත ඉතියාදීනි වත්වා දීඝසුත්තං කත්වා විස්සජ්ජිතබ්බා. ඔය කියන්නේ නිකන් මෙහෙම කාරණයක්. දැන් තෙරුන් වහන්සේලාට තේරෙනවා අපි දෙන විනිශ්චය අනිවාර්යයෙන්ම අලජ්ජයයට අවාසි වෙන එකක්. මොකද මේගොල්ලෝ වැරදි කරන පිරිසක්. අපි දෙන එයාලට අවාසි වෙන විනිශ්චය පිළිගන්න කැමතිත් නැහැ, වාසි වුණොත් විතරයි පිළිගන්නේ. අධිකරණේ විසඳලා වැඩකුත් නැහැ. ආශ්මතුල්ලා එහෙමනම් මේ චෛත්‍ය එහෙම පූජාවක් එහෙම කරලා આવොත් හොඳයි නේද? ඔය හොඳ විසඳුමක් පිරිසට ලැබෙයි කියලා හිමීට කට්ටියව වෙන වැඩකට යොමු කරවන්න කියලා මේ කියන. පැහැදිලිද? ඒ එහෙමත් නැත්නම් දීඝ සුත්තං කත්තා. කල් දාන්න කියලා කියන්නේ අධිකරණේ. අදත් ඔය තියෙන්නේ සිවිල් අධිකරණේ මේ විසුරුවා හැරියා විස්සජ්ජිතබ්බං කියලා කියන්නේ ඒකයි. අධිකරණේ කරන්න එපා කියනවා ඉස්සරහට. හෙමීට විසුරුවා හරින්දරු කල් දාන්නලු මේක එවලේ විසඳන්නේ නැතු. ඇයි ඒ? ඉස්සරහට ඕක දැන් පටන්ගෙන අරන් ගියොත් මොකද වෙන්නේ? වාසියක් ආවොත් විතරයි යාලා පිළිගන්න. ඔය වෙද්දි Tamanට පක්ෂ බල පිරිස එක්කන් ඇවිල්ලා ලොකු පිරිසක් අරගෙන සාක්ෂිකාරයෝ ගිනල්ලා ඔහොම ආපු වැඩක් නේ දැන් මේ. අපි එහෙනම් අද පිරිත් ටිකක් කියමු. මහා සමය කියමු කියලා ඔන්න දැන් පිරිත් කියන්න පටන් ගන්නවා. එහෙම වුණාම දැන් අර කලහකාරී පිරිසට අධිකරණයේ සාක්ෂිකරුවොත් එක්ක මේක අර බලයක් ඇතුව ගෙනියන්න අමාරුනේ. එදා නතර කරනවා. තේ චිරරත්තං කිලන්ත. දැන් ඔය විදිහට වාර දෙක තුනක් අධිකරණයේ විසුරුවා හරපුවාම මොකද වෙන්නේ? පක්කන්ත පරිසා. දැන් අද 100ක් එක්කන් ආවනම් අදත් මගහැරලා නිකන් එපා වෙලා පිරිත් ටික කියලා චෛත්‍ය වැඳලා හිතුවු නැති දෙයක් වෙලා ගියා. දැන් ඊළඟ දවසෙත් ලාභ සත්කාර දීලා වුණත් ඔය 100ම එක්කන් ඉන්න බැහැනේ. නේද? 3-4 වතාවක් ඕක වුණ ගමන් උච්චින්න පක්කා. දැන් ඒගොල්ලන්ගේ පක්ෂ බල බිඳෙනවා. එහෙම වුණාම දැන් අනිත් අනේ මේ දැන් 3 පාරක් ගියා විසඳෙන්නේ නැහැ මේක මම නම් ආයෙන්නේ නැහැ කියලා දැන් අයින් වෙනවනේ. පැහැදිලිද? දැන් සාක්ෂිකාරෝ එහෙම ඒතකොට අඩු වෙනවා දැන්. ඉතින් මොකද වෙන්නේ? උච්චින්න පක්කා හුත්වා පුන යාචಂತಿ. ආයෙ ඉල්ලනවා. යාව තතියම් පටික්කිපිත්වා. 3 පාරක් ඕක ප්‍රතික්ෂිප්ත කරලා යදා නිම්මදාහಂತಿ. මේ අයගේ මදමාන්න බිඳුනට පස්සේ දැන් විනයානුකූලව ඕක නොවිසඳත් බෑ අපිට. මගහැරලම බෑනේ. චෝදනාව දැන් මේක චූදිතක ඉන්න හින්දා චෝදනාවකුත් ආපු හින්දා විසඳන්නත් වෙනවා. හැබැයි ඒක කල්දදා අරගොල්ලන්ගේ මදමාන්න බිඳුනට පස්සේ තදානේසං අධිකරණම් විනිච්චිනි තබ්බා. දැන් අධිකරණයේ විසඳන්න පටන් ගන්න කියලා කියනවා. හැබැයි විනිච්චිනන්තේ හිච විනිශ්චය කරන්න උන් විසින්ද විනිශ්චය කරන කොට සචේ අලජ්ජ උස්සන්නා හොති. අපි ඉන්නේ 50යි 60යි ඒගොල්ලන් ඉන්නවා 200ක් 300ක් අලජ්ජ පිරිස. අලජ්ජ පිරිස බලේ වැඩි. පරිසා උබ්බාහිකායතං අධිකරණම් විනිච්චිනි තබ්බා. ඒ අධිකරණය විශේෂ ක්‍රමයකට විසඳන්න කියලා කියනවා. මොකද ඡන්දයක් හරි මේ හරි කැමැත්ත හරි විමසන්න ගත්තොත් අපි පරදිනවා. හේතුව ඇයි? අලජ්ජ පිරිස වැඩි. දෙවෙනි ධර්ම සංගායනාවත් ඔය උබ්බාහිකාවක් පත් කරලා තමයි මට මතක හැටියට කියන්නේ. උබ්බාහිකා කියලා කියන්නේ ටීකාවේ කියන්නේ උබ්බාහිකා කියලා කියන්නේ ඒකේ අර්ථය තිබ්බා. උබ්බහಂತಿ වියෝජෙන්ති ඒතාය අලජ්ජිනං තජ්ජනින් වා කලහං වාති උබ්බාහිකා. අලජ්ජීන්ගේ මේ කලහය වියෝජනය කරන නිසා උබ්බාහිකා කියලා කියන සංඝ සම්මුතිය. නැත්තම් අපි කෙටියෙන් කියොත් කමිටුවකට කියනවා උබ්බාහිකාවක් කියලා. ඒතර මේ උබ්බාහිකාවකට පත් වෙන්න ඒ කමිටුගත වෙන්නත් ඒ ස්වාමින්වහන්සේ නමකට මට මතකයි අංග 10ක් තියෙන්න ඕන. එහෙම කියනවා. දසංගේහි සමන්නාගත. අංග 10කින් යුක්ත විශේෂයෙන් පරියාප්තිය දන්න වික්ත විනීත විශාරද ස්වාමින්වහන්සේලා කීප නමක් විතරයි මේකට සහභාගී වෙන්නේ. පැහැදිලිද? හේතුව පිරිස ඔක්කොම ගණ්ඩ ගත්තොත් එහෙම අලජ්ජයගේ පිරිස කෑ ගහනවා වැඩිනේ. ඒතර කමිටුවක් පත් කරලා තමයි මේ අධිකරණේ විසඳන්නේ. අලජ්ජි පිරිස උත්සන්න නම් උබ්බාහිකාවකින් මේක විසඳන්න කියලා කියනවා. මොකද දෙවෙනි ධර්ම සංගායනාවෙත් කාකණ්ඩ පුත්ත යසසවන්නන්සලාට සෑහෙන්න වෙහෙසෙන්න වුණා. ගම් ගාන ගිහිල්ලා අර ලජ්ජි පිරිස එකතු කරානේ උන්වහන්සේලා ඉස්සෙල්ලා. තමන්ගේ ලජ්ජි පක්ෂේ බල ගන්නවා ගත්තා එක පාටම මේ ප්‍රශ්න විසඳන්න කලින්. ඒකනේ සමහර ප්‍රශ්න තියෙනවා අපි කාලයට ඉඩ දීලා ලජ්ජි පිරිස බල ගන්නවලා තමයි වැඩේ කරන්නේ. නේද? දැන් අද හිතන්නකෝ විකාල භෝජනය පිළිබඳව ලංකාවේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා ගෙන්නලා කැපද අකපද කියලා අධිකරණයක් ගේනවා. මොකද වෙන්නේ? නේද? එහෙම නැත්තම් මිල මුදල් පරිහරණය කැපයිද අකපයිද කියලා අධිකරණයක් ගේනවා. ඉතින් අපිට තැනක් නැති වෙන මට්ටමනේ තියෙන්නේ බහතරයක් නේද? අපි 1000ක් හිටියොත් ඉතින් 25000ක්ම අනිත් පැත්තට නින්නේ. එතකොට එක පාටුව විසඳන්න යන්න බෑ ඒගොල්ලෝ දිනනවා. සන්නස සංඝයාගෙන් කැමැත්තෙන් සම්මත කරගන්නවා. විශේෂ සන්නසලා පිරිසක්. ඔව් ඒකයි ඒ කමිටුවක් පත් කරගන්න. විසඳන්නේ සන්නස. අනිත් අයට කතා කරන්න බෑ ඒ වෙලාවට. ඒක ටීකාවේ කියන AI කෑ ගහන්න එපා කියලා ඒ වෙලාවට. මොකද හැමෝම සන්නස කතා කරන්න ගත්තොත් අදහස් වැඩි වෙනවනේ. ඔව් ඊට පස්සේ මේ වැඩේ කරගන්න බෑ දැන්. පුළුවන් ඒගොල්ලෝ ඉන්නවා ඒගොල්ලෝ ඉන්ඩෝනෙසියානු අධිකරණය විසඳන්න. නමුත් අර ලොකු පිරිසක් ගාව ගන්නෑ ඔකට. වෙනම තැනක රැස් වෙන්නේ සන්නස්. පොඩි තැනක වෙනම රැස් වෙලා විසඳනවා. ඔව්. ඊට පස්සේ සංඝයාට දැනුම් දෙන උබ්බහායිකාවෙන් අපි මේ තීරණය ගත්තා. එතකොට ඉවරයි. අය කෑ ගහන්න බෑ. ඇසන්ස ඒ සංඝ සම්මුතියෙන් තමයි ගන්නෙ. එතකොට අර ඔක්කොම එක ගන්නෑ. ඔව් අවශ්‍යයි විතරයි ගන්න. එහෙම තමයි පේන්නේ ඉතින්. කොටසක් ගන්න වෙනවා ඉතින්. අවශ්‍ය තැනේදී විතර. මොකද දැන් ලජ්ජී කෙනෙක් නම් ඔයකේ ගන්න වෙනවා. අපි ලජ්ජී දැන් මේ තව ඉස්සරහට කියද්දි තේරේ. ලජ්ජී කෙනා බේරගන්නයි මේ ගොඩක් ඒවා තියෙන්නේ. ඊට පස්සේ කියනවා සචේ බාලුස්සන්නා හෝති පරිසක්. බාල පිරිස උත්සන්නන්න තුම්මාකං සභාගේ විනේදරේ පරිේසත. ඔබ වහන්සේලාට සභාග විනේදරේ හොයාගන්න විනේදරේ හොයාගෙන ධම්මේන විනේන යේන විනේන යේන සත්තු සාසනේන තං අධිකරණම් උපසමති තථාතං අධිකරණම් උපසමේ තබ්බ. ඒ විදිහට අධිකරණේ සංසිඳුවන්න කියලා කියනවා. ඒතර ධම්මේන විනේන සත්තු සාසනේන කියලා කියනකොට එතනදී විශේෂ අර්ථ ටිකක් තියෙනවා. ධර්මයෙන් විනයෙන් සාස්ෘ සාසනානුකූලව කියනකොට අපි හිතන අර්ථ නෙවෙයි. ඒක හොඳට දැනගන්න ඕනේ. තත්ත්‍ච ධම්මෝති භූතං වත්තු. මෙතන මේ ධම්මේන කියලා කියන්නේ ධාර්මිකව විසඳුනා කියලා කියන්නේ සත්‍ය වූ සිදු වූ වස්තුවකින් මේ අධිකරණේ විසඳෙන්න ඕන. බොරුවක් විසඳෙන්න බෑ. පැහැදිලිද? දැන් අධිකරණේ විසඳෙන්නේ පරාජිකා වුණා කියලා ඇත්තම පරාජිකා වෙලා නැහැ. ඉතින් අධිකරණේ අභූතයිනේ. භූත නැහැ. බුතං වත්තු ධම්මෝ කියලා කියන්නේ විනයෝ කියලා කියන චෝදනා සාරණ. ඒ කියන්නේ චෝදනාව කරන්න ඕනේ සිහි ගන්නවන්න ඕනේ මේ වැරද්ද කළා නේද කියලා මතක් කරන්න ඕනේ. සත්තු සාසනං කියලා කියන්නේ ඤාති සම්පදාච අනුසාවන සම්පදාච. එතන දැන් එතනදී තස්ස පාපීය සිකාදී විනය කර්ම කරනවා නම් ඒ ඔක්කොම විනය කර්ම ඤාතිය තියෙන විනය කර්ම නම් ඒවා අනුශාවනය කරනවා නම් ඒවා විනයානුකූලව හරියට කෙරෙන්න ඕනේ. තස්මා චෝදකේන වත්තුස්මින් ආරෝචිතේ. චෝදකේ විසින් වස්තුවක් ආරෝචනය කළ කල්හි චූදිතකෝ පුච්චිතබ්බෝ. ඔන්න චූදිතකයාගෙන් අහන්න කියලා කියනවා. දැන් ඉස්සල්ලාම චෝදක චූදිතක ඉන්නකොට අර අධිකරණයන් ගද්දි අහන්නේ කිව්වා අපි දෙන මිනිස්සියට කැමතිද කියලා නේ. අන්න ඊට පස්සේ ඒ කැමැති අකමැති බව රටාව අනුව ඉස්සරහට අධිකරණේ යන්න පුළුවන්. දැන් අපිටම අධිකරණේ පටන් ගත්තා කියලා දැන් විසඳන්න අහන්න කියලා කියනවා චෝදකයා. දැන් චෝදනාව හොඳයි එහෙමනම් ඔබ වහන්සේ චෝදනාව දැන් ගේන්න ස්වාමීනි නේද? අසවල් තැනදී මේ භික්ෂුව මෙන්න මෙහෙම පරාජිකා ආපත්‍යයට පැමිණෙනවා. දැන් චූදිතකයා ඉන්නවනේ විත්තිකාරයා නේද කියන්නේ කූඩුවේ අන්න මේ පැත්තේ එක්කෙනා ඉන්නවා. ඉතින් එයා ඉන්නකොට අහනවා එයාගෙන් අහන්න කියනවා චූදිතකයාගෙන් සන්තම් මේ තන් නො මේ කියන චෝදනාව ඔබ සතුද නැද්ද? මේ චෝදනාවට ඔබ ලක් වෙනවද නැද්ද? ඒ කියන්නේ මේ කාරණේ ඔබ සතුව තියෙනවද නැද්ද? පරාජිකා වුණා කියලා චෝදනා කරනවා නම් ඔබ පරාජිකාද නැද්ද කියලා මේ අහන්නේ. සන්තං ඒතං නෝ. මේක විද්‍යමානද නැද්ද? ස්වාමීනි මේක අමූලික බොරුවක්. නම් බොරුවක් කියලා කියත හැකිනේ. ස්වාමීනි ඒ කාරණේ මම පිළිගනිමි. අධිකරණේ ඉතින් බොහෝම ඉක්මනින් ඉවරයි වැඩේ. නේද? ඒකනේ අර සත්‍යය පිළිතන්නේ කිවි චෝදිතේකට. ලේසි වැඩ සාසනය කරන්නද? ඒක තමයි වැඩි. සන්තම් මේ තන් නොති ඒවන් වත්තුන් උපපරික්කිත්වා. වස්තුව පරීක්ෂා කොට මොකද මේ උන්දම් සේවනයන්ද සොරකම් කිරීමක්ද ඔක්කොම හොයලා බලලා භූතේන වත්තුනා චෝදෙත්තා සාරෙත්වා. භූත වූ වස්තුවකින් චෝදනා කොට සිහි කොට ඥාති සම්පදාය අනුසාවනා සම්පදායච තං අධිකරණම් උපසමේතබ්බය. අධිකරණේ සුදුසු සමතවලින් විසඳන්න කියලා කියන. දැන් අධිකරණයක් ඇත්තටම සංසිඳුවන්න කියලා කිව්වහම අධිකරණයේ සංසිඳුවන සමත හතක් තියෙනවා. නේද? සමත හතක් තියෙනවා. මොනවද? සම්මුඛා විනය, සති විනය, අමෝල්ල විනය, පටිඤ්ඤාතකරණේ, තස්සපාපියසිකා, තිනවත්තාරක ඔය විදිහට පුළුවන්. දැන් ඊළඟට මේ කාරණේ හොඳට අහගන්න. මේ චෝදනාවක් කරනකොට මේ මුල්ම කාරණාවක් හොඳට පැහැදිලි කරගත්තොත් ඔබ හන්සලා නටුවාවි ඉතර ටික ඔක්කොම හොඳට පැහැදිලි වෙනවා ඈ. අපි ගත්තොත් උදාහරණයක් විදිහට දැන් මේ පැත්තේ චෝදක ඉන්නවා. මේ පැත්තේ චූදිතක ඉන්නවා. මේ චෝදනාව සහ චූදිත බව ක්‍රම කීපයකට යන්න පුළුවන්. ඒ ක්‍රම කීපේ තමයි ඔය චෝදක චූදිත වශයෙන් ඉන්න පුද්ගලයෝ ලජ්ජි අලජ්ජි වශයෙන් ක්‍රම දෙකකට බෙදෙනවා. ඒතර එහෙමනම් මේ චෝදනාව සහ චූදිත බව ලබනකොට අපි හිතමු උදාහරණයක් විදිහට අලජ්ජි භික්ෂුවක් ලජ්ජි භික්ෂුවකට චෝදනා කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මෙත්තිය බුම්මජක භික්ෂූන් දබමල්ල පුත්‍ර සාන්නාන්සේට චෝදනා කළා වගේ. හරිද? එහෙමත් නැත්නම් ලජ්ජී චෝදකේ අලජ්ජී චෝදකේ චූදිතේකට චෝදනාව කරන්නත් පුළුවන්. අලජ්ජීක් අලජ්ජීකට චෝදනා කරන්නත් පුළුවන්. ලජ්ජීක් ලජ්ජීකට චෝදනා කරන්නත් පුළුවන්. ආන්න එහෙම චෝදනාව එද්දී අධිකරණයකදී මේ අධිකරණ විසඳන ස්වාමීන් වහන්සේලා කල්පනාකාරී වෙන්න ඕන තැන් කීපයක් තියෙනවා. ලජ්ජී අලජ්ජීකට චෝදනා කරනකොට අධිකරණේ එච්චර අමාරු නෑ. ඇයි? ලජ්ජී භික්ෂුවක් නේ ගේන්නේ චෝදනාව, නියමානුකූල චෝදනාවක් උන්වහන්සේ ගේන්නේ. අලජ්ජී කෙනෙක් ලජ්ජීකට චෝදනාව ගේනවා. අන්න ප්‍රශ්නේ වැඩි වෙන්න ඉඩ තියෙනවා. අලජ්ජී අලජ්ජීකට චෝදනාව ගේනකොට වැඩක් බලන්න යන්න කියලා කියන්නේ කියලා. මොකද දෙන්නම බොරු කියන්නේ. ලජ්ජී ලජ්ජී කෙනෙක් චෝදනා කරනකොට කියනවා ඔය චෝදනාව එන්නේ පුංචි දෙයකට සමාව අරන් ඉවර කරන්න කියලා. අන්න එහෙම දැන් විශේෂ හේතු ටිකක් කියනවා. අර අතන තමයි ටිකක් බරපතල වැඩේ. අලජ්ජී කෙනෙක් ලජ්ජීකට චෝදනා කරද්දී ටිකක් ප්‍රශ්නේ දිගින් දිගට යනවා. දැන් ඒක ඉස්සරහට කියනවා. බලන්න අට කතාව. తత్రచే అలజ్జీ లజ్జిం చోదేతి. පළවෙනි කාරණේ තමයි అలజ్జీ කෙනෙක් లజ్జీ කෙනෙකුට චෝදනාවක් කරනවා. సోచ అలజ్జీ బాలో హోతి అవ్యత్తు. මේ అలజ్జీ කෙනා ధర్మ వినయ ඉගෙනගෙනත් නැහැ, චෝදනා චූදිත අධිකරණයක කලින් ඉඳලත් නැහැ, දන්නෙත් නැහැ විසඳනම කොහොමද, මොකක්වත් දන්නේ නැහැ. හරිම බාලයිය, అవ్యక్తයි. ඔහේ නිකන් චෝදනා කරනවා අලජ්ජිකමට. හරිද? එහෙම අලජ්ජී කෙනෙක් බාල අව්‍යක්ත නම් අලජ්ජයාට චෝදනාව හොද්දට ගේන්න පුළුවන් විදිහට අධිකරණයේ විසඳන ස්වාමීන් වහන්සේලා ණයක්‍රම දෙන එකද හොඳ නොදීන එකද? ණයක්‍රම දෙන්න හොඳ නෑ. ඇයි ඒ? මොකද්ද එයාගේ ප්‍රධාන ලක්ෂණේ? අලජ්ජී කෙනෙක්. ඒ නිසා අට කතාවේ කියනවා බාල අව්‍යක්ත අලජ්ජයාට නාස්ස නයෝදාතබ්බ. එයාට ණය ක්‍රම දෙන්න එපා කියලා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ කියනවා ඒවම් පන වත්තබ්බ. ස්වාමීන්වහන්සේලා දන්නවනම් මේ ඇවිල්ලා මෙයා ලජ්ජී කෙනෙකුට දැන් බාගතුන් වහන්සේ දබමල්ල පුත්‍ර සාන්සගේ වැඩේදී අර දැක්කණි කරපු වැඩේ හිතා ගන්න බැරි වැඩක් නේ කරේ මේ වෙලාවේ. එතන ඒ වගේ දක්ෂ ස්වාමීන් වහන්සේලා මේ වෙලාවේදී අලජ්‍ය බාල බව දැනගෙන අව්‍යක්ත බව දැනගෙන දැන් ලොකු පිරිසක් රැස් වෙලා. එදා අපි සන්නන්ස පොළොන්නරුවේ ගියා මේ පස්සේ කාලෙක වඩින්න ඒ ඉතිහාසයක් දැනගෙනම වඩින එක හොඳයි. පොළොන්නරුවේ තියෙනවනේ ගල් විහාරෙට එහා පැත්තේ අර ලොකු විහාරයක් ලංකාතිලක විහාරේ. එතකොට ඒවයි අර ద్వාරවල් ඒ චිත්‍රයි බුද්ධ ප්‍රතිමා ඒ දැක්කම තේරෙනවා සංසේ ඒ කාලේ කොච්චර මේ ශාසනය වෙනුවෙන් රජවරු දෙයක් කළාද කියලා. ඒ කියන්නේ උළුහව්ව පවා මං හිතන්නේ අඩි 30ක් 40ක් විතර උස දොරටුවක් තියෙන. දැන් අපි සාමාන්‍යයෙන් අඩි 6කනේ උළුහව්වක් තියන්නේ. ඒතර අඩි 30ක් 40ක උළුහව්ව කියලා හිතන්නකෝ. ඒ දොරවල් ඇරෙද්දිම කොහොම විහාරයක්ද ඒක? අඩි 20 30 උස හිටි බුදු පිළිම තියෙන. ඉතින් හැම තැනම ඉතාම සියුම් පවා කැටයන්. මේ පැත්තේ ඒකේ ගොඩ නැගිල්ලක් තියෙනවා. මෙහෙම ගල් කණු ගොඩ තියෙන. අපි ළඟට ගිහිල්ලා බලනකොට තමයි දන්නේ මේ හේවිසි මණ්ඩපය කියලා. ඒක කොහොම බුද්ධ පූජාවක් කෙරෙන්නේ නැද්ද ඒ කාලේ? ලේසි නැහැ ඉතින්. ඒකටම මේ පැත්තේ තමයි සීමා මාලකයේ තියෙන්නේ. එතකොට ඔය වගේ තැනකට සමහරක් විට හේවිසි මැද්දේ සංඝ තෙරුන් වහන්සේලා, රාජ්‍ය අමාත්‍යවරු, ඒ වගේ අය අතරේ සමහරක් විට ඔය ලොකු අධිකරණ වලට එන්නේ නැහැ. ඉතින් එතකොට එහෙම කටපාඩමින් දැන් සාරත් දීපණී ස්වාමීන් ඒ කාලේ වඩින්නේ නැති වුවට. ඒතකොට ඒකාශෘත දහරි. අපි වගේ මෙහෙම ලැප්ටොප් පොත් තියාරින්නේ නැහැ අධිකරණ විසඳන්න. මේ ත්‍රිපිටකයේම කටපාඩමින් දරාගෙන ආයක පිටකයක් විතරක් නෙවෙයි ඕන තැනකින් ඕන දෙයක් කියන්න පුළුවන් නේද? වික්ත විශාරද ස්වාමීන්වහන්සේලානේ. ඉතින් එහෙම ආපුහම ඒ වගේ ස්වාමීන්වහන්සේලානේ මේවා විසඳන්නේ. ඉතින් සමහර එක තැනකදී කියනවා ත්‍රිපිටක චූලාභේ ස්වාමීන්වහන්සේ ওই වගේ අධිකරණයක් විසඳන්න ගිහිල්ලා මේ මම ඕවට එන්නේ නැහැ කියපු එකටම වැරදි වැඩක් කරපු කෙනාට අඩුම ගානේ මේ අධිකරණයට එන්නේ නැහැ කිව්ව වචනෙටම බය වෙලා දාඩිය දාන්න ගත්තලු. අනේ ස්වාමින්වහන්සේලා වගේ අය තමයි අධිකරණ විසඳන්න ඕනේ. මං පරාජිකයි, මං සුදු ඇඳගෙන යන්නම් කියලා යාළුවෝ යන්නේ. මොකද එච්චර අර සංඝ තෙරුන් වහන්සේගේ පෞරුෂය, සංඝ තෙරුන් වහන්සේගේ ගෞරවය තිබිලා තියෙනවා. ඉතින් ඒකයි අර අද වගේ ඉතින් සමහරුන්ට ලොකුවට ප්‍රශ්න දාන්න බෑ අර ඒ වගේ ස්වාමින්වහන්සේලා හිටපුවාම. ඉතින් දැන් මෙතනදී මම මේ කියන්න ගියේ අර අලජ්ජිය බාලනම් අලජ්ජියගේ බලය අඩු කරන්න ප්‍රශ්නයක් අහන්න කියනවා. කිම් හිනං චෝදේසි, චෝදකයාගෙන් අහන්න කියලා කියනවා. කිම් හිනං චෝදේසි, කිම් හි කියනකට ටීකාචාරන් වහන්සේ කියනවා අර්ථ ගන්න කියලා. කිම් හීති කිස්මින් වත්තුස්මින් කියලා කියනවා. දැන් චෝදකෙගේ ප්‍රධාන ලක්ෂණය දැනගන්න ඕනනේ චෝදනා කරන්නේ මොන වස්තුවේද කියලා. දැන් පරාජිකා නම් පරාජිකා වස්තුව දැනගන්න ඕනේ නේ. එතකොට කිම්හිනම් චෝදේසි කියලා අහපුවාම දැන් මෙතනදී සාරත් දීපණී ආචාර්යන් වහන්සේ කියනවා මේ පාලියෙන්ම මේක නොදන්නවා කියන එකවත් නෙවෙයි කිම්හි කියනකොට. පැහැදිලිද? සිංහලෙන් හරි කමන්නේ අධිකරණයක් විසඳද්දී අර චෝදකෙක් දැනගන්න ඕන ප්‍රධාන දේ මොකද්ද කියලා ප්‍රශ්නය අහනකොට දන්නේ නැත්නම් එතනම චෝදකයාගේ බලය ගොඩක් අඩු වෙනවා. එයි දැන් අපි හිතමුකෝ මාගදී භාෂාව දන්න චෝදකයෙක් කියලාම එයා කිම්මි කියන එක දන්නවා. ඒකේ අර්ථයත් කිස්මින් වත්තුස්මින් කියන එක තේරෙනවා. හරිද? සංඝ තෙරුන් වහන්සේ අහනවා හොඳයි එහෙනම් ඔය චෝදක භික්ෂුව කියමු බලන්න මේ කිම්මි නං චෝදේසි කුමන වස්තුවේද චෝදනා කරන්නේ? වස්තුව මොකද්ද? මේ වස්තුව නම් ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් මෙහෙම වැඩක් කළා. තෙරුන් වහන්සේට දැම්ම බලේ බිඳින්න පුළුවන්. ඔබ වහන්සේ මේ වස්තුවවත් දන්නේ නැතුව තමයි මේ අධිකරණයකට එන්නේ චෝදනා කරන්න. එහෙම පුළුවන්ද චෝදනා කරන්න කියලා දැන් මොකද කරන්නේ? අයගේ බල බිඳින්න පුළුවන්. ඒකයි අර පටලවල ප්‍රශ්න අහන්න කියලා කියන්නේ. පැහැදිලිද? දැන් අද කාලේ වුණත් විනය අහලත් නැති, දන්නේත් නැති පරාජිකා පාළිය කියලාත් නැහැ, අහලත් නැහැ, සංඝයා අතර වැඩි ඉඳලත් නැහැ. අලජ්ජිකමින් ඇවිල්ලා අධිකරණයකට ඇවිල්ලා චෝදනාවක් කියනවා. ස්වාමීන් වහන්සේ සිංහලෙන් අහනවා ආයස්මතුන් එහෙමනම් වස්තුව කියන්න බලන්න. දැන් මෙයා පටලැවිල යනවා. දැන් වස්තුව මොකද්ද කියලා දන්නේ. එතකොටම අපිට කියත හැකිනේ උභාන්සි ඉස්සෙල්ලා ඉගෙන ගන්න චෝදනාවක් හරියට සංඝාධිකරණයක කරන්න කියලා නේ. මොකද මෙයා අලජ්ජි නිසා මේ ව්‍යාව ප්‍රතිපාහණය කරන්න කියන්නේ. මොකද නැත්තම් කෑ ගහනවා නිසා නහස. දිගින් දිගට මෙයා ප්‍රශ්න දානවා ඊට පස්සේ. ඊට පස්සේ කියනවා මෙයා ඒකයි කියන්නේ ඔහොම අහපුවාම අද්දාසෝ වක්කති. ඇයි ඒ බාලයි අව්‍යක්තයිනේ. එයා අනිවාර්යෙන් උත්තරේ දෙනවා කිමිදම් බන්තේ, ඒ මොකද්ද කිව්වේ? කිම්මි නන්දාව. ඔය කිම්මි කිව්වේ මොකද්ද කියලා අහනවා. ත්වං කිම්මි නම්පි නැ ජානාසි. මේකවත් දන්නේ නැද්ද? න යුත්තං තයා ඒව රූපේන බාලේන පරං චෝදේතුම් උයෝජේතප්ප. ඔන්න ඔය බැලලා යනවා යන්න මේ ඕකවත් දන්නේ නැහැ එනවා මෙතන චෝදනා කරන්න කියලා එයාව අයින් කරවන්න කියලා කියනවා. නාස් අනුයෝගෝ දාතබ්බෝ එයාට අධිකරණයට උදව් කරන්න එපා කියලා කියනවා. අනුයෝගෝ කියන එකට ටීකාචරණ වහන්සේ කියනවා අනුයෝගෝති පටිවචන ප්‍රති උත්තරාය දෙන්න වැඩි යන්න එපා කියනවා. හා රවුස් හවුස් ඇයි අලජ්ජිනේ වැඩක් නැ බොරු කියනවා. ස්වාමීනස එයා ਉਹ චෝදනාව ගේන නිසා අධිකරණයක් ගන්නවා. ඔව් ගත්තට ස්වාමීනසලා දන්නවා මෙයා අලජ්ජි කියලා. වැඩි ප්‍රශ්න කරලා වැඩක් නැහැ බොරු කියන නිසා සලජ්ජයයි. චෝදනා කරන්නේ ඒකයි වැඩි. නමුත් දැන් එයාට අනිත් පිරිසට චෝදනාවක් තෙරුණ හන්සලාට ගේන්නත් බැ අධිකරණයක්වත් අඩුම ගානේ බලන්න මේ සංගමයේ මොකුත් කතා කරන්නවත් නැතුවනේ එළෙව්වි කියලා චෝදනාවක් ගේනවනේ. ඒ චෝදනාව ගේන්නත් බෑ. ඇයි උන්වහන්සේලා නිදහස් ඒකේ අධිකරණයට ඉඩ දුන්නා. එතකොට කියත හැකි. ඇයි අපි අධිකරණයක් ගත්තා එයා හරියට චෝදනාවක්වත් කරන්න දන්නේ නැහැ. එහෙම කොහොමද අපි අධිකරණ විසඳන්නේ කියලා ඒ සවන්හන්සේලාට එතකොට බේරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ. බෑනේ සවන්හන්සේ. අධිකරණයක් ගේන්න ඕනේ චෝදනාවක් ආවොත් ගේන්න ඕනේ. ඒ ශාසන සම්ප්‍රදාය තියෙනවා. ඉතින් අර සිවිල් නීතියේ උනත් තියෙන මේ නීති ක්‍රමයේ විනය තියෙනවා. ඒකයි විනයානුකූලවම තමයි ආපු එකත් ඊට විසඳන්න තියෙන්නේ. චෝදනාවක් ගෙනාවොත් අධිකරණේ ගේන්න වෙනවා. බෑ බෑ. මොකද ඒකනේ අර කිව්වේ මේ ස්වාමීනි මං ගැන දන්නවනේ කියලා කියනකොට දබ්බමල්ල පුත්‍ර සාංශේ නෑ දබ්බේ එහෙම බෑ ප්‍රතිඥාව කරන්න කියලා. කරානම් කරා කියන්නේ නෑ නම් නෑ කියන්නේ ඒ යන්නේ ඒක ගන්න උනේ සම්. ඒ තමයි සාසන ක්‍රමය. අලජ්ජියද චෝදනා ලැබලා තියෙන්නේ. කරන්නේ. ඔව්. ඒතකොට ලජ්ජිය බේර ගන්න සංස අර ප්‍රතිඥාව හරි ගන්න ඕනේ. ඒ කියන්නේ අලජ්ජිය චෝදනා කරලා ලජ්ජී භික්ෂුවට කියනවා ඔබ වහන්සේ ප්‍රතිඥා දෙන්න. නෑ මං එහෙම කරේ නෑ. එහෙනම් අපි මේ ප්‍රතිඥාව මත අද අධිකරණේ ඉවර කරනවා. උන්වහන්සේ පටිඤ්ඤාය භික්ෂු විදියට භික්ෂු භාවයේ ඉන්නවද? ඇත්තරම පටිඤ්ඤාය භික්ෂුනේ උන්වහන්සේ කොහොමත් භික්ෂුත් වෙ ඉන්නවා. අලජ්ජ ශාසනයෙන් එතකොට අයින් වෙන්නේ නැහනේ. මේ ලජ්ජී කෙනා. හැබැයි දැන් ඊළඟට ප්‍රශ්නේ මෙහෙම ආවොත් අලජ්ජී භික්ෂුව සචේපනසෝ අලජ්ජී පඬිතෝ. එයා දන්නව වැඩේ. අලජ්ජී පඬිතෝ. කිම්මි කිව්වහම අස්මින් වත්තුස්මින් අහං චෝදනං කරමි කියලා දැන් පාළියෙම නේද? ඔයා ඉදින් තමයි. එහෙම වුණොත් එහෙම අලජ්ජ්‍ය පණ්ඩිතයි නං වික්තයි නං දිත්තේනවා සුතේනවා අජ්ජොත්තරිත්වා ඔය දැකීම් ශ්‍රුත ඔක්කොම අරගෙන යට කරගෙන සම්පාදේතුන් සක්කෝති කරුණ හොඳට කියන්න දන්නවා. ඒ තස් අනුයෝගං දත්තා කරන්න දෙයක් නැහැ. එයාට අනුයෝගය දෙන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රතිවචන අහන්න වෙනවා. පටිවචනේ පටිපුච්චා අහන්න වෙනවා. හැබැයි එහෙම අහලත් අධිකරණේ විසඳන්නේ ලජ්ජිස්සේව පටිඥාය කම්මං කතා. ලජ්ජී භික්ෂුවගේ ප්‍රතිඥාවෙන් අධිකරණේ විසඳන්න කියලා කියනවා. දැන් ඊළඟ ක්‍රමය. දැන් මෙතනදි කිව්වේ විශේෂයෙන් අලජ්ජී කෙනෙක් ලජ්ජී කෙනෙකුට චෝදනා කරද්දී. හැබැයි ඒ අලජ්ජියත් කොටස් දෙකයි. එක්කෙනෙක් බාලව්‍යක්ත අනිත් කෙනා පඬිත වික්ත. ඔය දේව කරුණු හොයලා බලන්න ඕනේ ඉතින්. අමාරු සංස ඒකයි ලජ්ජි කෙනාගේ ප්‍රතිඥාවෙන් ඉවර කරන්න කියන්නේ. ඒතර ලජ්ජි. එයාට තමයි ඇවැත් වෙන්නේ සාන්දංශ එතකොට. ඔව්. එතකොට සාන්දංශ සංඝ අධිකරණේ සංඝයාට දැන් ගැටලුවක් නැහැනේ. හේතුව ලජ්ජී කෙනාට චෝදනාවක් ආවා. අලජ්ජී චෝදනා කළේ. එයා බොරුවට හරි චෝදනා කරා. හැබැයි ලජ්ජී කෙනාගෙන් ප්‍රතිඥාව ගත්තාම දැන් අපිට අලජ්ජී චෝදනා කරා නම් ලජ්ජී භික්ෂුවකට සංස අධිකරණයේ විසඳෙනකම් උපෝසත වලට ගණ්ඩ ප්‍රශ්න තියෙනවා. පවාරණ වලට ගණ්ඩ ප්‍රශ්න තියෙනවා. ඇවැත් දෙසඬ ප්‍රශ්න තියෙනවා. නේද? එතකොට එහෙම එහෙම ප්‍රශ්න ගොඩාක් දැන් කට්ටිය බයයි. ඇයි? අලජ්ජේ කරගවන්න කවුරු හරි දැන් මේ චෝදනාවක් කරලා තියෙනවා. ඕක විසඳන්න එපා. එතකොට විසඳුවට පස්සේ අලජ්ජය ඒක සෑහීමකට පත් වුණාද නැද්ද ඉතින් අපිට කමන්නේ නැහැ ඒක. ලජ්ජී කෙනාට සංගමැද ඉඳගෙන වැඩ කරන්න පුළුවන්. ඇයි යා ප්‍රතිඥාවෙන් දැන් දුන්නා. නෑ ස්වන්නස මම විනය කර්ම වලට මාව ගන්න මම ප්‍රශ්නයක් නැහැ. අන්න එතකොට හරි පිරිසට ගැටලුවක් නැතුව වැඩ කරගත්තා. අරයා බොරු කී කී යයි ඉතින් අපිටත් බැනලා යයි දන්නේ නැහැ. ඉතින් ඒක යා ඊට පස්සේ ඉතින් පව් පුරවගෙන යා අයින් වෙලා යයි. අපි අර ලජ්ජී කෙනාට තිබ්බ ප්‍රශ්නේ විසඳන්නයි ස්වන්න සමහර ඒවා එහෙම කරන්නේ. නැත්තම් යාට සැක එනවනේ කට්ටිය. යා ප්‍රතිඥාවකවත් දෙන්න නැතුව හිටියොත් කොහොමත් අපිත් හිතන ඇයි එහෙනම් යාට ප්‍රතිඥාවකවත් දෙන්න බැරි කියලා. එදොර ඇවැද්දසන්න හරි බයයි උන්නහසෙත් එක්ක. ඒක නැති කරගන්න ඕයි. ඊළඟට සචේ ලජ්ජී අලජ්ජින් චෝදේති. ලජ්ජී භික්ෂුවක් ඉන්නෝ අලජ්ජී කෙනාට චෝදනා කරනවා. හැබැයි ඕක හොඳ චෝදනාවක් නේ ඔය වෙන්නේ. ලජ්ජී කෙනා කියන්නේ කවදාවත් බොරු කියන්නේත් නැහැ. නේද? අලජ්ජියා කියන්නේ ඇත්තර ඔය දැන් වැරදි වැඩ කරන කෙනෙක්. අපිට ප්‍රශ්න නිසා එයා උපෝසතවල එනවා විනය කර්ම වලට එනවා කුල දූෂණ කරනවා. ඉතින් ධාර්මික චෝදනාව මේ ගේන්නේ. සෝච ලජ්ජී බාලෝ හෝති අව්‍යත. හැබැයි චෝදනාව ගේන ලජ්ජී ස්වාමීන් වහන්සේ විනය හරියට දන්නේ නැති කෙනෙක්. උන්වහන්සේත් අර චෝදක වත ඒව හරියට දන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මේ උන්වහන්සේ නම් පරාජිකා වෙනවා මම දැක්කා. මෙහෙම වැරදි ගොඩක් වෙනවා දැක්කා. අධිකරණයේදී චෝදනාව හරියට කරන්න දන්නේ නැ සක්කෝති අනුയോഗං ධාතු අනුയോഗයේ දෙන්න විදිහකුත් නැහැ. තස්ස නයෝ ධාතබ්බෝ ඒ ලජ්ජී බාල අව්‍යක්ත ස්වාමින්වහන්සේ ලජ්ජී නිසා ණය ක්‍රම දෙන්න කියනවා අධිකරණයේදී. කොහොමද දැන් ඉස්සල්ලා සංඝ තෙරුන් වහන්සේ අර කිම්මිනං ජානාසි ආදී වශයෙන් අර පටලල ප්‍රශ්න අහනවනේ. දැන් එහෙම නැතුව ලජ්ජී නිසා කිම්මිනං චෝදේසි සීල විපත්තියාව ආචාර විපත්තිය. දැන් උත්තර ටික දීලම ප්‍රශ්නේ අහනවා. ආ ස්වාමීනි සීල විපත්ති දැන් උන්නාසි අව්‍යක්ත නිසා කියාගන්න බැරුව හිටියේ. පැහැදිලිද? උත්තරේ දීලම අහනවා මේකෙන් එකක්ද? කස්මාපණි මස්සේවේවන් නයෝ දාතබ්බෝ. අටුවාචාර්යයන් වහන්සේලා අහනවා ඇයි මේ එහෙනම් දැන් ලජ්ජී කෙනාට විතරක් ණය දෙන්නේ අලජ්ජයාට ණය දෙන්න එපා කියන්නේ? මේක අසාධාරණයිද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකටත් උත්තරේ දෙනවා. කස්මාපණි මස්සේවේවන් නයෝ දාතබ්බෝ නෑ ඉතරස්ස. අලජ්ජයාට දෙන්න එපා මෙයාට විතරක් ණය දෙන්න කිව්වේ ඇයි? නනුන යුත්තම් විනේදරාණං අගති ගමන. විනේදරේ කගතිට යන්න හොඳ නෑ නේද? නෑ යුත්ත මේව. ඒක යුතු නෑම තමයි. හැබැයි ඉදම්පන අගති ගමනන්න හොති. මෙතනදී අගතියට ගියා නෙවෙයි. මේක මොකක්ද? ධම්මානුග්‍රහෝ නාම යේසු. මේකේ මොකක්ද? ධර්ම අනුග්‍රහයක්. ඇයි ඒ? ලජ්ජී කෙනෙක්ට මේ උදව් කරේ. අලජ්ජියව අයින් කරන්න හේතුව අලජ්ජී නිග්ඝහත්තායෙහි ලජ්ජී පග්ඝහත්තායච සීක්ඛාපදං පඤ්ඤත්තං. ඒකට ටීකාචරණ වහන්සේලා බුද්ධ වචනේ ගේන සූත්‍රේ මොකද්ද? දුම්මං කූනම් පුග්ගලානම් නිග්ඝහාය, පේසලානම් භික්ඛූනම් පාසු විහාරාය කියලා එහෙම කිව්වනේ. අන්න ඒ සඳහා තමයි ශික්ෂාපද තියෙන්නේ. නැත්තම් අධිකරණයක් වුණත් අන්තිමට ලජ්ජී කෙනා ශාසනයෙන් අයින් වෙලා අලජ්ජී කෙනා ඉතුරු වෙන අධිකරණයක් නම් විසදෙන්නේ ශාසනයට හානියක්ද දියුණුවක් නෙවෙයි නෙවෙන්නේ හානියක්නේ. ඉතින් කියනවා මේක අගතිගමනයක් නෙවෙයි ධර්මානුග්‍රහයක්. తత్ర అలజ్జీ నయం లబిత్వా అజ్జొత్తరంతో ఏహీతి అలజ్జ్యా నయ లబిలా యట కరగిన ఏయి కేలా లజ్జీపన నయం లబిత్వా దిట్టే దిట్ట సంతానేన. లజ్జ్యా చోదనావ కరన్నే దెక్కనం దెక్కా కిన హితిమ్మై సుతే సుత సంతానేన ఎవ్వనం ఎవ్వా కిన సితిమ్మై. ఏక హుందర పిహిటగిన కతా కరన్నే బొరు కియన్నే ఉన్నహన్సే. తస్మా తస్స ధమ్మానుగహో వట్ట తే నిసా లజ్జి భిక్షువకట ධර්මානුග්‍රහයක් දෙන්න කියනවා. සචේ පනසෝ ලජ්ජී පණ්ඩිතෝ හෝති වියත්තු. ලජ්ජී භික්ෂුව පණ්ඩිතයි නම් වියක්තයි නම් පතිට්ඨාය කතේති. ආයේ බය වෙන්න දෙයක් නැහැ. ඉතින් දැන් අපි ක්‍රම කීයක් කතා කරාද? තුනක්. අලජ්ජි ලජ්ජියාට නේද? ඊට පස්සේ ලජ්ජී අලජ්ජ. හැබැයි අලජ්ජි ලජ්ජියකෙත් කොටස් දෙකක් බෙදුවා. අලජ්ජි භික්ෂුව පළවෙනි එක අව්‍යක්තයි බාලයි. දෙවෙනි එක පණ්ඩිතයි වියත්තයි. පළවෙනි එකේ ලජ්ජි භික්ෂුව අව්‍යක්තයි බාලයි. ලජ්ජි භික්ෂුවම වියක්තයි පණ්ඩිතයි නම් අධිකරණයේ ගැටලු තියෙනවද? ප්‍රශ්න නැහැ චෝදක පක්ෂේ. ඇයි? උන්වහන්සේ දන්නවා සියල්ලම. චෝදනාවක් කරන්න ඕනේ ක්‍රමයක් දන්නවා. ඒකයි කියන්නේ පතිට්ඨාය කතේති අලංජීච ඒතම්පි නත්ති පටිඤ්ඤන්න දේති. ලජ්ජි භික්ෂුව චෝදනා කරනවා මෙවුන්දම් සේවන නැමැති වස්තුවේ නුඹ වහන්සේ පරාජිකා වෙන බව මම දැක්කා. ඒ චෝදනාවෙන් ඔබ වහන්සේ චෝදිතකේ බවට පත් වෙනවා. නෑ මට එහෙම නෑ. ඒතම්පි නත්ති. අන්න ප්‍රතිඥාව දෙන්න එකලා කියලා. ඒතම්පි නත්ති. කී එහෙම කියනවා නෑ. ඇයි මේ පැත්තේ ඉන්නේ අලජ්ජියන්නේ දැන් චෝදිතක? පටිඤ්ඤන්න දේති. ප්‍රතිඥාව නොදෙයිද අලජ්ජිස්ස පටිඤ්ඤාය ඒව කාතබ්බං. අලජ්ජියාගේ ප්‍රතිඥාවෙන් කරන්න කියලා කියනවා. මේ කියන්නේ අලජ්ජියා නැහැ කියන ප්‍රතිඥාවට වඩා අලජ්ජියාගේ ප්‍රතිඥාවෙන්ම කරන්න කියලා අවධාරණයෙන් ඔය කියන්නේ. ටීකාචරණ වහන්සේ කියනවා මේ කිව්වේ මේ අදහසින් කියලා. මොකද්ද දන්නවද? කොහොම හරි පරාජිකා උන බව ප්‍රතිඥාව අලජ්ජියාගෙන් අරගෙනම මේක කරන්න කියලා කියනවා. ඒක එනකන් කරුණු කතා කරන්න කියලා කියනවා. එහෙම එකක් ඔය කියනවා. අලජ්ජිස්ස පටිඤ්ඤායේව කාතබ්බන්ති වචන පටිවචනක් කමේනේව. ප්‍රශ්න ප්‍රතිඋත්තර අහහ දෝෂේ ආවිභූතේපි. ඇයි විනාඩි 15ක් 20ක් හොඳට කරකවලා ප්‍රශ්න අහන්න දන්න ස්වාමීන් නමක් නම් මුලින් දුන්න උත්තර අගට එනකොට පටලවනවා. ආන් එතකොට කියත හැකි වහන්සි බොරු කියන්න එපා. දැන් එකක් කීවා, දැන් තව එකක් කියනවා. බොරුනි ඔය කියන්නේ කියලා අන්න යාව හසු කරගන්න කියනවා කොමාරි. ඊට පස්සේ එ නැති මං අයින් වෙන්නම්කෝ කියලා හරි එන මට්ටමට කතා කරන්න කියලා කියන. සමහර ඒවා පුළුවන් සංස දක්ෂ සංහන්සලා අල්ලනවා ඒක. කතාව හරියට ගන්න ගත්තොත් දන්නවනම් පුළුවන්. ওই දීතිඥොත් එවන්නේ කරන්නේ නේද? අන්න ඒක. ඔව්. තර්ක ශාස්ත්‍රය එහෙම ටිකක් කියන ඔය එක මේකක් වුණා. මේ එහෙට බඩු ඉල්ලන්න ආපු කෙනෙක් මේ මට දැක්ක පමණින්ම එච්චරම මේ විශ්වාසයක් ඇති වුණේ නැහැ. නමුත් පොඩි අහිංසක මූණකුත් තියෙනවා. ඊට පස්සේ ඉතින් අර ඒ අයත් එක්ක එක පාට අපි අර මේ නපුරු දරුණු මූණක් පෙන්නපුවාම කොහොමත් ඇත්ත කියන්නෙත් නැහැ. ඒ අය අනිත් පැත්තටමනේ ඉන්නේ. ඉතින් සුහදව බොහොම හොඳින් කතා කරලා කොහේ ඉඳලාද වැඩියේ මෙහෙමයි කියලා අහලා මේ ඐඩෙන්ටි එහෙම තියෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ ඒ එතකොට ටිකක් සුහද කතාවක් ගිහිල්ලා සතුරු සාමීචයක් ගිහිල්ලා තමයි. මේ අපි ඕවා ඉතින් වැඩි බලන්නේ නැහැ. ඉතින් අර කෝකටත් හොඳයි නේ කියලා තමයි ඕවා බලන්නේ අපි කියලා හැම. ඒකත් කොලේකද කොහෙද තිබ්බේ. ඒකේ බලනකොටම 1998 කියලා තිබ්බේ. ඊට පස්සේ කමන්නේ හොම තියාගන්න මොනවද කියලා දෙපට සිවුරක්ද මොකද්ද ඉල්ලන්න ආවේ කියලා කිව්වා. ඊට පස්සේ කමන්නේ ඉතින් නම් සිවුරක් නේ. අනික සැක හිතුණා දැන් අනුරාධපුරේ ඉඳලා ආවේ කිව්වා. අනුරාධපුරේ ඉඳලා ඔච්චර පන්සල් ගානක් පහු කරන් මෙහෙට දෙපට සිවුරක් ඉල්ලන්න එන්න ඕනේ. ඊට පස්සේ මේ ඓඩෙන්ටිටි බැලුවට පස්සේ ටික වෙලාවක් ආයේ කතාව කරගෙන යද්දි මේ ඔබහන්සේ වයස කියලා කීයද කියලා ඇහුවා. අනේ මුලින් වයස ඇහුවේ. පස්සේ තමයි ඓඩෙන්ටිටි බැලුවේ. වයස කිව්වා 21යි කියලා. 21යිද 28යිද කොහෙද කියලා කිව්වා. 28යි කියලා කිව්වේ. 98 ඉපදිච්ච කෙනෙක්ට ඒ වෙද්දි 28 වෙන්න බෑ. එතනින්ම අහු වුණා හොරෙක් කියලා. පස්සේ අර හමුදා වේදපු අර ධම්මසුදස්සිට මං එන්න කිව්වා. මම වයසුතු වෙන්න කෙනෙක් ඉන්න පුළුවන් නම් යවන්න මේ අයන හොරෙක් කියලා. ඊට පස්සේ උන්හාසි කතා කරා බැලිලා මේ ගංජහෙම පාවිච්චි කරන කෙනෙක් ලසන. එහෙම කෙනෙක්. ඔව්. සිවුරු පෙරවගෙන. චීවරධාරී. ඒ විකුණන්න වෙන්නේ සවන්න. ඔව්. සහ ගබඩාවට එනවා ඊට පස්සේ. ඒක නෙවෙයි. ඊට පස්සේ අනික හොව බලාගෙන ගිහිල්ලා ප්ලෑන් කරගෙන ආෙන්නත් පුළුවන්. මුලින් පොඩි දෙයක් ඉල්ලගෙන ගිහිල්ලා. නේද? ඉතින් අර වගේ දෙයකින් දැනගත්තාම අපිට තේරෙන දේ ඉතින් බොරු කියන්නේ කියලා. ආයේ සතුටු සාමීචි නැහැ ඉතින් එමේ පිටත් කරන එක තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ දුන්නා දැන් ප්‍රශ්න ඇති වෙයි කියලා තිබ්බ පරණ දෙපට සිවුරක් දුන්නා දීලා යන්න කිව්වා. පස්සේ අරයිසුන් ටිකක් ඈතට ගියාට පස්සේ සැර කරලා ගෝ ආයේ පැත්ත පලා දෙන්න එපා කියලා. ඒ වගේ තියෙන අල්ල ගන්න පුළුවන් සමහර ක්‍රම බොරු කියනවද නැද්ද කියලා තියෙනවා. ඔන්න ඊට පස්සේ කියනවා දැන් අලජ්ජයාගේ ප්‍රතිඥාවෙන්ම කොහොම හරි කරගන්න කියන එකට උදාහරණ කතාවක්. තදත්ත දීපනත්තංච ඉදං වත්තු වේදි තබ්බං. ඒ අර්ථය දැනගන්න මේ කතා වස්තුව දැනගන්නලු. තේ පිටක චූලාභයත් හේරෝ කිර. ත්‍රිපිටක ධාරී චූලාභේ සවන්නාංශේ. අර දීඝ බහනක අභේ සවන්නාංශේ ත්‍රිපිටක චූලාභේ සවන්නාංශේ. ওই විදිහට තුන් නමක් විතර හිටියර ස්මෘතියෙන් එහෙම විශේෂ තැනක් තිබ්බ සවන්නාංශලානේ මේ ත්‍රිපිටක චූලාභේ සවන්නාංශේ. අර ගේට්ටුවකින් යන්නේ නායගේ නම් පවා ඔක්කොම කියන්න පුළුවන් ඔන්නඔහම සතියක්. එක සවන්නාංශේ නමක් ඉන්නවා මේ අම්මා නලවන කාලේ ඉඳලාද මන් දන්නේ සියල්ලම කියන්න පුළුවන් කියන එච්චරකට සිහිය ඈ ආහා ඒකත් කියනවා කියනවානේ. ඔව් එච්චරකට ස්මෘති ශක්තිය. පැවිදි වෙච්ච මුල් කාලෙම මේ සවන්නාංශේ සෝවාන් වෙනවා ත්‍රිපිටක චූලාභේ සවන්නාංශේ. සවන්නාංශීති ලෝහපාසාදස්ස හෙට්ටා. ලෝහපාසාදී කියලා කියන්නේ ලෝවා මහා පායනේ. ඒකේ අපාය කියන්නේ ඇයි එතෙන්ද? ලෝවා මහා පහය කියන එක තමයි පායෝනේ. අපාය කතාවක් නෙවෙයි. පාසාද කියන පදයට සිංහලෙන් තමයි පාය කියලා කියන්නේ. ලෝවා මහා පහය. හෙට්ටා බික්කුණම් විනයං කතෙත්තා. විනය උගන්නලා වෙන්නේ නැති. සවන්නංශ විනය උගන්නලා හවස් කාලේ නැගිටලා යනකොට නැගිටිනකොට අත්පච්චත්තිකා කියලා කියන්නේ මෙතන ස්වාන්නාංශයට සතුරුකම් කියන එකම නෙවෙයි. පච්චත්තික කියන්නේ පසමිතුරුනේ. මේ විවාද සංඛ්‍යාත පච්චත්තික කියලා කියන්නේ වාදයක් යනවලු දෙන්නෙක් අතරේ. බහිම්බස් බීමක් වගේ යනවා. කරුණු කියනවා. කතම් පවත්තේසු. ඒකෝ ඒතම්පි නත්ති ඒතම්පි නත්තිදී පටිඤ්ඤන්න දේති. ස්වාන්නාංශයට ඇහෙනකොට තේරෙනවා චෝදක භික්ෂුව ඇත්තරම කරුණු සහිතව ගොඩාක් කියන්නේ. මෙයා නෑ 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 කියලාම කියනවා. එතකොට අත අප්පාවසේසේ පටමයාමේ පළමයාමේ ටිකක් ඉක්මුණාට පස්සේ තේරස්ස තස්මින් පුද්ගලේ. ඒ පුද්ගලයා කෙරෙහි අයම් පතිත්තහය කතේති. අයම් පන පටිඤ්ඤන්න දේති. මේ කාරණා නම් මට ඇහෙන විදියට උන්වහන්සේ නම් කරුණු සහිතවමයි මේ කියන්නේ. තේරෙනවනේ දෙයක් කියද්දි. උන්වහන්සේ නම් බොරු කියන බව තමයි තේරෙන්නේ. බහූනිච වත්තුනි ඕසටානේ. උන්නාන්සේර කරුණු ගොඩාක් දැන් බැසගෙන තියෙන්නේ. අද්දා ඒතං කතම් භවිස්සති. අනිවාර්යෙන්ම ඔය පරාජිකාව කරන්න ඇති. අසුද්ධ ලද්දි උප්පන්න. ස්වාන්නාන්සේට හිතුණා මේ අය මේකේන අසුද්ධයි කියලා. හැබැයි පිළිගන්නේ. ඒකයි ප්‍රශ්නේ. තතෝ බීජනී දණ්ඩ කියන පාදකටලිකාය සංඥන් දත්ත. අර සේදූ පාතබන ලෑල්ල නේද? ඒකෙන් මෙහෙම වටාතරම් පොඩි තට්ටුවක් දැම්මා කියලා කියන්නේ මේ සද්දයක් කරා කියලා කියන්නේ. සද්දයක් කරලා ඒ හේතුව සද්ද කරේ. අර ගොල්ලන්ගේ කතාව යනවනේ. දැන් කතාවක් යනකොට ටිකක් අනවශ්‍ය විදිහට යනවනම් ගාල අරග නවත්තන්න බලනවනේ කවුරු හරි. අන්න ඒ වගේ ස්වාන්නාංශ දැන් තට්ටුවක් දාලා මේ කතාව නවත්තලා ස්වාන්නාංශ කියනවලු අහං ආවසෝ විනිච්චිනි තුන් අනනුච්චවිකු. ඔබ වහන්සේලාගේ ওই ප්‍රශ්නේ නම් මම ඉතින් විසඳන්න සුදුසු කෙනෙක් නෙවෙයි. ඇයි මහා ප්‍රශ්න ගොඩක් අවුල්. දැන් කලකිරීමෙන් වගේ ස්වාන්නාංශේ එහෙම නැත්තම් අර මේක කරන්න බැරි බව. මොකද අලජ්ජි කෙනෙක් නේ. අසුද්ධ සංඥා උපදින නිසා. ඒකයි සවන්නස කියන්නේ. ඔව් චෝදනා කරන්නේ සවන්නස. අලජ්ජිය පිළිගන්නේ විනිශ්චයට ඉන්නේ. ඉතින් සවන්නස කියනවා මට ඕක මං විනිශ්චය කරන්න සුදුසු නෑ. අඤ්ඤේන විනිච්චිනා පෙහි. වෙන කාට හරි කියලා ඕක විසඳ ගන්න. කස්මා බන්ති. ඇයි ස්වාමීනි කියලා අහනකොට තේරෝ තමත්තං ආරෝචේසි. කරුණු කිව්වා. ඉතින් ඔහොම ඔබ වහන්සේ දැන් ඔච්චර කරුණු තියෙද්දි ඔබ වහන්සේ පිළිගන්නේ කියලා ඔහොම විස්තර කියද්දි කියාන කියන්නේ යනකොට ස්වාන්නාංශි විස්තර කියද්දි චෝදිතක පුග්ගලස්ස කායේ ඩාහෝ උට්ටිතු. දාඩිය දාන්න ගත්තා චෝදනාව ලැබපු කෙනාට. ඇයි ස්වාමින්වහන්සේ කරුණු කියන්නේ නැතිටි? ස්වාන්නාංශි විසඳන්නවත් එන්නේ නැහැ කියලා කිව්වනේ. බොහෝම ගෞරව සම්පන්න ස්වාන්නාංශනමක් වෙන්න ඇතිටි. පිරිස ගෞරවයෙන් සලකන ගුණ හොඳටම ප්‍රකට. අනික මේ විදි රහත් වෙලත් ඇති අනිවාර්යෙන්. මෙයාට බය හිතිලා ඉතින් චූදිතිකයට. තතෝසෝ තේරං වන්දිත්තා. එතනම තෙරුන් වහන්සේට වැඳලා බන්තේ විනිච්චිනි තුන් අනුරූපේන විනයදරේන නාම තුන් මහදිසේනේව භවිතුම් වට්ටති. විනිශ්චය කරන්න සුදුසු විනයදරේක් නම් ඔබ වහන්සේ වගේම කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ වහන්සේ තරම් සුදුසු තවත් අය නැහැ වගේ. ගෞරව කරන උන්වහන්සේට චෝදකේන ච ඉදිසේනේව භවිතුම් වට්ටති. චෝදනාවගෙන්වත් ඇත්තටම උන්වහන්සේ වගේමයි තමයි චෝදනාව ගේන්නත් සුදුසු. ඒ කියන්නේ හරියටම නිවැරදිවම ලැජ්ජී විදිහටම චෝදනාව කරලා අර ධර්ම පහක් හිතේ පිහිටුවගෙන නිවැරදිම විදිහටම චෝදනාව කරලා. එයාම මොකද කරන්නේ? සේතකානි නිවාසෙත්ත සුදු ඇඳගෙන තිරං කිලමිතත්ත මය මං ඔබ වහන්සේලාව බොහෝ කාලයක් වෙහෙසෙව්වා කමාපෙත්තා පක්කා. දැන් ඒ අධිකරණේ විසඳුනේ කොහමද? අලජ්ජියාගේ ප්‍රතිඥාවයි. කල් ගිහිල්ලා හරි ප්‍රතිඥාව ගත්තනේ. අන්න ඒකයි අර කියන්නේ මේ මෙතනදි මේ අලජ්ජිස්ස පටිඥායේව කාතබ්බන් කියලා කිව්වනේ. ඒකට උදාහරණ කතාව තමයි මේ කියන්නේ. නැත්තම් මේක සම්බන්ධ නිකම්ම බැලුවා නම් පේන්නේ අලජ්ජියා එහෙම නැහැ කියනවා ප්‍රතිඥාව දෙන්නේ නැහැ. එයාගේ ප්‍රතිඥාවෙන් කරන්න කියන බොරු ප්‍රතිඥාවක් දුන්නා. එතකොට ඒ ප්‍රතිඥාවෙන් එයාව සාසනේ රඳවන්න කියන එක නෙවෙයි කියන්නේ. පැහැදිලිදයි නෑ නෑ කියන ඒ ප්‍රතිඥාවෙන් නෙවෙයි මේ. පැහැදිලිනේ කළ බව ප්‍රතිඥා කරවගෙන යවන්න කියලා කියන. කළා නම් ඇත්තටම. ඒවං ලජ්ජිනා චෝදියමානෝ. ලජ්ජී කෙනෙක් චෝදනා කරද්දී අලාජ්ජී බහූසුපි වත්තුසු uppanneesu පටිඤ්ඤන්න දේති. බොහෝ කාරණා වස්තු කිව්වත් ප්‍රතිඥාව දෙන්නේ නැත්තම් අලාජ්ජී කෙනා. දැන් සමහරු ඉන්නවනේ අලජ්ජිකමට කොච්චර කරුණු කිව්වත් නෑම කියනවා ඉතින්. කරේම නෑ කියනවා. සෝ නේව සුද්ධෝති වත්තබ්බෝ. එයා සුද්ධයි කියලා නම් කොහොමත් කියන්නේ නෑ. ඇයි ඒ? අලජ්ජි කෙනෙක්නේ. මෙයා පරාජිකත් වෙලා බොරුවට නෑ කියනවා. න අසුද්ධෝ. අපිට දැන් ප්‍රතිඥාව දෙන හින්දා අසුද්ධයි කියලා ඍජුව කියන්නත් බෑ. හැබැයි ඉතින් එයාට නමක් දෙනවා ජීව මතකෝ නාම. ජීව මතකයේ කියලා කියන්නේ මතක මතකයේ කියලා කියන්නේ ජීවත් උන නැරිලා ඉන්නේ. ඇයි ඒ? බොරුවට භික්ෂු ප්‍රතිඥාවෙන් භික්ෂු භාවයේ තිබ්බට ඇත්තටම භික්ෂු භාවයෙන් චුත වෙච්ච කෙනෙක්. සාසනෙන් චුත වෙච්ච කෙනෙක්. මැරිච්ච කෙනෙක්. සාසනෙන් මැරිලා ඉන්නේ. පණ තිබ්බට සාසනෙන් චුත වෙලා ජීව මතකෝ. තව නමක් කියනවා එයාට. ආමක පූතිකෝ. කුණු වෙලා කුණු වෙච්ච කෙනෙක්. අමුවෙන් කුණු වෙලාද එහෙම? අර කුණු වෙනකොට කුණු වෙන්නේ සාමාන්‍යයෙන් ඉදිලා විනාශ වෙලා ගිහිල්ලානේ. මේක නිකන් අමුවෙන්න කුණු වෙලා. ආමක පූතිකෝ නාම චේස. අර අන්තෝ පූති එහෙම කියන්නේ කසම්බු ජාතෝ නික්කසටෝහ කියනෝ නේද? කසටෝනේ. සචේපන අස්ස අඤ්ඤම්පි තාදිසම්වත්තුම් උප්පජ්ජති. ඔහුට තවත් ඒ වගේ උපදිනවන විනිචිනි තබ්බන්. ආයෙත් එයාට චෝදනා එනකොට ආයෙත් හැමදාම සංඝයා රැස්වි අධිකරණ අරගෙන ඉන්න ඕනද? ආයෙ ඕවා විනිශ්චය කරන්න යන්න එපා කියනවා. තථා නාසිතකෝ භවිස්සති. යාව නසන්න කියලා කියන්නේ ඉතින් ලිංග නාසනාවෙන් උනත් නසන්න පුළුවන් පරාජිකයි. ඊළඟට සචේපන අලජ්ජීව අලජ්ජින් චෝදේති. දැන් අපි කියවනේ ලජ්ජී අලජ්ජියට අලජ්ජී ලජ්ජී. දැන් අලජ්ජිය අලජ්ජි. දැන් ඉතින් ඕවා විසඳන්න පුළුවන්ද? දෙන්නම බොරු කියනවා. ඈ දැන් ඒත් බාර ගන්න වෙනවා චෝදනාවක් එද්දි. සෝ වත්තබ්බෝ. ඒ ඇයිට කියන්නේ කියනවා ආවුසෝ තව වචනේන අයන් කින් සක්කා වත්තු. නුඹේ වචනේ මොහොට මොනවා කියන්නද? ඔබත් මොනවා කියන්නද මෙයාට කියලා අනිත් කෙනාටත් දෙන්නට දෙපැත්තට කියලා ඕගොල්ලෝ මෙයාට මොනවා කියන්නද මෙයා මෙයාට මොනවා කියන්නද කියලා දෙන්නම වැරදිනේ කියලා ඉතරම්පි තතේවත්ත උබෝපි ඒක සම්භෝග පරිභෝගාහුත්වා ජීවිතාති. ඕගොල්ලොම ගිහිල්ලා එකට ඉන්න කියලා දෙන්නව පිටත් කරන්න කියනවා. ඒ ඕගොල්ලෝ එකට ඉන්න කියලා කියන එකට ටීකාව කියනවා මේ අටුවාචාරින් වහන්සේලා අලජ්ජි අලජ්ජි එක්කාසු කරලා අකුසලයේ දෙව්වා නෙවෙයි. ලජ්ජී පිරිසට පාඩු ඉන්න ඕනෙ හින්දලු ඒ අයට පැත්තකට වෙන්න කියලා කිව්වා කියන්නේ. ටීකාව එහෙම කියනවා. දබ්බමල්ල පුත්‍ර සංසීත් අර තිරච්ඡාන කතා වල යෙදෙන අය කරේ අර හොඳට ඉන්න අයට පාඩු ඉන්න ඕනෙ හින්දානේ. ඒක භෝග ඒක සම්භෝග පරිභෝගා උත්තා ජීවිතාති වත්තා වත්වා උයෝජේ තබ්බා. සීලත්තායතේ සම් විනිච්චයෝන කාතබ්බ. අධිකරණයේ දවස් ගණන් මාස ගණන් දැන් මෙයාලා සිල් රක්කවන්න කියලා අධිකරණයේ ඉස්සරහට ගෙනියලා වැඩක්ද? ඇයි? අලජ්ජිනේ පරාජිකා වෙච්චායිනේ. ඉතින් අධිකරණයේ ගෙනියලා වැඩක් නැහැ. හැබැයි ගෙනියනවා නම් පත්ත චීවර පරිවේනාදී අත්තායපන පතිරූපං සක්කින් ලැබිත්වා කාතම්බ. ප්‍රතිරූප වූ සාක්ෂි තියෙනවා නම් ඒ සාක්ෂි බලලා පාත්‍ර සිවුරු පිරිවෙන් ආදී ප්‍රශ්න එනවනම් භෞතික දේවල් පිළිබඳව ගැටලු වෙනවනම් අධිකරණයේ ටිකක් ඉස්සරහට පවත්වන්න පුළුවන්. මේකේ අයිතිය කාටද යන්නේ? මේකේ අයිතිය දැන් පරාජිකා වුණාම මේ ගත්ත දේවල් දැන් අපි හිතමුකෝ මෙහෙම කියලා. ඔව් දැන් සිවුරු හොරකම් කරලා. එතකොට මේ හොරකම් කරපු සිවුරු දැන් කාටද අයිති? නේ? හොරකම් කරපු කෙනාම එහෙනම් ඔබ වහන්සේම ආයි තියාගන්න කියලා බාර දීලා හරි මොනවා හරි එහෙම කරවල ඒව විසඳන්න දිගින් දිගට පුළුවන්. සීලේ පිටවන්න කියලා අධිකරණයේ ඉස්සරහට ගෙනියලා වැඩක් නැහැ. අලජ්ජි නිසා. බෑනිසන්නත් ලජ්ජි භික්ෂුවගේ දේවල් නම් හොරකම් කරලා තියෙනවා. ආ ඔව් ඔව් ඔව්. ඔ ඒත් නේ අපි හිතමුකෝ දෙන්නම දැන් සංගයාගේ මොනවා හරි දෙයක් නම් අරගෙන තියෙන. අපි හිතමු දැන් අලජ්ජි එකපාරටම අපි යවන්නත් බැහැ. සංඝ සතු දීපල එයාලා ළඟ තියෙනවා. එතකොට අපි ඒ ටික අරගෙන තමයි ඒ අයව යවන්නේ. එතකන් අධිකරණයේ ටිකක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අන්න ඒක. ඒකයි සවන්නත් කොහොම හරි අර විදිහට කරවන්න කියන්නේ. ප්‍රතිඥාව ගන්න එකම තමයි කරන්න වෙන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් යාලා එතකොට අපි දැන් යාලත් එක්ක කතා බහට වැඩි යන්නේ නැහැ. සංගයාගෙන් ප්‍රතික්ෂිප්ත වෙනවා. කවුරුත් ඇවැද්දසන්නවත් යන්නේ නැහැ. ඔහොමම හිටපම කාලයක් ඉඳලා ඉතින් යාලම තීරණයක් ගන්න ඕනේ. වැඩි ඉතින් ඒ පිරිස එක්ක ආස වෙලා වෙනම පන්සලක් හරි හදාගත්තොත් කරන්න දෙන්නේ. ඔව්. එහෙම විනාශ කරපු අවස්ථාව ඕන තරම් තිබ්බා ඉතින්. වෙන විසඳුමක් නැහැ සංග. ගහලා බැනලා කරලා එහෙම යන්න ක්‍රමයක් නැහැ. ඔච්චර තමයි අධිකරණයේ තිය අන්තිම තීරණය. මෙයාලා මේ ප්‍රතිඥා කරනවනේ ඒකනේ වැඩි. කර්ම කියන්න ඕන හොත්තට කියන්න ඕන ඉතින්. කර්ම විපාක බය ගන්නන්න ඕනේ ඉතින් ඒ හොන්දර. එහෙමයි. දෙන්න හොඳ නැහැ ඒවා. හැම සේනාසනයකටම දැනුම් දෙන්න ඕනේ. සංඝ තෙරුණාන්සලට ඔක්කොටම කියන්න ඕනේ. දායකයොන්ටත් ඉතින් කිව්වත් කමක් නැහැ ඉතින්. ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ ඉතින් මේ සොන්නස්සලා ප්‍රශ්නයක් තියෙනවා හොයලා බලන්න හරි කියලා. ඔව්. කරා සංහස ඉතින් තුන්වෙනි ධර්ම සංගායනාවේදීත් මොග්ගලී පුත්ත තිස්ස සංහස රජුරෝ එකතු කරගෙන මොකද වුනේ? රජුරෝ සුදු වන්දල යැව්වා. යැව්වත් මොකද වුනේ? ඒගොල්ලෝ ගිහිල්ලා වෙනම නිකාය පිහිටව ගත්තනේ. ඉතින් අපි ආයෙවට ගිහිල්ලා ගහන්න නෑ නේද? ඔව් ඉතින් රජ කෙනෙක් කවුරු හරි මොනා හරි කරන එක ඒක අපි වෙනම කතාවක්. ඒකට ඉතින් යා රජුරෝ ගන්න තීරණයක් නේ දඬුවමක් දීලා හරි බය ගන්නලා හරි ඒ රජුරෝ කරන එක ඉතින් අපිට අර අර එතනින් එහාට යන්න බෑ ගිහි ක්‍රමයකට. කරන්න පුළුවන් ඉතින්. මෙතන නම් සංස විශේෂයෙන් පරාජිකාදී චෝදනා සම්බන්ධයෙන් යන නිසා මේ සාමාන්‍යයෙන් පරාජිකා නැතත් අලජ්ජී වලට වැටෙනවා අනිත් ශික්ෂා පදත් දැන දැන කඩනවා. මෙතන විශේෂයෙන් මේ පරාජිකා වෙච්චයි ගැන කියන්නේ. ප්‍රතිඥාදී ගන්න කෙලින්ම පරාජිකා වෙච්චයි කියන්නේ. නැතුව අනිත් අයගෙන් ප්‍රතිඥාවක් ගන්න කියලා පචිතියකට ආදී ප්‍රතිඥා ගන්නවා කියලා එකක් නැහැ ඉතින්. මොකද ඒක නම් දේශවල අයින් කරන්න පුළුවන්. පරාජික අලජ්ජී කිව්වොත් පරාජිකා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ මේ තැන්වල පේන්නේ පරාජිකාය ගැන තමයි මේ කියන්නේ. මොකද පොදු වචනයන්නේ අලජ්ජී කියලා කියනකොට. ඊට පස්සේ ලජ්ජී ලජ්ජින් චෝදේති. ලජ්ජි කෙනෙක්ම ලජ්ජි කෙනෙකුට චෝදනා කරනවා. එහෙම වෙන්නත් පුළුවන්. පුංචි විනී කාරණයකට දුකුලාවකට නේද? විවාදෝච නේසං කිස්මින්චි දේව අප්පමත්තකෝ හෝති. ඒ අය අතර ඇතිවන විවාද ගොඩා දුර දිග යනවාද? නෑනේ දෙගොල්ලම ලැජ්ජිනේ. ටග්ගලා ඒක පිළිගන්නවා. එහෙමයි. ඔව් එතනක් තිබ්බා නේද? සංඥා පෙත්තා මා ඒවං කරවතාති අච්ඡයන් දේශා පෙත්තා උයෝජේ තබ්. කොහොම ආයේ කරන්න එපා කියලා සමාව අරගෙන ඒගොල්ලෝ පිටක් කරන්න කියලා. ලජ්ජි ලජ්ජි සන්නස අතපනෙත් චූදිත කියන සහසා විරද්දන් හොත. මේක වෙනම කතාවක් කියලා පේන්නේ. දැන් චෝදනාව ලැබපු කෙනා
පට්ට සහසා විරද්දං හෝති. වහා වරදිනවා. ඒ සහසා විරද්දං කියන එකට සාරත් දීපණී ආචාර්යයන් වහන්සේ කියනවා අත්තනා කත දෝෂ පටිච්චාද නැත්තං කංචි මුසාවාදං කත්වා විරද්දං හෝති. එක පාරට බොරුවක් කියවෙනවා චූදිතකයට. සමහර කිට එයා ඇත්තරම මේ චෝදනාව ලැබුණට පස්සේ අධිකරණයේදී මං ඇත්ත කියන්නම් කියලා හිතාගෙන යනවා. බැලින්නම් ලොකු පිරිසක් රැස් වෙලා දායකයොත් රැස් වෙලා බලන් ඉන්නවා දැන් මොනවද කියන්නේ කියලා. ඒක පාට ඉතින් අහනකොටම පිරිසක් දැක්ක ගමන් බය වෙලා බොරුවක් කියනවා නෑ කලේ නෑ කියලා කියනවා. ආදිතෝ පට්ටාය අලජ්ජී නාම නන්ති. කවුරු වුණත් ඇත්තන උපසම්පදා වෙච්ච තැන් පටන් ඉඳලා මුල ඉඳන්ම අලජ්ජී කියලා සාසනීය කෙනෙක් නෑනේ. අලජ්ජී වෙන්නේ පස්සේ කවුරු වුණා. සෝච පක්කානුරක්කනත් ආය පටිඤ්ඤන්න දේවි. දැන් මෙයා බොරු කියන්නේ ඇයි? ප්‍රතිඥා දෙන්නේ නැති ඇයි? පක්ෂ රකින්ද. තමන්ගේ පිරිස බිඳේ කියලා. පිරිසෙන් කැඩේ කියලා. ඒත් එක්කම මෙයා මුල සමහරක් විට හොඳට හිටපු කෙනෙක් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? එයාට ඉන්න පිරිස මොකද කියන්නේ? මයන් සද්ධාහම මයන් සද්ධාහම. අපි දන්නවා උන්වහන්සේ ගැන. අපි දන්නවා උන්වහන්සේ ගැන. උන්වහන්සේම වැරදි නෑ. ඇත්තරව දැන් වැරදිලා මේ බහු උට්ටහන්ති බොහෝ අය නැගිටිනවා. සෝ තේසම් පටිඤ්ඤා ඒකවාරං ද්වේවාරං සුද්ධෝ හෝති. පොඩි ඉඩක් තියෙනවා ඒ අයගේ ප්‍රතිඥාවෙන් ඒගොල්ලෝ හොඳයි කියලා කියන හින්දා මුන්නහන්සේට සුද්ධ භාවය කියලා කියන්නේ ඇත්තර පරාජිකයි නම් අර ආය සිල් පිහිටනවා හෝ එහෙම සුද්ධ භාවයක් නෙවෙයි. පටිඤ්ඤාය බික්කු භාවයෙන් හරි ඉන්න ඉඩක් තියෙනවා තාම. නෑ සංස මේක වෙන කතාවක් නෙවෙයි. අර කතාව ඉවරයි දැන්. එහෙම. සුද්ධෝ හෝතු. අතපන විරද්ද කාලතෝ පට්ටාය තානේන තිට්ඨති. හැබැයි මේ කෙනා වරද්දපු තැන් පටන් කියලා කියන්නේ අර බොරුවක් කියුණානේ අතනදී. දැන් බොරුව කිව්ව ගමන් මෙයා මොන කෙනෙක්ද? අලජ්ජි කෙනෙක් බවට පත් වෙනවා. විනිශ්චය උන දාතබ්බ. දැන් බොරු කියන නිසා එතනින් එහාට විනිශ්චය දෙන්න එපා කියලා කියන. අයි බොරු කියන කෙනෙක්නේ. එහෙම. සන්නස එයා බොරු කියන නිසා දැන් විනිශ්චය දෙන්නේ කියන්නේ අධිකරණයේ ඉස්සරහට ගෙනියන්නේ නැහැ ප්‍රතිඥාව ගන්නක. අලජ්ජි භාවං ආපන්නත්තා න දාතබ්බු ටීකාව කියන්නේ. මොකද සන්නස අලජ්ජි අයගේ විනය අපි අධිකරණ දිගින් දිගට ගෙනියන්නේ නැහැ. ගෙනිලා වැඩක් නැහැ බොරු කියනවා. සහ දෙන විනිශ්චය පිළිගන්නෙත් නැහැ. එතකොට එයාගේ ප්‍රතිඥාව එනකන් ආපහු නවත්තලා මාසිකෙන් ඇවිල්ලා කිව්වොත් සන්නංශ මං හරි කාරණේ කියන්නම් ආය අධිකරණේ ගන්න. අන්න අපිට අධිකරණේ ආය ගන්න පුළුවන්. අත්‍තරම සන්නංශ ඔය අධිකරණයක් තියෙන්නේ ලජ්ජි භික්ෂුව බේර ගන්න. අලජ්ජින් එලවන්නම කියන එකමත් නෙවෙයි නිග්‍රහයක් කරනවා එයායට. ඉතින් අපිට පුළුවන් සීමාවක් තියෙනවා දෙතන යහට යන්න විදියක්. මාත් ඔක හිතුවා ඉතින් දැන් අද කාලේ වුණත් බොරු කිය කී යනවා නම් දැන් මොනවා කරන්නද දෙතන යහට? නේද? පිළිගන්නෙම නැත්තම් සංඝයාගෙන් කොන් වෙනවා ඉතින් යාව. ඇයි කවුරුත් දැන් විනය කර්මයකට උනක් ගන්න බයයි ඊට පස්සේ. ඇවැත් දෙසන්නේ. හැබැයි මෙහෙම සවන්නා ඊට පස්සේ තස්ස පාපීය සිකා ආදී විනය කර්ම යාට කරන්න පුළුවන් තව. ආයෙත් ඇවැත් කරනවා රෙහි මේ දකින්නවන උක්ෂේපණියක් හරි මොනවා හරි කරන්න පුළුවන්. එහෙම එහෙම ඉතින් විවිධාකාර පැති අනුගමනය කරන්න වෙනවා යාට. ඒකයි තේ අලජ්ජි උස්සන්න උන කාලෙට අමාරුයි සාසනෙ. හොඳ සාන්නාසල ඔක්කොම අයින් වෙනවා කියනවනේ ඒ කාලෙට. ඒ කියන්නේ පරාජිකක් නැහැ කියලා. කරන්න දෙයක් නැහැ. ඔ ඔ ඔ. පිරිසේ තියෙන පොඩි උද්ඝෝෂණයක් කරන්න වෙනවා නේද? ඈ
ඇදලා දැම්ම නේද අපිරිසිදු කෙනා වෘති. අපිට බෑ උපෝසත කරන්න මේ මෙහෙමයි කියලා ඉතින් නේද. ශාසන ලැබි රජ කෙනෙක් අමාත්‍යවරයෙක් කරෙමි හිටියොත් එහෙම සිල්වත් ගුණවත් භික්ෂුන්ට කරදරයක් නැති එයා මොකක් හරි තීරණයක් ගන්නවා එන. මේ හේවායෝ හරි දාලා අල්ලන් යයි නේද? එහෙමයි සර්. අපිවත් අල්ලලා දායි ඒකනේ වැඩි. ඒක නමුතු අමුතු සුද්ධගේ අධිකරණයන්නේ දැන් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී මොකද්ද නේද? සමාජවාදී බාණ්ඩ නේ ඔ කොහෙන් දැම්ම සමාජවාදී ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය නේද? එහෙම නේ තියෙන්නේ. ඒකේ සම්ම ඒක තමයි සංස ආපහු විනයානුකූලවම දේවල් තමයි කරන්න වෙන්නේ ඉතින්. බෑ ඉතින් අවබෝහන්සේ ඉතින් ඔහම එන්න එපා කී කී කර්ම විපාක කී කී එපා කරවන්න පුළුවන් ඉතින්. පිරිස එකතු වෙලා. එහෙමනම් ක්‍රමයක් කියන්නේ නැහැ නේ සංස. බලමු මොකක් හරි එහෙම විශේෂ දෙයක් තිබ්බොත් මං කියන්නේ. පොඩ්ඩක් ඉතිහාසය බලන්න ඕනේ තව එහෙම සංහන්සලා කරපු දේවල් තියෙනවද කියලා. අතන තමයි ඉතින් තුන්වෙනි ධර්ම සංගාන රජුරුව එකතු වෙලා රජුරුවන්ට විනය ටික කියලා දුන්නා. ඒ ටික නේද විභජ්‍යවාදී කියන්නේ මොකද්ද? අහන්න ප්‍රශ්න අනිත්වාද දරපු ඔක්කොම අය එළෙව්වා. විභජ්‍යවාදී කියපුවානේ පිළිගත්තේ භාගතුන් වහන්සේගේ වාදේ මොකද්ද කියලා. පුළුවන් සන්නන්ස ඒ වගේ කර්මාදී කරන්න පුළුවන්. ඒක අර සත්තු සාසන කියනකොට ඥාති අනුසාවනාදීන් කරන්න ඔය විනය කර්ම තමයි. දඩිය උපසම්පදාවක් නැත්තම් ඉතින් අනේ මන්ද විනී නේද? ඕ සන්නංශ දැන් උපසම්පදාවක් නැති කෙනෙකුට ඉතින් කර්මයක් කරන්නේ ඇත්තරම ඉතින් එයාව එක්ක සාමනීර භූමියේ පිහිටවන්න සිවුරු අරවන්න තමයි කරවන්න වෙන්නේ මේ වගේ. ඇත්තරම අපි විනී කර්මයක් ඔය තජ්ජනී අරීමේ කරන්නේ කෙනෙක්ව ගොඩ දාන්නනේ. දැන් නිස්සේ කර්මය කියන්නේ නිස සමාදම් කරවන එක. නිස සමාදම් කරවලා ආපහු එහෙම එකක් කරන්නේ උපසම්පදාව තියෙන කෙනෙක්ගේ ප්‍රශ්න ටික අඩු කරලා යාව තවදුරටත් නිවැරදි කරා යන්න. දැන් මෙයාලා නිවැරදි කරන්න බෑ. එකම ක්‍රමය ස්වර්ග මොක්ෂ ආවරණේ වළක්ව ගන්න පුළුවන් එක්ක සාමනීර වුණොත් ගිහි වුණා. ඒ පිහිට අපිට හදලා දෙන්න පුළුවන්. පුළුවන් සම් පුළුවන්. එතකොට ඒවා අර දැන් පටිඤ්ඤාවෙන් හරි භික්ෂුභාවයේ තියෙන හින්දා මට තේරෙන්නේ උක්ෂේපණී කර්මයක් කරලා තොර සංගයාගෙන් බැහැර කරනවා. එයා උපෝසතර වලට ගන්නෙත් නැහැ. ඒතර අපිට කරදරේකුත් නැහැ. වැඩි සවන්නත් අපි මේව කතා කරාට ප්‍රායෝගිකව ඉතින් ඕක කරන්න බෑ නේද? ඔව්. මේකනේ වැඩි. ඔව්. මෙහෙන් උක්ෂේපණී කරපු ගමන් වෙන කොහෙන් හරි බාර ගන්න ඕනේ අද. ඒකනේ වැඩි. සල්ලි තියෙනවා නම් බලේ තියෙනවා නම් ඉතින් ඒකනේ අර කියන්නේ කෝ රක්කිස්සටි කියලා අහනා නේද රහතන් වහන්සේලා පළවෙනි ධර්ම සංගණනේ කවුද මේ ශාසනය රකින්නේ කියලා අහනවා. එක හෙලා රහතන් වහන්සේලා 500ම උත්තර දෙනවා කියන ලජ්ජී රක්කිස්සටි ලජ්ජී රක්කිස්සටි ලජ්ජී රක්කිස්සටි කියලානේ. ලජ්ජී කෙනා තමයි මේ ශාසනය රකින්නේ කියන්නේ. ඉතින් අලජ්ජි උත්සන්න වුණොත් අලජ්ජි වැඩි වුණොත් ශාසනය ඉතින් පිරිහෙනවා. රකින්න බෑ ශාසනය. ඒක ඉතින් අපි ලැජ්ජී පිරිස අපි රැකෙන්න ඕනේ අපි. මොකද අපි හැමෝම පිරිසිදු උපසම්ප අපේ වැරදි තියනවා වෙන්න පුළුවන්. දොස් තියනවා වෙන්න පුළුවන්. ප්‍රශ්න තියනවා වෙන්න පුළුවන්. නමුත් අපි එක අදහසක ඉන්න පිරිසක් නේ. යෝගාශ්‍රමයට එකතු වුණා. අපේ උපසම්පදාව අපි හැමෝටම හොඳට පිළිතලා තියෙනවා. දැන් මේ විනය ටික සම්හස වෙන කවුරු හරි ඉගෙන ගන්නකොට කොච්චර දැවිල්ල බයක් එන නැද්ද නේ අපිට උපසම්පද දැන් සීමා ටික අරගෙන කරද්දි බලන්නකො බහසලා. අපිට අට කතා ටීකාවකින්වත් අපේ උපසම්පදාව ගැන එහෙම සැකෙන්නේ නැහැ ඉගෙන ගත්තෙ. මම තාම මේ ක්‍රමේ තියෙනවනේ අපේ සීමා මාලකේ පව පිළිසිදු. අපි කොච්චර වාසනාවන්තද එතකොට නේද? හරි නම් විවේකයක් අර ඉතුරු ටිකත් අපි සාකච්ඡා කරමු. එහෙමයි සංස. එහෙමයි. සාමේ අමූලකං චේවතං අධිකරණං හෝති කියලා ශික්ෂාපදෙත් එනවනේ. ඒවටත් අදාළ විස්තර ටික මේ යන්නේ සංස. දුට්ටෝ දෝසෝ අපපතීතු අමූලකං චේවතං අධිකරණ තව අධිකරණ ගැන ගොඩාක් විස්තර ඉස්සරහට එනවා. කවෝක හොඳටම තේරෙනවා සමතක්කන්දකේ මේ ප්‍රශ්න අහපුවාම විසඳන විදිය සමතේ කරන විදිය ඒ වචන ඔක්කොම නේ සමත මණ්ඩල කියලා එහෙම තියෙනවා නේද? පැරණි ස්වාමීන් වහන්සේලා ඒ සිංහල වලට එකතු කරා ඒ වචන. ඒක එහෙමනම් ඔය ප්‍රශ්න විසඳတဲ့ තැනත් මේ සමත මණ්ඩලය කියලා පාවිච්චි කරන්න කියලා එහෙම තියෙන නමක් දෙන්නේ නැති එක. විනිච්ඡේ කාර කියනනේ විනිසුරු කියලා කියන්නේ නේද? අධිකරණය කියන එකේ අර්ථ කීපයක්ම තියෙනවා ඉස්ම පාලි අර්ථ ගානක් තියෙනවා ඉස්සරහට කියන එක 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 තැන්වලදී එක එක විදිහ අධිකරණ ඒක දැන් අපි අර සාමාන්‍ය සමාජයේ අහලා එහෙම නිකන් බය හිතෙන වගේ ගන්නේ අධිකරණගත අධිකරණයට කියනවා කිව්වම නේද එහෙමමත් නෙවෙයි ඉතින් ඒක පාලි වෙනම අදහස් තියෙනවා අර්ථ කීපයක් තියෙනවා ඈ ඒ ටික බලමු ඉස්සරහට අපි තුට්ට අමාරු තැන් තික්කුත් ඕකේ තියෙනවා මේ ව්‍යාකරණ අරේ මේ ගොඩක් කියනවා ඒවා අපි කියාගෙන යන්නේ ඉතින් හරි එතකොට අපි ආපහු සාකච්ඡා කරන්න තියෙන්නේ 420 25 නේද ඒවන් යායකායච චෝදනාය වශයෙන් ඒ ටික නේද කවරරි සාන්නාසේ නමක් කියමු
අවසරයි සාන්නාසේ ඒවන් යාය කායච චෝදනාය වශයෙන් සංගමජ්ජේ ඕසට්ටේ වත්තුස්මින් චූදිත කෝ චෝදකේසු පටිපත්ති ඤත්වා තස්සායේව චෝදනාය මේ සම්පත්ති විපත්ති ඥාන නත්ති ආදි මජ්ජ පරියෝසානාදීනං වසේන විනිච්ඡයෝ වේදිතබ්බෝ සෙය්‍යති ඉදං චෝදනාය කෝ ආදි කිං මජ්ජේ කිං පරියෝසානං චෝදනාය අහං තං වත්තු කාමෝ කාරෝතු කරෝතු ආයස්මා ඕක සම්ති එවං ඕකාස කම්මං ආදි ඕතින්නේන වත්තුනා චෝදේ චෝදේत्वा සාරේत्वा විනිච්ඡයෝ මජ්ජේ ආපත්‍යං වා නාපත්‍යං වා පතිට්ඨා පනේන සමත්තෝ පරියෝසානං චෝදනාය කති මූලානි කති වත්තුනි තති භූමියෝ චෝදනාය ද්වේ මූලානි සමූලිකාවා අමෝලිකාවා තීනි වත්තුනි දිට්ඨින් සුත්වා දිට්ඨං සුත්වා දිට්ඨං සුතං පරිසංකිතං පංච භූමියෝ කාලේන වක්කාමි නෝ අකාලේන භූතේන වක්කාමි නෝ අභූතේන සන්නේන වක්කාමි නෝ පරුසේන අත්තා සංහිතේන වක්කාමි නෝ අත්තා සංහිතේන මෙත්තා චිත්තේන වක්කාමි නෝ දෝස දෝසාන්තරෝති ඉමායච පන චෝදනාය චෝදකේන පුද්ගලේන පරිශුද්ධ කායස්මා ද්වාරෝනු කෝම පරිශුද්ධ කාය සමා චාරෝනු කෝමහීති ආදිනා නයේන
පරිශුද්ධ කාය සමාචාරෝ නුකෝම්හි ඉති ආදිනා නයේන
උපාලි පංච කේ උත්තේසු පන්න රසසු ධම්මේසු පතිට්ඨා තබ්බං ඕදි චූදිතකේන ද්වීසු ධම්මේසු පතිට්ඨා තබ්බං සච්චේච අකුප්පේ චාති.
හරි, එතකොට දැන් මේ කාරණේදී ආපහු විස්තර කරනවා. එවන් මෙසේ යායකායච චෝදනාය වශයෙන් යම්කිසි චෝදනාවක් වශයෙන් සංගමජ්ජේ ඕසටේ වත්තුස්මි, සංගමෙද වස්තුවක් බැසගත් කල්හි චූදිතක චෝදකේසු. දැන් චෝදනාව ලැබපු කෙනා, චෝදනා කරපු කෙනා ගේ මේ අය අතුරෙහි පටිපත්ති ඤත්වා ප්‍රතිපත්තිය දැන තස්සායේව චෝදනාය. ඒ චෝදනාවේම ඔතන ওই දේ කියලා කතාවක් තියෙනවා නේද, මේ කියලා නේද? ඒ පදේ චට්ට සංගණනාවේ නෑ හැබැයි. ඒක අවශ්‍ය නම් නෑ කියලා පේන්නේ. චෝදනාය මේ සම්පත්ති විපත්ති කියන මේ කැලල නෑ. සම්පත්ති විපත්ති ඥානනත්තං. ඒක අවශ්‍ය නෑ කියලා පේන්නේ සන්නස්. ඕනනම් ද්වේ කියලා දාගත්තත් හරි, ද්වේ සම්පත්ති විපත්ති. ඒ කියන්නේ දෙකක් වූ සම්පත්ති විපත්තිය දැනගන්න. චට්ට සංගණනාවේ නෑ කියලා දැම්මනම් හරි මොකක්වත්. සම්පත්ති විපත්ති, ඒක අර්ථයට ලොකු ප්‍රශ්නයක් නේ. සම්පත්ති විපත්ති ඥාන නැත්තම් ආදි මජ්ජ පරියෝසාදීනම් වශයෙන් මේකේ අධිකරණයකදී මේ චෝදනාවක් ඇවිල්ලා විසඳෙනකොට මේකේ මුල මැද කෙලවර වශයෙන් විනිශ්චය දත යුතුයි කියලා කියනවා. දැන් මුල මැදාග කියන්නේ මොකක්ද කියලා ඔන්න අපහු විස්තර කරනවා. සෙය්‍ය තීදා, ඒ කෙසේද යත් චෝදනාය කෝ ආදි. මොකද්ද ඒ අහන ප්‍රශ්නේ? චෝදනාවේ මුල මොකද්ද? කිං මජ්ජේ, මැද මොකද්ද? කිං පරියෝසාන, කෙලවර මොකද්ද? චෝදනාය, චෝදනාවේ අහං තං වත්තුකාමු, මං නුඹට යමක් කියනු කැමති. කරෝතු මේ ආයස්මා ඕකාසං. ආයස්මා කියනකොට මෙතන නම් වැඩිහිටි කෙනෙක්ටත් පාවිච්චි කළ බව පේනවා. ඒ කාලේ හැටියට අවකාශ කර්මයේ විශේෂයෙන් වැඩිහිටි සන්නස නමකට එහෙම චෝදනාවක් කරද්දි අවකාශ කර්මයේ කරලා ඉන්න ඕනේ. අවසරයි කියලා අවසර අරගෙන ඉන්න ඕනේ. ඒක එක කතාවක් තමයි. ඔය කාල චෝදනා සහ අකාල චෝදනා කියන චෝදනාවේ කොටස් දෙකක් තියෙනවා. ඒක ඉස්සරහට කියනවා. ඒ කාලේන චෝදේති කියලා කියන්නේ විශේෂයෙන්ම අවසරය අරගෙන සුදුසු කාලයේදී. හේතුව දැන් එක පාරටම පිණ්ඩපාත යන ගමන් කියනවා නේද? එතකොට අවසරයක් ගන්නවා නම් ආයස්මතුනා දැන් නම් වෙලා මදි, මට අපි හවස් කාලේදී ඔක කතා කරමු. අවසරයක් ඉල්ලනවා සන්නංශ. අවසරයි මෙහෙම කාරණයක් කියන්න තියෙනවා. ඔක දැන් නම් කතා කරන්න බෑ. අපි තව ටිකකින් ගෙඩිය ගහනවා. දැන් යන්න. මොකද නැත්තම් දැන් කතාව අතරමැද නවතිනවනේ. මේක දැන් ඉවරයක් වෙනකන් කතා වෙන්න එපා. අන්න අවකාශ කර්මය කරනවා. එතකොට ඉඳ දෙනවා. දැන් උන්නාතර පුළුවන් නම් කියනවා, හොඳයි කියන්න, ගැටලුවක් නැහැ, දැන් එන්න කුටියට කතා කරමු කියලා කියනවා. ඉතින් විශේෂයෙන් අවකාශ කර්මය කරන එක තමයි මුල චෝදනාවක් කරද්දී. මේ කියන්නේ ඇත්තම අර අධිකරණයකදී චෝදනාව කියන එක නෙවෙයි. මේ සාමාන්‍ය වෙලාවට කෙනෙකුට ගිහිල්ලා චෝදනාවක් කරන්න හදද්දී. ඊට පස්සේ මජ්ජේ කියලා කියනවා. මට මතක එහෙම සන්නස. ඔව්, අවසර ගන්න නැතුව කරන්න බෑ. සමත කන්දකේ දුක දුක කියනවා ඒක. එහෙම බලමු. එහෙම. ඒවං ඕකාසකම්මං ආදි. ඕතින්නෙන වත්තුනා චෝදෙත්තා සාරෙත්තා විනිච්චය මජ්ජේ. දැන් අධිකරණ අරගෙන ඕවා විසඳන එක මැද කොටස. අවසාන එහෙනම් මොකද්ද ඔකේ වෙන්න ඕනේ? ඇවැත්තුනා නම් ඇවැත්තුන බවත්, ඇවැත් නැත්තන් නැති බවත් විනිශ්චය කිරීම අවසානයි. ආපත්‍යං වා අනාපත්‍යං වා පතිට්ඨාපනේන සමතෝ පරියෝසාන. සමතේ කියන්නේ ඔක විසඳන්න.
දේශනා ගමනේ නම් ඔන්න සම්මුඛා විනයෙන් ආපත්‍ති දේශනා කරවල විසඳනවා. අර ටිකක් අවුල් වෙලා ගොඩාක් ප්‍රශ්න වෙලා නම් විනය කර්මයක් කරලා තිනවත්තාරයකකින් වහලා දානවා. එතකොට අර ඔක්කොම දෙසිනවා කියලා කියනවා. දැන් හොයන්න බෑ, ප්‍රශ්න ගොඩයි ඉතින්. පරාජිකා වෙලා නැහැ හැබැයි. නැත්තම් පරාජිකාව තිනවත්තාරේ වන්ද බෑ. ඒව ඉතින් බෑනේ එහෙම. ඒක ඉතින් විසඳෙන්න බෑ. ඒ වගේ ඉතින් සමතේකින් මොක් කරි සමතේකින් විසඳනවා අධිකරණය. මොනවාද අසුදු? මට මතක නැන්නේ ගරුකාපත් එහෙම බෑ. ගරුවෙවත් හැර කියලා කියන්නේ එහෙම. ඒව අරව මාන වත්මානත් පුරන්න ඕනේ. එනකොට දෙපැත්තෙම තියෙන ඒවා අයින් වෙලා යනවනේ. දෙසන්න පුළුවන් වගේ ඒවා තමයි එතන කියන්නේ මතකයි. කියනවා ඒ ඉස්සරහට. මේ ඉදිරි ළඟදීම අපිට ඒ සන්නස එහෙම එහෙම. පොඩි පොඩි ඒවා තමයි ඔය කියන්නේ. ඒකකට යන්න ඊට කලින් කරන්න ඕනේ ගොඩක් තියෙනවා. ඒවා විසඳන්න බැයි නම් ඔය කරන්න එහෙම තිනවත් ආරකේ. බැරිම තැන කරන එකක් සවන්නංසේක. ඒ විනය කර්මයේ කිරීමෙන්ම පිරිසිදු භාවයට පත් වෙනවා. නැත්තම් බණ භාවනාවත් කට්ටියට කරගන්න බැරුව යනවනේ. ඒකට ඒ කියන්නේ. ඊළඟට චෝදනාවේ කති මූලානේ. චෝදනාවක මුල් කීයේද? කති වස්තු උනි ප්‍රශ්න ටිකක් අහනවා. වස්තු කීයේද? කති භූමි. පිහිටගෙන ඉන්න තැන් කීයේද? කති භූමි. උත්තර දෙනවා ඉතින්. චෝදනාය ද්වේ මූලානි. චෝදනාවක මුල් දෙකයි. මොනවාද? සමූලක අමූලක. හේතු කරුණු සහිතව කරන චෝදනාවක් තියෙන්න පුළයි. ලජ්ජී භික්ෂුවක් සමූලකවනි කරන්නේ. හේතු නැතුව බොරු කියනවා. අමූලික අලජ්ජි කෙනෙක්. ඔන්න මුල් දෙකයි. තීනි වත්තු උනේ. වස්තු තුනයි. දිට්ඨ, සුත, පරිසංකිත වශයෙන්. දැකීම, ඇසීම, සැකකිරීම. පංච භූමි. භූමීන් පහක් කියලා කියනවා. ඕන් ඕක විශේෂ කාරණයක්. චෝදනාවක් කරද්දී ලේසි නැහැ. සෑහෙන කරුණු හිතන්න ඕනේ. කාලේන වක්කාමි නෝ අකාලේන. පළවෙනි එක තමයි කාලේ කියන්න ඕනේ, අකාලේ නෙවෙයි. මොකක්ද ඒකේ අර්ථය? කාලේන වක්කාමි නෝ අකාලේන. සුදුසු කාලේ කියනකොට ඉතින් කරුණු ගානක් තියෙනව නේද? සුදුසු බව ඉතින් බලන්න ඕනේ. ටීකාචාරයන් වහන්සේලා ප්‍රධාන අර්ථ ටිකක් කියනවා. මේ කාලේන කියලා කියන්නේ මෙන්න මෙහෙම. ඒකෝ ඒකං ඕකාසංකාරීත්වා චෝදෙන්තෝ කාලේන වදති නාමය. කියන්නේ විශේෂයෙන් අර අවසර අරගෙන කරන්නේ. ඒ අවසරේ ගන්නේ, අවසරේ දුන්නා නම් උන්වහන්සේ සුදුසු කාලේනේ. පැහැදිලිද? අවසරේ දුන්නා නම් ඒ සුදුසු කාලේ ඉතින්. හොඳයි අසුන් කියමු බලන්න එහෙනම් කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රශ්න නැහැ, කතා කරන්න පුළුවන් ගැටලුව දැන්. හැබැයි දැන් අකාලේ කියපහම මේක තේරෙනවා. සංග මජ්ජේ, ඝන මජ්ජේ, සලාක අග්ග, යාගු අග්ග, විතක්ක මාලක, භික්කාචාර මග්ග, ආසන ශාලාදීසු උපට්ඨාකේහි පරිවාරිතක්කනේ වාපදයෙන් අර සුදුසු නුසුදුසු කාල ගොඩාක් ගන්න පුළුවන්. ඒ තැන්වල කියනවා නම් අකාලේන. මොකද්ද ඒ කියන්නේ? සංග මජ්ජේ කියලා කියන්නේ දැන් මේ පොත් ඉගෙනගෙන ඉන්නවා, අරෙහෙන් කවුරු හරි කෑ ගහගෙන ඇවිල්ලා අවසරයක් ගන්නෙත් නැහැ, මොකුත් නැහැ, චෝදනාවක් කරන සුදුසු නැහැනේ නේ. උන්වහන්සේ දැන් ධර්ම විනය ඉගෙන ගන්න ගමන් ඉන්නේ සංග මජ්ජේ, ඝන මජ්ජේ දෙතුන් දෙනෙක් ඉන්න තැනක. සලාකග්ග, ඒ කාලේ හැටියට අර දාන බෙදෙන සලාක ගන්නන තැන. ඉතින් ඒව කතා කරන තැන නෙවෙයි එතන. යාගුවග්ග, කැඳ ශාලාවේ කැඳ වළඳන කොට. විතක්ක මාලක කියන්නේ මොකද්ද? ඔව්. ඒ කියන්නේ ඒ කාලේ පින්ඩපාත යන්න කලින් දැන් අද අපි අර සිටියම මාක් කරන්නේ මේ අද මේ පැත්තේ යන්නේ අර පැත්තට යන්නේ මේ ගෙවල් වලට යන්නේ එහෙම එහෙම කියලා කට්ටිය එකතු වෙලා මන්ත්‍රණය කරලා සාකච්ඡා කරලා ගමට ආරණ්‍යෙන් දෙවුර පෙරවගෙන පාත්‍ර ලෑස්ති කරලා පිටත් වෙන තැන පොඩි ශාලාවක් වගේ එකක් ඒ කාලේ හදලා තියෙනවා. දැන් අද අපි අර රෙදි දාන තැනේ අපි හිතමු හට් එකක් ගහලා ලෑස්ති කරලා තිබ්බා කියලා එතන කට්ටිය එක පිරිස එකතු වෙන්නේ. අන්න විතක්ක මාලකේ තියෙනවනේ සන්න. අන්න ඒක තමයි. ඉස්සරණෙත් තියෙනවනේ. විතක්ක මාලකේ. ඈ? ඈ විතර කර කර ඉන්නවා. විතක්ක මාලකේ. එහෙනම් අද කොහෙද ගමට යන්නේ? කොයි පැත්තද සුදුසු? ගෝචර අගෝචර බවන්නේ ඒව කල්පනා කරන තැනලුවේ. භික්ඛාචාර මග්ග දැන් පින්ඩපාත යනවා පින්ඩපාත යනකොට චෝදනා කරනවා. ඉතින් හොඳ නෑනේ. ඒ වෙලාවේ නේද? ඒක අකාල චෝදනා. ආසන ශාලා කියන්නේ ඉදන්හල් ඒ වගේ තැන්වල. උපට්ඨාකේහි පරිවාරිතක්කනේ. ඉතින් අලුත පැවිදිච්ච හොඳ පිරිසක් ඉන්නවා. තෙල් ගාන ගමන් සවන්නන්සේ උපස්ථාන කරන ගමන් ඒ අස්සේ ඇවිල්ලා ඉවවා කියනවා. ඉතින් හොඳ නෑනේ අවසරයක් අරගෙන නේද? ඒ පිරිස ගියාට පස්සේ මොකද ඇත්තරම එහෙම ප්‍රශ්නයක් නැත්තම් උන්වහන්සේ කාරණේ පැහැදිලි කරලා දුන්නොත් ඔය උන්වහන්සේ පටලගෙන ඉන්නේ මම නෙවෙයි එදා එතන හිටියේ මං වගේ මේ අනිත් කෙනා හරි ඔන්නඔහම මොකක් හරි දැන් හේතුව කියනවා නේද? අන්න ඒ හොඳ නෑනේ. ඒ නිසා ඒ කියන ඔන්න චෝදනාවක් කරද්දී පිහිටුවා ගන්න ඕනේ භූමි. භූමි කියලා කියන්නේ පිහිටන් ඉන්න තැනනේ. ඒකෙ පිහිටගෙන තමයි චෝදනාව කරන්න ඕනේ. ඒකයි දැන් චෝදකෙක් වැරදි චෝදනාවක් කරනවා නම් අපිට අලජ්ජී වගේ නම් එයාව ප්‍රතිබාහණය කරන්න පුළුවන්. ඔබ වහන්සේ මේ ටිකවත් පිළිහිටගෙන නෙවෙයි ওই චෝදනාව කරන්න කියලා නේ. ලජ්ජී කෙනාගේ චෝදනාව ප්‍රතිබල වෙන්නේ නැහැ මේ පිළිහිටා ගැනීම කරගෙන චෝදනාව කරේ නැත්නම්. එයා කෑ ගහගෙන තරහෙන් එහෙම කෑ ගහන්නේ සංගමෙද. ඉස්සරහට කියනවා අපි දුන්නු සුදුසු කාලේ කියන්නේ හැබැයි ලජ්ජී කෙනෙක්. නමුත් ඒ චෝදනාව එච්චර සාර්ථක නැහැ. ඒ අකාලේ කරපු චෝදනාව. භූතේන වක්කාමිනෝ අභූතේන. ඉතින් ලජ්ජී කෙනා නම් බොරු කියන්නේ නැහැ. ළමොත් ලජ්ජී කෙනත් හොඳට පිළිහිටව ගන්න ඕනේ වක්‍රාකාරවවත් බොරුවක් නොකිය. සමහරු දැන් අර බොරු නොකිය නිකන් අර අනවශ්‍ය සැක ඇති වෙන විදිහට කියනවනේ. අපි කිව්වට ඉතින් ਉਹ දන්නේ නැහැ. හොයලා බලන්න කියලා අර කියන්නේ අපහදවන්නේ. එහෙම කියන අය ඉන්නවනේ. එහෙමවත් නැතුව සත්‍ය දේම මම දන්නේ නම් මෙච්චර දන්න ටික කියනවා. නැත්තම් ගැටලු ඇති වෙනවනේ. භූතේන වක්කාමි නෝ අභූතේන. හොඳට ඒක පිළිහිටවගෙන කරන්න කියනවා. සංහේන වක්කාමි නෝ පරුසේන. හැබැයි චෝදනාව කරද්දි කොහොමද කරන්න කියන්නේ? සංහේන මෘදුව චෝදනාව කරන්න කියනවා. පරුසේ නෝ පරුසේන. උදාහරණයක් විදිහට කොහොමද නිකන්? අපි සාමාන්‍යයෙන් කෑකොස් සංගහනගත් එකක් මේ ටීකාවේ කියන උදාහරණය නිකන් ගලපන්න බලන්න. ටීකාචරණ වහන්සේ කියන්නේ පරුසෙන් මෙන්න මේ වගේවත් පරුසලු. අම්බෝ මහල්ලක පරිසාවචර පන්සුකූලික ධම්ම කතික පතිරූපං තව ඉදන්ති වදන්තෝ පරුසේන වදතිනම්. කොහොමද ඒ කියන්නේ? සංහේන කියලා කියනවා කාරණ නිසිතම් පනකත්තා බන්තේ මහල්ලකාත්ත පරිසාවචර පන්සුකූලිකා ධම්මකතිකාත්ත පතිරූපන් තුම්මාකං ඉදං ඉති වදන්තෝ සංහේන වදතිනා. ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් කොහොමද රතන ගවිසිනික උදාහරණයක් කියන්න බලන්න. දැන් මේ ගුණපුරණ හෝ වයෝවෘද හෝ පන්සුකූලික ධම්මකතික සවන්නන්සේ නමක් ඉන්නවා කියන්නකෝ. ඒ අර උන්වහන්සේගේ ගුණේම ගැටලා තමයි ඒක නිකන් නිඳා කරවලා කියන්නේ. දැන් උදාහරණයක් නිකන් කිව්වොත් එහෙම ඔබ වහන්සේ මේ බණ කිය කිය කියලා ඔන්න කරන වැඩ අපි දන්නේ නැද්ද කියලා ඔන්න තවරනවා. ඒ ධම්මකතිකනේ ඔබ වහන්සේ පන්සුකූල සිවුරු පෙරවන්නේ කියලා අර යට කරලා නිකන් ඇත්තරම අනේ හරි හොඳ ලජ්ජී සවන්නන්සේ නමක් මේ. අපහාසයට මේ කරන්නේ. හැබැයි අපි හිතමු ධාර්මිකවම චෝදනාවක් නම් අන්න සංහේන කියනවා පන්සුකූලිකා ධම්මකතික ස්වාමීනි ඔබ වහන්සේ පන්සුකූලක් දරනව නේද? ඒ වගේ ගුණපුරණ කෙනෙකුට මේක සුදුසු නෑනේ. ඒකයි කියන්නේ පතිරූපන් තුම්මාකන් ඉදන් ඔබ වහන්සේට මේ වගේ ඔබ වහන්සේ වගේ කෙනෙකුට සුදුසුද? ඔබ වහන්සේ වගේ පරිසවචර ඒ කියන්නේ ධර්මිනේ උගන්නන කෙනෙක් පිරිස ඇසුරු කරන කෙනෙක් නිසදෙන කෙනෙක් උපාධ්‍යායන වහන්සේ නම නේද ඔබ වහන්සේ එහෙම සුදුසු නෑ නේද කියලා අර සියුම් මේ මෘදු හිතින් කියන්නේ කියලා කියන නැත්තම් අර බයිනකට බයින්නට අග්ගලා ඒ පුරණ ගුණේ ගැටලනේ බයින්නේ ඔය ගැන්වට මෙහෙමයි ඔය භාවනා කළාට මෙහෙම එහෙමනේ බයින්නේ ඒක පරුසෙන් පරුස එහෙම කරන්න එපා කියනවා කියන්නේ සන්නස ගුණයට ගරුත්වය දීලා කියන්නේ ගුණේ පහත් කරලා කියන්නේ ඊට පස්සේ අත්ත සංහිතේන වක්කාමි නො අනත්ත සංහිතේන මොකක්ද ඒකේ තේරුම? ඕ අත්ත සංහිතේන කියලා කියන්නේ කාරණ නිස්සිතං කତ୍වා වදන්තෝ යහපතක් කියන එක තමයි ඔය කියන්නේ. ඕ දෝසතෝ වුට්ටාපේතු කාමතාය වදන්තෝ චෝදනාවක් කරනවා නම් ඇත්තටම තියෙන දෝෂයකින් නගා සිටුවන අදහසින් කියන්නේ. ඒකයි අත්ත සංහිතේන කියලා කියන්නේ. යහපතක් කරන්නනේ. යහපතක් කරන අපි හිතමු දැන් දුකුලායවතකින් චෝදනා කරන්නේ ඇත්තරම මෙයාට සාසනේ එපා කරවන්න නම්. සුදුසු නෑනේ. දුකුලායවතකින් චෝදනාව ගේනවා දේශවල අයව ලජ්ජී භාවයට පත් කරගන්න. ආන්න අත්ත සංහිතේන වදති. නෝ අනත්ත සංහිතේන. ඊළඟ කියන මෙත්ත චිත්තෝ වක්කාමි නෝදෝසන්තර මෙත්සිත උපදවාගෙන කියන්න ඕනේ දේශයෙන් නෙවෙයි. පැහැදිලිද නේ? දුෂ්ට සිතින් නෙවෙයි. ඉමායච පන චෝදනාය චෝදකේන පුද්ගලේන. මේ චෝදනාවෙන් චෝදනාව කරන පුද්ගලයා පරිසුද්ධ කාය සමාචාරණකෝ මිහි. දැන් හිතන්නකෝ රැට කනවා කියලා කෙනෙක් චෝදනා කරනවා රැට කන කෙනෙක් නෙවෙයි. එතකොට ඒ චෝදනාව පරිසුද්ධ කාය සමාචාර තියෙන කෙනෙක් නෙවෙයිනේ. එයත් තමා තුළ පිහිටව ගන්න කියනවා මේ චෝදනාව කරනකොට මං තුළ මේ වරද නැහැනේ. මං පරිසුද්ධ කාය සමාචාර පවත්වන කෙනෙක්. එහෙව් කෙනෙක් තමයි චෝදක කෙනෙකුට සුදුසු. ආදීනා නයේන මේ ආදී ක්‍රමයෙන් උපාලි පංචකේහි ඔය චුල්ලවග්ගපාලි අපිට එනවා උත්තේසු මට මතක කෝසම්බක්කන්ද කියන්නේ. පන්න රසසු ධම්මේසු පතිට්ඨා තබ්බා ධර්ම කරුණු 15ක පිහිටන්න කියලා කියන චෝදනාවක් කරන්නේ. ලේසි නෑ. ඒ කරුණු 15 තමයි පළවෙනි එක පරිසුද්ධ කාය සමාචාරත දෙවෙනි එක පරිසුද්ධ වචී සමාචාර. බොරු කියන කෙනෙක්, කේලම් කියන කෙනෙක්, පරුස වචන කියන කෙනෙක් වෙන්න බෑ චෝදක කෙනා. එයා සත්‍ය පිහිටාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන. පිහිටාවා කියලා කියන්නේ ඔවා දෙනු පරහට නේද? තමා සම්මතේ පිහිටා සිටිනේ. සබ්‍රක්‍මචාරීසු මෙත්ත චිත්තත. සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කෙරෙහි මෙත්සිත. අමාරු වැඩක් ඉතින් නේද? ඒ වරදක් දැක්ක ගමන් කිපෙනවනේ අපි. මේවා නැතත් අපයසන් චෝදනාව ගිනාවොත් අධිකරණයක් ගන්න ඕනේ ඉතින්. දේශයෙන් හරි චෝදනාව ගිනාවොත් දැන් ලජ්ජී කිනාට උනත් අර හිත පාලනය කරගන්න බැරි වුණාම බණ භාවනා අඩු කෙනෙක් නම් තරහ යනවනේ. හැබැයි සිල් රකින්නවා. සීලයට ගෞරවයයි තරහ ගියත් බැන්නත් ඒ ටග්ගල ආපත්‍ය දෙසා ගන්නවා පිරිසිදු වෙන්න කැමති. ඈ සාසන හැංගීමෙන් එනවනේ ආවේග ඉතින්. එතකොට අපි අධිකරණය ගන්න ඕනේ අනිවාර්යයෙන්. උන්නාසරිතින් උදව් කරන්න ඕනේ. එතකොට චුට්ටක් කලබල වෙන්නේ නැතු වෙන්න අපි උදව් කරන්නම්. අපි ඔක විසඳන්නම් කියලා අර තරහා අඩු කරලා ඊට පස්සේ ඉතින් කතාව ගන්න ඕනේ එදියේ. එහෙමයි. මේ කියන්නේ ඉතින් උත්කෘෂ්ඨම මට්ටම. රහතන් වහන්සේලා වගේ විසඳද්දී ඉතින්. බහුසුතතාවයක් තියෙන්නත් ඕනේ. නේද? දැන් වැඩේ චෝදක කෙනා බහුසුත වෙලා අධිකරණේ විසඳන අය දන්නේ නැතුනහම නේද?
ඇව්වත් එහෙම කිම්මි කියලා එහෙම පද ඇව්වත් එහෙම නේද? දැන් ඔබ වහන්සේ මොන වස්තුවද ඔබ වහන්සේට දැනගන්න ඕනේ? ඕ දැන් එතකොට වියෝ මොකද්ද කියලා, ඒ මොකද්ද කියලා ඇව්වත් ඉවරයි. ඇයි එයා බයිනෝ ඊට පස්සේ ආව්වා විසඳන්න එන්නේ ඔබ වහන්සේලා වගේ ඇයිද කියලා ඊට පස්සේ බයිනෝනේ. ඉතින් භෞෂිතතාවය තියෙන්න ඕනේ, නැත්තම් බෑ වැඩේ කරන්න. විශේෂයෙන් මෙතන බහුශ්‍රතතාවය වෙන්නේ අපේ ඇසතුන් අවම වශයෙන් සමතක්කන්දක ඉගෙනීම. අනිත් පිට මේව නොදැනුවනවත් සමතක්කන්දක ඉගෙනගෙන තියෙනවා. මේකට අදාළ කරුණු ටික දැන් අර සමහර විනය කර්ම වලදී කියනනේ වියක්තෝ පටිබලෝ බික්කු කියලා. එතකොට අපිටත් ගුරුවරු කිව්වා අඩුම වශයෙන් දැන් උපසම්පදා කර්ම වාක්‍ය කියන්න නම් එතන කියන වියත්තේන බික්කුණා පටිබලේන සංඝෝ ඥාපේතබ්බෝ කියලා කියනවා. අඩුම ඒ කර්ම වාක්‍ය නිවැරදිව කටපාඩමින් කියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ කියලා. එතකොට එතෙන්ට යා ඒ තැනටවත් අඩුම ගානේ වියක්තයිනේ. ඒක වරද්දන්න නැතුව කරන්න. එතකොට මෙතන නම් දැන් මේක විසඳන්න අවශ්‍ය කරුණු ටික දැනගෙන තියන්න ඕනේ. ඇයි දැන් මේ කිව්වනේ චෝදිත චෝදක ගෙන්න නැහැටි, ප්‍රශ්න අහන්න නැහැටි. ඕන් ওই ටික දැනගන්න ඕනේ. උබින්නම් පාතිමොක්කානම් විත්තාරේන స్వాගත සුයිභත්ත සුප්පවත්ත සුවිනිච්චිතත. ප්‍රාතිමොක්ෂේ විස්තර වශයෙන්ම స్వాගත වෙන්න ඕනේ. මැදින් දන්නේ කියන්න බැරි මට්ටමට හොඳට වාචුග්ගත වෙලා මේක හොඳ මනාකොට පැමිණිච් එකක් වෙන්න ඕන. සුයි බහත් බෙදා දක්වන්න පුළුවන්. මේ සවන්නංශ මම උත්තර දෙන්නම්. මට ඔබ වහන්සේ කියන්නකෝ මේ 92ක් පචිති වල අචේලක වර්ගයේ ශික්ෂාපද ටික මට මතක් කරලා දෙන්න මං චෝදනාව කරන්න. කිව්වොත් එහෙම. එතකොට මේ විසඳන සවන්නංශ ඒක කියලා දෙන්න පුළුවන් වෙන්න ඕන. නැත්තම් බෑනේ. ඉතින් ඒක නම් මන් දන්නේ නැහැ කිව්වොත් ඉතින් මට එහෙමනම් ඉතින් චෝදනාව කරන්නත් නැහැ කිව්වොත්. ප්‍රතිමොක්ෂේ උඩ යට සියල්ල හොඳට දැනගෙන තියෙන්න ඕනේ. දැන් දුට්ට දෝෂයකත් අඩුම ගන්න ශික්ෂාපදේවත් නේ. ප්‍රතිමොක්ෂේ කටපාඩම් තියෙන්න ඕනේ කියලා ඉතින් ඔය කියන අඩුම මේක නම් දැන් භික්ෂු ප්‍රතිමොක්ෂේවත් උබින්නම් කියලා කියන්නේ ඒ හේතු සම්බන්ධ භික්ෂුණීන්ගේ අධිකරණ එහෙමත් විසඳන්න උනොත් ඒකත් ඕනේ නේ. භික්ෂු අධිකරණයක් විසඳනවා නම් විශේෂයෙන්ම භික්ෂු ප්‍රතිමෝක්ෂේවත්. අද ඉතින් පොතක් තියෙනවා නම් ඒකෙන් හරි අර්ථ කියන්න පුළුවන් නම් හරි ඉතින් වැඩේ. වරද්දන්න නැතු. කාලේන වක්කාමි ඒ කිව්ව ටිකයි. එතන කරුණු පහයි. ඒතර 10ක් එනවනේ. තව පහක් තියෙනවා මොනවාද? කාරුඤ්‍යත. ඊළඟ බලන්න ಗುಣ ටිකක් කියන්නේ. මෙත්ත චිත්ත කියන 15ෙන්ම පහක් හයක්ම ಗುಣ ධර්ම. කාරුඤ්‍යතාවයේ තියෙන්න ඕනේ. හිතේ සීතාවයේ තියෙන්න ඕනේ. අනුකම්පතාවයේ තියෙන්න ඕනේ. ඉතින් මෛත්‍රී කරුණාව තියනවා කියන්නේ ඔය ඔක්කොම තියෙනවා. ආපත්‍ති උට්ටානත. ඇවතින් නැගී හිටවන්නේ. විනය පුරෙක්කාරත. විනය පෙරට කොටම කියනවා කියන එක ඒවා අපි සමතක්කන්දක ඉස්සරහට ඉගෙන ගන්නවා. ප්‍රතිඥාවෙන් කර්මය කරනවා කියන එක තමයි විනය පුරෙක්කාරත කියලා කියන්නේ. ඔය ඇවිල්ලා චෝදක භික්ෂුවක් සතු කරුණු 15නේ. චූදිතක කෙනාට විශේෂයෙන් කරුණු දෙකක් තියෙන්නේ. මොනවාද? දීසු ධම්මේසු පතිට්ඨාතබ්බා. කරුණු දෙකක. සච්චේච අකුප්පේච. සත්‍ය පිහිටන්න ඕනේ. එයා කිපෙන්නේ නැතුව ඉන්න ඕනේ. කෝපය. තමා එක්ක කිපෙන්නත් බෑ. අනුන්ව ගටන්නත් බෑ. චූදිතක. කවුද කියන්නේ? චෝදකද දැන් වැඩි කරලා කියන්නේ? ඉතින් සාධාරණීකරණ හදන්නේ කේන්ති. එතකොට නම් කේන්ති හදාගන්න. එහෙමත් බෑ ඉතින්. එතකොට දැන් කේන්ති නොගෙන ඉන්න ඕනේ. ඉතින් කියන්න ඕනේ ඉතින් අධිකරණයේ විසඳන සාංශ බලන්න සාංශ මේ බුරුණු කියන්නේ මේ කියලා. ඔතන දෙවි නැත්ත ඉතින් නිකන් කේන්ති යන්නේ හේතුව කවම තමයි කේන්ති යන්නේ කොහොම නෙවෙයි ඉතින් බොරු කියනකොට කොච්චර කේන්ති යන්න ඕනද නේද දැන් අදබ්බමල්ල පුත්තු සාන්තර කොච්චර බොරුවද කරේ මේ භික්ෂුණියක් දූෂණය කළා කියලා කිව්වේ එතන ටිකක් ඉතින් නොවන තියෙන්න ඕනේ තරහාවත් පාලනය කරගෙන කියන්න කොහොමද සන්නස එහෙමයි එහෙමයි ගෞරවයකුත් වෙනවා ඉතින් අර වැඩේ සංස ප්‍රායෝගිකව ප්‍රශ්න විසඳනකොට තමයි ඉතින් ඔබ තේරෙන්නේ ඉතින් දේසි නැහැ ඉතින් ඒක ඔව් එහෙම ටිකක් ඉතින් අර පෞරුෂයේ පෙන්නලා පොඩ්ඩක් දැන් මං සමහර ওই බණ එහෙම ඇහුවා අර විනය දේශනාවලදී නාවුනි සන්නන්සෙත් සමහර ඒවා ටිකක් සැරට කියනවා නිස ගන්න නැතුව කවුරු නිසෙඳිදී නොකිය ගිහින් හරි ඔය මහමෙවුනාල් කෙනෙක් හරි ඔන්න ලබුනෝරුයි කෙනෙක් හරි ඒ කාලේ ඊට පස්සේ කියනවා එහෙම ඉන්නෝ නම් මෙහෙ මගෙන් නිස ගන්න එපා කියනවා එහෙම කියනවා සංසෙ ඒ මං නිස දෙන්නේ නැහැ අයට කියලා නිකන් සැරට කියනවා ඒක ඔය ඉතින් තරහෙන් නෙවෙයි කියන්නේ ඒක තරහෙන් නෙවෙයි ඉතින් අර ටිකක් ඒ වෙලාවේදී බලයක් පොඩ්ඩක් පවත්තන්නත් වෙනවා නැත්තම් අමාරුයි සන්නන්ද හැමතිස්සෙම අර විදිහටම ඉඳලා බෑ ඒක තමන් තේරුම් ගන්න ඕනේ මේ ද්වේෂයෙන් නෙවෙයි කරන්නේ මේක ටිකක් ඉදින් විසඳන්න ඕනේ හින්දා කියලා කරුණු ප්‍රතිබලව කියන්න පුළුවන් ඉන්න එපා හොඳට ලස්සනට පටලන්නේ නැතුව වික්ත විසරදව හොඳට කියන්න පුළුවන් ඉන්න එහෙමයි එහෙමයි මාතර සවන්නන්සේ සමහර දඬුවම් එහෙම දීලා තියෙනවනේ නේ අර කෙනෙක් අර මල් වට්ටියක් හදන්න ගිහිල්ලා පරමල් ටික යටින් දාලා උඩට හොඳ මල් හදලාලු පූජා කරන්නේ මල් වට්ටිය හොඳට පිරීලා තියනවලු අවසල බලනකොට අර සෞතු මල් යටට දානවලු පස්සේ ඔක සන්නන්සේ කියලා මොකක් හරි යාගේ තවත් වැරදි නිසාද කොහෙද සිවුරු අරවන්න හරි සාමාන්‍යෙද කෙනෙක්ද මන් දන්නේ විස්තරේ ලොකුවට දන්නේ නැහැ පස්සේ නාවුනි සන්නන්සේලා බේරිලා එකතු වෙලා තමයි බේරලා තියෙන්නේ පස්සේ නාවුණ සංසේ පස්සේ කාලෙක කිව්වලු මාතර සංන්නංශේ ඒ කාලේ ගත්ත තීරණේ හරි කියලා. මොකද එයා පස්සේ සාසනයේ ලොකු ප්‍රශ්න ගොඩක් ඇති කරා කියනවා. ඉතින් මාතර සංසේලා ද්වේෂයෙන් නෙවෙයිනේ ඔක කරන්නේ ඉතින් සංන්නංශේ කොහොමද? කිව්වලු නේ සංසේ. ඒක තමයි. ඊළඟට අප්පේව නාම නම් ඉමම්මා බ්‍රහ්මචර්යාචාවී යන්ති කියන මේ කොටස. ඒකෙත් පෙළ මතකයිනේ නේද? පෙළේ ආවේ අප්පේව නාම නම් ඉමම්මා බ්‍රහ්මචර්යාචාවී යන්ති. භික්ඛු භාවා චාවී යං. සමන ධම්මා චාවී යං. සීලඛන්දා චාවී යං. තපෝ ගුණා චාවී යං. මේ අර්ථ ටික. තතෝ අපරේණ සමේන කියලා කිව්වේ යස්මින්කනේ අනුද්ධන්සිතෝ හෝති. තංකනං තං ලයන් තම් මොහොත්තං වීතිවත්ති ඒ තංකනං තං ලයන් කියන්නේ රතනගවිස මොන විභක්තිද තංකනං කියලා කියන්නේ මොන විභක්තිද ඈ සත්‍යමේ නෙවෙයි නේ තියෙන්නේ සත්‍යමේ නමද කණං කියලා ගා ဒုတိය විභක්ති හැබැයි සත්‍යමේ අර්ථය ඔබේ තියෙන්නේ ඒක අට කතාවේ කියන ඈ මං ඇහුවේ මෙතන තියෙන විභක්තිය මොකද්ද කියලා සමනුග්ගාහිය මානෝති ඒනවත් තුන අනුද්ධන්සිතෝ හෝති තස්මින් වත්තුස්මින් සමනුග්ගාහිය මානෝ ඒ කියන්නේ දැන් චෝදනා කරපු කෙනා යම් වස්තුවකින්ද සාසනෙන් නිරපණ්ඩ චෝදනා කළේ ඒක අහනකොට අසමනුගාහිමාන කවුරුත් අහන්නෙත් නැහැ. ඇත්තටම මේ චෝදනාව කරපු කෙනාගෙන් මෙහෙම එකක් කළාද නැද්ද කියලා අහන එක ඇවතට අංගයක්ද? ඒක අදාළ නැහැ. එයා චෝදනාව කරන ශ්‍රේණියම මොකද වෙන්නේ? ආපත්‍ය වෙනවා. හැබැයි ආපත්‍ය වුණාද කියලා තවදුරටත් ස්ථිර කරගත්ත හැකි ඕනේ නම් කෙනෙක් ඇවිල්ලා ඇහුවොත්. අර අරකෙත් එහෙමනේ, විසුද්ධා විසුද්ධා පෙක්කෝ තුච්ඡං මුසා විලපින් අඤ්ඤතර, එහෙම නේද? මම බොරුවක් කිව්වේ කියලා පස්සේ කිව්වට වැඩක් නැහැ නේ. මුලින් බොරුව බව දැන දැන උතුරු මිනිස්දම් කිව්වොත් පරාජිකයිනේ. නේද? සමනුංගාහියමානෝ වා අසමනුංගාහියමානෝ වා එනවනේ. ඒව ඇවතටංග නෙවෙයි, මේ සාමාන්‍ය ක්‍රමයේ ඔය කියන්නේ. බික්කුච දෝසම් පතිට්ඨහති කියලා කියද්දී තුච්ඡකම්මයා බණිතං. මුසාමාම් පස්සේ කියනෝ දැන් මම බොරුවක් කිව්වේ. නේද? හිස්සුවක් කිව්වේ. අභූතයක් කිව්වේ. නොදැනයි කිව්වේ කිව්වට මුලින් එයා බොරුවක් කිව්වා නම් සංඝාදිසීසේ වෙලා. අධිකරණය කියන එක චත්තාරි අධිකරණාන, ඒක විවාද අනුවාද ආපත්‍ති කිච්ච වශයෙන් අධිකරණ අපි ඉස්සරහට කතා කරනවා. එන්න අට කතාවට ආපහු. වැඩක් නැහැ සන්නස්. ඒ වෙලාව ගැවෙත වෙලා ඉවරයි. පස්සේ හරි සමාව ගන්න එක එහෙමනම් හොඳයි නේ. අමූලක චෝදනාවක් නම් කරලා තියෙන අර කර්මය අඩු වෙනවනේ එතකොට. ඒකට සමාව ගන්න එක හොඳයි. ඉතින් පස්සේ කද සමහර කර්ම තියෙනවා. ඉතින් ගෙවන්න උනහම නෑ සංසේ වල රැස් වෙලා ඉවරයි නේ. අර එතනින් එහාට තවදුරටත් විපාක සැකසෙන එක අඩු කරගත්ත හැකි. එහෙමයි. ඒකේ කර්මය මේ අහෝසි වුණා කියලා කියන්නේ. ඔව්. අර එතනින් එහාට යාට සර්ග මොක්ෂ මාර්ගය අන්තරාය වෙන වෙලා කියනවා. කරපු එක නම් සමාන්කිට රහත් වෙලත් විඳවන්න වේ නේද? ඒකනේ කවුද අපේ අර මේ ඔව් අර වෙහෙසියක් කියලා කෙල ගහලා නේද මේ ජීවිතේකදී අම්බපාලි එතුමිය මේ රහත් වෙලත් විඳ නේද ඒ කර්ම කුජුත්තරා ඒකනේ රහත් වුණාට පස්සේ නේද කලින්නේ කුජුත්තරා වුණත් මාර්ගඵල ලැබුවයි කියලා කුදුභාවයෙන් අයින් වුනේ නැහැ නේද? විපාකෙ වින්දාද? සන්නාංශෙත් එහෙමනේ, අඟුලිමාල සන්නාංශනේ. රහත් වෙලත් අර කොල්ලු කුරුට්ට ගල් ගහන්නේ වදිනවලුනේ ඇවිල්ලා නේද? එහෙමද සන්නා? හා. කුමාරිය බෙන්ති විපාක නම් විඳින්න වෙනවා ඉතින් සමහර වෙලාවෙ. ලෝසක සංසනේ ඒ වගේ තියෙන සන්නස තවදුරටත් ඉදිරියට රැස් වෙන එක නවතිනවා නේද? නැත්තම් ඒ චේතනාවෙන්ම කටයුතු කරොත් තවදුරටත් විපාක දරුණු වෙන සන්නස තව තව හැදෙනවනේ චේතනා පහල කරලා විපාකයේ ප්‍රමාණය අඩු වෙනවා ඇති. අපේම නාම නම් ඉමම්මා බ්‍රහ්මචර්යා චාවේයන්ති කියලා පෙලේ කිව්වේ අට කතාවට එන්න. එතකොට අට කතාවේ 426 පිටුව. අපි ඒව තමයි අපේව කියලා හදන්නේ සංදි පදේ. අපේව නාම නම් ඉමම් පුග්ගලං ඉමම්මා සෙට්ටචර්යා චාවේයන්. මේ ශ්‍රේෂ්ඨ චර්යාවෙන් පහ කරන්නේ නම් සාදු අතස්ස සචාහං ඉමම් පුග්ගලං. සචාහං කියලා කියන්නේ සංදිය විසන්දි කරොත් සචේ අහං. ඉතින් මම මේ පුද්ගලයාව බ්‍රහ්මචර්යාවෙන් ඔන්න ඔය සිතින් තමයි මේ චෝදනාව මේ කරන්නේ. බ්‍රහ්මචර්යාවෙන් චුත කරන්න. හැබැයි පෙලේ කිව්ව බ්‍රහ්මචර්යාන් කියලා කියන්නේ සමන භාවාචාවේ යන්නේ මහානකමින් එලවන්න ඔය. ඉමිනාදිප්පායන අනුද්දන්සේ යාති උත්තං හොති. පදභාජනේ පන බ්‍රහ්මචර්යාචාවේ යන්ති ඉමස්සේව පරියායත්තං දස්සේතු. බ්‍රහ්මචර්යාවෙන් චුත කරනවා කියන කේම පරියාය අර්ථ දක්වන්නයි. බික්කු භාවා චාවේය. භික්ෂු භාවයෙන් එළවන්න. සමන භාවා නෙවෙයි එතන බික්කු භාවානේ. ඒ වගේ වචන ටිකක් කිව්වේ කියලා කියනවා. කනාදීනී සමේ වේ වචනානි. ඔය කන කියලා තිබ්බනේ. තංකනං තංලයන් තම් මොහොත්ත. ඒ චෝදනාව කරලා ඒ ශනේ නේද? තස්මින් කනේ කියලා අර්ථ ගන්න කියනවා.
තස්මින් ලයේ කියලා අර්ථ ගන්න කියන මේ මොහොතේ තස්මින් මොහොතේ කියලා කියන්නේත් ඒක. මේ මොහත වීතිවත්තේ ඉක්මෝ කල්ලි බුම්මප්පත්තියාහි ඉදං උපයෝග වචන. මොකක්ද මේ ව්‍යාකරණය? උපයෝග වචනේ කියන්නේ මේ තංකන තංලය කියලා කියන්නේ ද්විතීය වචනනේ. හැබැයි මේක බුම්මප්‍රාප්ති වෙලා ඒ කියන්නේ සත්‍තමී අර්ථයට පැමිණිලා. ටීකාවේ කියන බුම්මප්පත්තියාති බුම්ම වචනේ සම්පත්තිය. බුම්මත්තේ ඉදං උපයෝග වචන. මේ ද්විතීය වචනේ බුම්මාර්ථයේ තියෙන. ඊළඟට සමනුග්ගාහ්‍යමාන නිර්දේශය නේද? ඒක කර්ම විපාකයක් දැක්කා. නෑ සම මේකට එකක් නෑ. ඒව බෑ හොඳ නෑ නේද?
ඇතිකල හැකි තත්වයේ රෝගයක් සපතනම මමක් සහ පුතෙක් ආදරය හැමතැනම ජීවිතාභියෝගත් ඒක බලන්න මේ මමටත් පුංචි පුතාටත් සිය දෙයක් අහිමි. ඇගේ නම ලින්ඩා බැනන්. හෘදයාබාද ඇතිකල හැකි තත්වයේ රෝගයක් සමග ඇය උපත ලබන්නේ දෑත් දෙකම අහිමිවයි. කුඩා කල ජීවිතාභියෝග ජය ගනිමින් ඇය අවසානයේ පෙර පාසල් ගුරුවරියක් බවට පත්වෙනවා. විවාහ ජීවිතයටත් ඇතුළත් වන ඇයට දරුවෙක් ලැබෙනවා. ඔහු තිමි. අවාසනාවට තිමිටත් හදවත් රෝගයක් උරුම වනවා. උපත ලබා දවස් 8කින් තිමි සැත්කමකටත් භාජනය වනවා. අම්මට වගේම තිමිටත් දෑත් නොමැතිවයි උපත ලබන්නට සිදු වුණේ. එත් කිසිම විදිහකට මේ අම්මත් කුංචි පුතත් ජීවිතය අතහැර දැමුවේ නැහැ. තව කෙනෙක්ගේ උදව්වක් බලාපොරොත්තු වුණේ නැහැ. ගෙදර ආහාර වේල වැඩේ කරන්නේ ලින්ඩා. පුතාට ඇඳුම් බන්ධනයේ ඉඳලා තිමිගේ හැමදේම කරන්නේ ලින්ඩා. තිමි, ඔව්, අපි ඔහු ගැනත් කියන්න ඕනේ. ඔහු පාසලේ දක්ෂ ශිෂ්‍යයෙක්. අධ්‍යාපනයේ විතරක් නෙවෙයි පිහිනුම් තයිකොන්ඩෝ මේ සියල්ල මත තිබී කරන්නේ ඉතා දක්ෂ විදියට. කෑම කන එක, නව නිර්මාණ නිබඳවන එක, මේ හැම දෙයකම දැත් නැති එක අම්මත් පුතත් ගැටලුවක් කරගත්තේ නැහැ. ඔබට අත්පය සමහර විට බාධාවකින් තොරවම පිහිටලා ඇති. හැබැයි දැත් නැතුව මේ දෙන්නා ගත කරන ජීවිතය කොච්චර දුෂ්කර එකක් වෙන්නේ නැද්ද? ඒත් බලන්න මේ අම්මගෙත් පුතාගෙත් ධෛර්යය. ඒවට ධෛර්යෙන් මුහුණ දෙන්න.
වාහන තෙලවනනේ.
අපි හිතනවා ඔබට ජීවිතයම දිගන්න පුළුවන් කියලා. අපි හිතපු දේ හරි නේද? ඔව්, ඔබ ජීවිතයම දිගන්න.
ඒ අය ඉතින් කොහොමද කරගන්නේ නේද? දැන් යන්න බෑ. කඳුලක් ආවොත් පිහද ගන්න ක්‍රමයක් නෑ. දැන් නිකන් හිතලා බලන්න තවන්ගේ අද්දික නැති වුණාම දත් ටික මැද ගන්න බෑ. කිවිසුමක් ගීපම කොහොමද වහගන්නේ? අත පාවිච්චි කරගන්න බෑ නේද? කොහේ හරි කසනකට කසක කහ ගන්න බෑ. මොන හොද ගන්න විදිහක් නෑ. මොන එහෙම කොහොම හොදනවද කියලා හිතා ගන්න බෑ. කකුල මොන නෑ සං දත් මැද්දා වගේ නේද? තියෙන විදියට එතුණට. ඔව්. කරණේ මේ විපාක සම්න්නස විපාක තමයි. පැහැදිලිවම විපාක ہوا කල්පනා කරන්න ඕනේ ඉතින්. එහෙම වැඩ කරන්න බැරි වෙන්නම කරනවා නම් ඕක වෙනවා.
එහෙම තව මොනාරි කුසලයකුත් තිබිලා ඔහොමාරි කරගන්නනේ. අර තව ආදර්ශයක් තමයි තින් අපි දැන් අපිට අතපය තියෙන වෙලාවේ අපි භික්ෂු ජීවිතේ කලකිරිලා එපා වෙලා රෙහෙම ඉන්නේ නැතුව ඉතින් වැඩ කරගන්න ඕනේ. අපිට මොනවා නැතත් කුසල් කරගන්න හරි අවස්ථාවක් තියෙනවා නේද? අත් දෙක තියෙනවානේ මල් පූජ කරන්න බුදුන් වඳින්න නේද? ඒවට හරි අපිට වැඩ කරන්න තව එකක් පොඩි වෙලාවක් තියෙන එකත් බලන්නකෝ මේ.
දෙන්න වේගුණොත් එක්කෙනෙකුට මැරෙන්නේ බයිතුගන් ජීවෙහිම. කාලයක් යනකොට මේ දෙන්නකම තේරුණා මේ දෙන්නගේ වැදීමක් මේ දෙන්න වෙන් කරන්න බැරි බව. ඉන්දියාවේ ජීවත් වන මොහුනා සිංහ සහ සෝනා සිංහ තමයි මේ. පේනව නේද ඒ දෙන්න ඉන්න තත්ත්වය? මේ දෙන්න එකට බද්ධ වුණු නියුන් සහෝදරයන්. ඔබ හිතන්න මේ ජීවිතය කොච්චර අමාරු ඇද්ද? හැමදේම එක්කෙනෙක්ට වෙන වෙන විදියට කරන්න බෑ. පුංචි කාලේ ඉඳලම මේ දෙන්න හිටියේ එකට බද්ධ වෙලා. එදිනෙදා හැම කාර්යයක්ම මේ දෙන්නට කරන්න සිද්ධ වුණේ එකට. පාසල් යන්නෙත් එකට. ඇවිදින කොට මුලදී අමාරු වුණාට පස්සේ මේ දෙන්න සමබරව ඇවිදින විදිය ඉගෙන ගන්නවා. මේ දෙන්න කියනවා කවදාවත් අපි රණ්ඩු වුණේ නැහැ කියලා. ඇත්තටම මේ බැඳීම සුන්දරයි කියලා මේ දෙන්නම කිව්වේ කියා ගන්න බැරි දෙයක් හිත ඇතුලේ හංගගෙන. විදුලි කාර්මික ශිල්පියෙක් වන හීනය පාසල් යන කාලෙදිම මේ දෙන්නගේම හීනය. දෙන්නටම විදුලිය සම්බන්ධ දේවල් කරන්න හැකියාව තිබුණා. හැබැයි පස්සේ ඔවුන්ගේ සිහිනය වෙනස් වෙනවා. රටේ ජනප්‍රිය දක්ෂ ගායකයෙක් වෙන එක තමයි ඒ දෙන්නගේ ඊළඟ හීනය බවට පත් වුණේ. ඇත්තටම ලෝකේ අපිට සමහර දේවල් ලබා දෙද්දී සමහර දේවල් අපේ නෑත් කරනවා. ඒ තියෙන දේවල් සුභවාදීව බලලා වෙනස් කරන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? මේ දෙන්නත් ඒ ගැන මතක් කරන්න අමතක කළේ නැහැ. ඔබට ලැබිලා තියෙන දේවල් වලට ස්තුති කරන්න. නැබෑ කියන දේ ලෝකේ නයින් කරන්න ඕනේ. ජීවිතේ ජය ගන්න අභියෝග බාධාවක් නෙවෙයි. මොහුනා සහ සෝනා කිව්වේ විදිහට. ඉතින් ඔබ ජීවිතේ ඉස්සරහට යන්න මොන බාධකවත් නොසැලී.
හුදේ වස්තු දෙකක් ඇත්තේ අනිවාර්යෙන්. මේ දෙන්නට ඇස් වෙනම තියෙනවා සුවඳ ගඳ සුවඳ. නමුත් කකුල් එකයි සොන්නස්. සමංගිට අර කෑලි වගේ ඇවිල්ලා අයින් කරනවා දන්නේ. එහෙමත් සමහරුන්ගේ තියෙනවා වැඩිපුර අවයව අයින් කරනවා. ඉතින් දැන් හිතලා බලන්නකො කොහොමද නේද කැසිකිලි වැස් දැන් අනික බැලන්ස් එක තියාගන්නත් එපැයි. එක්කෙනෙක්ට ඕන වෙනකොට මේ බෝතලේ ගන්න අර එමේ යන්න බෑ. ඒ මියාවත් බැලන්ස් කරගෙන ඉන්න එපැයි. මේ කවදාවත් දෙන්න තරහ නොවී ඉන්නවා කියන්නේ ඒක තමයි අමාරු වැඩේ. වාත් කල්පනා කරේ එකයි. දැන් අපිට මොකක් හරි අමනාපයක් තියනවා සනස පොඩ හැංගිලා හරි කොහේ හරි මගේ ඇරලා ඉන්න පුළුවන්. කොහොම හිතක් මේගොල්ලෝ හදන්න ඕනේද? දෙන්නට දෙන්නට වරදින දේ ඉවසන්න ලේසි නැහැ ඉතින් ඒක. බොහෝ දුරට ආශිතු. දැනෙන නැති සනස. වෙන වෙනම දැනෙන නැති. සමහරක් විට එක්කෙනෙක් මැරුණොත් අනිත් කෙනාගේ ජීවිත ඉන්ද්‍රිය ඉතුරු වුණොත් ඉන්නත් පුළුවන්. එතකොට අරයව අයින් කරන්න වෙනවා කපලනේ. මලමිනියක් නේ ඉන්නේ. ස්නායුවේම පැටලිලා නේ අක්මා එකයි. ඔව් එහෙම තියෙන්නේ තියෙන්නේ. අමුතුම ජීවිත. හුදේ වස්තු නම් දෙකක් කියලා හිතෙනවා. ඔව් පාටල ඇවිල්ලා ඇත්තේ ඔය ඉතින් කොච්චර ඇද්ද ඔය වගේ ලෝකේ දුක් විඳින මිනිස්සු ප්‍රශ්න තියෙන මිනිස්සු ඒවා අපි ටිකක් ඉතින් හිතන්න ඕනේ. හරි ඊළඟට අට කතාවේ 426 පිටුව සමනුග්ගාහියමාන දින්දේශේ සමනුග්ගාහ්‍යමාන නිද්දේශේ යේන වත්තුනා අනුද්ධන්සිතෝ හෝති කියලා පෙළේ කිව්වනේ. ඒ යේන වත්තුනා අනුද්ධන්සිතෝ හෝති ඉති චතුසු පරාජික වත්තුසු සිව් පරාජික වස්තු අතුරින් යේන වත්තුනා චෝදකේන යම් වස්තුවකින් චෝදකයා විසින් චූදිතකෝ චූදිතක පුද්ගලයාව අනුද්ධන්සිතෝ මැඩ මැඩ මැඩගත්තේ අභිභූතෝ යටකලේ අජ්ජොත්තටෝ ඒත් යටකලේ අභිභවණය කලේ යටකලේ වෙයිද? ඇයි එයා ඒ චෝදනාවෙන් තමයි චූදිතකයාව යට කරන්නේ. තස්මින් වත්තුස්මින් සමනුග්ගාහිය මානු තස්මින් චෝදකේන උත්ත වත්තුස්මින් ඒ චෝදකයා විසින් කියපු වස්තුවේ සෝ චෝදකෝ අනුවිජ්ජ කියන ඒ චෝදකයා අනුවිජ්ජක භික්ෂුව විසින් දැන් අධිකරණේ ප්‍රශ්න අහන භික්ෂුව ඉන්නවනේ අනුවිජ්ජක භික්ෂුව විසින් කිං තේ දිට්ට නුඹ මොකද්ද දැක්කේ කිං තේ දිට්ට කිංති තේ දිට්ටන්නේ කොහෙදද දැක්කේ මොකද්ද දැක්කේ ඒ වගේ මොකක් අරමුණු කොටද වගේ කිංති කියලා කියන්නේ ටීකාවේ ඇති අර්ථ බලන්න ඊට පස්සේ කියනවා ඉතියාදීන ණයන මේ ක්‍රමෙන් අනුවිජ්ජයමාන කරුණු විමසනකොට විමංශය මානෝ ඒකයි විමසනුවේ උපපරික්කිය මාන පරීක්ෂා කරනුවේ කියන අර්ථයයි අර තස්මින් වත්තුස්මින් සමනුග්ගාහිය මානෝ කියලා පෙළේ කිව්වේ. අසමනුග්ගාහිය මාන නිද්දේශේ නොවිවසනුවේ කියලා කිව්වන්නේ න කේනචි පුච්චමානේන අනුවිජ්ජ කේනවා අඤ්ඤේනවා කේනචි එක්කෝක අනුවිජ්ජක භික්ෂුව අහන්න ඕනේ එමත් නැත්නම් වෙනත් කෙනෙක් අහන්න ඕනේ කවුරුත් අහන්නේ නැහැ. අතවා දිට්ඨාදීසු වත්තුසු කේනචි අවුච්චමාන දිට්ඨාදී වස්තුන් අතුරින් කිසිවකින් නොකියනු ලබනුයේ. ඕක ඇහුවත් නැතත් ඉතින් ආපත්‍ය වෙනවා චෝදනාව කරොත් අමූලිකව. ඒතේ සංච ද්වින්නම් මාතිකා පදානම් පරතෝ මේ මාතෘකා පද දෙකට පරව බික්කුච දෝසම් පතිට්ඨාති ඉතිමිනා සම්බන්ධෝ වෙද්දබ්බෝ මේ පදයට සම්බන්ධ කරගෙනයි අර්ථ ගන්න කියලා කිය. එයා දෝෂේ පිහිටයි. ඉදං හි උත්තං හෝති එවං සමනුංගාහියමානෝවා අසමනුංගාහියමානෝවා විමසනුයේ හෝ නොවිමසනුයේ බික්කුච දෝසම් පතිට්ඨාති බික්ෂුව දෝෂේ පිහිටනවා. ඇහුවත් නැතත් අමූලක චෝදනාව කළා නම් එයා පිහිටනවා. පටිච්ච තිට්ඨති පටිජානාති සංඝාදි සේසෝ පිහිටයි පිළිජානනය කරයි සංඝාදි සේස. ඉදංච අමූලක භවස්ස පාකට කාල දස්සනත්තං යෝතා. අමූලක භාවය හොඳට ප්‍රකට කරගන්න පුළුවන් ඕන්නම් අහලා. ඇයි අනුවිජ්ජක භික්ෂුව හරි ඇහුවොත් එහෙම ප්‍රකට වෙනවා ඒ කාලේ. නමුත් ඇවත වෙන්නේ චෝදනාව කරපු කාලේ. කරපු භික්ෂුව නෙවේ. මොකද එයානේ සන්නන්ස ඇත්තටම ආපත්‍යට පත් වෙලා තියෙන්නේ. බාර ගන්නවා නම් ඕ ප්‍රශ්නේ. කොහොමත් ඔතන දැන් ප්‍රශ්නේ තියෙන්නේ බොරු කියනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආපත්‍යින් පන අනුද්ධන්සිතක්කනේ ඒව ආපජ්ජති. ආවත අනුද්ධන්සිතක්කනේම වෙනවා. කියන එක කියන්නේ සංසෝය. නමුත් මේ සමනුග්ගායමාන අසමනුග්ගායමාන ටිකක් වැදගත් වෙන්නේ ඒ අමූලක භාවය ප්‍රකට කරගත්ත හැකි ඔක අහුවා නම් බොරුවද කියන්නේ කියලා. එහෙමයි සන්නාස. ආපත්‍තිම්පන දැන් හිතන්නකෝ අලජ්ජී පරාජිකා කෙනෙක් අමූලක චෝදනාවක් කරනවා වෙන ඇවත මොකද්ද එයාට? එයා පරාජිකයිද? ආයි සංඝාධිශේෂයක් තෝරන්න තියනවද? සංඝාධිශේෂය. නමුත් එයාගෙන් උනත් අපි අහන්නේ ඇයි? ලජ්ජී බේරගන්න. ලජ්ජී කිනාව ප්‍රතිඥාවේ පිහිටවල හරි එයාට ගෙනාපු චෝදනාව නිදහස් කරගන්න. ඒකට ඊළඟට අධිකරණය ගැන කියනවා නේද? මේ වගේ චුට්ටක් ඉතින් අමාරු වචන එහෙම තියෙනවා පාලියේ තියෙන සහ විනීදී ඔය අමාරුම එකක් තමයි අධිකරණ කතාව. ඊට පස්සේ ඔය අචිත්තක සචිත්තක භාවේ උන් ওই වගේ තැන් දෙක තුනක් තියෙනවා. මේ ටිකක් කල් යනවා සමහර ඒවා තේරෙන්නේ එක වතාවක් දේවතාවක් ඉගෙන ගත්තත් තේරෙන්නේ නැහැ. කැටවල සන්නංශිත් කිව්වා ඊයේ කතා කරා සන්නංශේ පස් වතාවක් දැන් විනය පිටකේ කියෙව්වා කිව්වා. උගන්නලා තියෙනවා මම හිතන්නේ දෙපාරක්ද. ඉතින් තාමත් ආසුන්නංශ අපිටත් වරදිනවා සමහර කරුණු දැන් මේ උගන්නනකොට ආය අහු වෙනවා. දැන් මේ තුන්වෙනි පාර පටන් ගත්තද කොහොමද මං කියන්නේ එතකොටත් අහු වෙනවලු අලුත් ඒවා. ඉතින් ඒකයි අර 18 වතාව 9 වතාව එහෙම සන්නංශලා ඉගෙන ගන්න. ඉතින් මේකේ හොඳ පරිචයක් තියෙන්න ඕනේ ඉතින්. එහෙත් කීවල සන්නංශ අටුවාව එක්ක කියවන්නේ ටීකා. මං හිතන්නේ උන්වහන්සේ ප්‍රශ්නයක් ආවොත් බලන්නේ ටීකාව. පෙළයට කතාවයි කියවනවා ලොකු දෙයක්. ඉතින් විසුද්ධි මාර්ගයේ පඤ්ඤා නිර්දේශයලු යන්නේ ඔක්කොම අනික සන්නංශ පෙළයි අටුවාවයි. මේ අන්තිම බැරිම කෙනාට පවා පෙළ කියවලම තමයි පන්ති කරන්නේ. ලේසි නෑ ඉතින් ඒක. ගුරුවරේ කොච්චර ඉවසන්න ඕනද දැන් කෙනෙකුට වරදිනකොට. දැන් අපිට ඇත්තටම කවුරු හරි පෙළ කියද්දී ඒකෙන් ඉගෙන ගන්න කියලා අමුතු දෙයක් දැන් නැහෙනේ. ඒක අහන් හිටියා කියලා අපිට අමුතු දෙයක් නැහැ. වරදින එක අපි හදන එක තමයි අපිට කරන්න තියෙන්නේ. දැන් අපි පෙළ බලලානේ තියෙන දෙතුන් පාරක්ම. එතකොට ඉවසන්නේ ඇත්තටම ශිෂ්‍යයා වෙනුවේ. ඒතර ගුරුවරයෙක් ඉතින් කොච්චර කරුණාවක් උපේක්ෂාවක් තියෙන්න ඕනද නේ. නැත්තයි තේ ඕක නොකිය හිමීට යන්න පුළුවන්. එහෙනම් ඉතින් හැමදාම පොත් කරන නිසා කරන්න පුළුවන්. අපිට කරන්න බෑනේ. නමුත් උන්නාසි කියන්නේ අඩුම ගානේ පන්ති ඉවර වෙද්දී කීප දෙනෙක් පෙළ පොට්ටික හරි කියවන්න හරි පිරිසකුත් හැදෙයි කියලාලු. එහෙම හිතලාලු ඉතින් උන්නාසි කරා. කැපගිරීම සඳ දෙසි නෑ ඒක නම් හිතාගන්නද. ඔය අතර ඉතින් පිරිස අතර එන කොහොම නමුත් රහතන් වහන්සේලා නෙවෙයි මාර්ගඵලලා අපි පිරිසක් අතර වැඩ කරනවත් නෙවෙයි. ගැටලු ප්‍රශ්න වටත් මුණ දීගෙන මම එහෙම උන්නාසි කිව්වේ නෑ ප්‍රශ්න තියෙනවා කියලා. නමුත් ඔවා තියෙනවා කොහොමත් ඉතින්. ඒවත් දරාගෙන ඉවසගෙන දැන් එහි ගබඩාවේ කැපකරු කුටිය අරහෙමේ භික්ෂුන් වහන්සේලා ඉන්නවලු මම හිතන 60කට කිට් වෙන්න ඉන්නවා දැන් ඉඩත් මදිලු. මටත් හරියට මතක නැහැ සන්නංශ. මං ඇතුළට ගිහිල්ලා නැහැ ආරන්නේ. කහගොල්ලේ. ඔව්. ඉතින් වැඩක් කරන නිසා පිරිස රැඳෙනවා ඉතින් නේ. ඒකයි ඉතින් එතකොට ওই සේනාසනවල භික්ෂුන් වහන්සේලා ඉන්නේ පිරිස නැහැ කීකීකින් කියන්නේ අර වැඩ කෙරෙන්නේ නැති හින්දානේ. මොනවා හරි හරි දෙයක් කෙරෙනවා නම් පිරිස රැඳෙනවා ඉතින්. වැඩේ අර උගත් උනත් සන්නංශ උගත්කමත් එක්ක ඉගැන්වීම ඉවසගෙන එහෙම කරගෙන යන්නත් වෙනම හැකියාවක් තියෙන්න ඕනේ ඉතින්. නැත්නම් උගත්තු හැමෝටම කරන්නත් බෑනේ. සන්නංශෙක ඉතින් මේ උපේක්ෂාව ඉවසීම හොඳට තියෙන. සන්නංශ බස් කාලි කරන්නේ භාවනාවත් කරනවා. හැබැයි ඒකයි හරි සමබරයි. ඒතර දෙපැත්තම යනවනේ. ඒ වගේ ඉතින් තව ස්ථාන පහක් හයක් කරේ මේ තිබ්බොත් හොඳ ලජ්ජි භික්ෂු පිරිසක් අවුරුද්දෙන් අවුරුද්දට අවුරුදු තුනෙන් තුනට සාසනයට හොඳට බිහි වෙනවනේ සංස. ඊට පස්සේ තැන් තැන් වල භික්ෂුන්වහන්සේලා වාසය කරත් කමක් නැහැ. හේතුව අපි කොහේ ඉගෙන ගත්තත් දැන් ඥානාලෝකාසු තුන්වහන්සේ අනුරාධපුරේ කරනවා එතන. එතනත් ඉඩ නැහැ දැන්. 3-4 දිනෙට ඉන්න ඉඩ තිබ්බ තැන දැන් 12ද 15ක් දිනනවා. ඉතින් ඔය පොඩි කාලයක් තුලනේ ඔය දැන්. එතකොට වැඩක් කරනවා නම් ඉතින් තව පිරිස වැඩි වෙනවා, ස්ථානේ දියුණු වෙනවා. සන්නස ධර්මායතනෙට නම් ආවා. ඉතින් ඒත් හොඳ. සන්නස මහව මහව ඥානාලෝක නැසෙත් කරනවා ඉතින්. ඒක තමයි. හරි හරි. චේතනත් හොඳට ඉගැන්වෙනවා දැන්. 60කට කිට්ටු කියලා කිව්වේ 57ක් වගේ එහෙම. ඒ මුකුත් ඉන්න නෙවෙයි සන්නස් අර වැඩක් කරන නිසා. විසුද්ධි මාර්ගය කරන, අභිධර්මයේ කරන, පාලි මේ පාලි ටික කරන, විනය කරන. කොච්චර දෙයක්ද නේද? අට කතාව පිළිගන්න පිරිසක් හැදෙනවා කියන්නේ ලොකු දෙයක් නේ. අපිට දැන් බය නැතුව කතා කරන්න පුළුවන් පිරිසක් හැදෙනවා. අනාගතේ බය නැතුව ඇවත් දෙසන්න පුළුවන්. සීමාවකට එන්න ඉන්න පිරිසක් හැදෙනවා නේද? ලොකු දෙයක් ඉතින් ඒක. පිළිගන්නේ නැහැ නිසා යෝගාශ්‍රමෙම කොච්චර ඉන්නවා. ඔය එක එක වල්පල් දේශන අහන්නේ මේවා හරියට කෙරෙන්නේ නැති හින්දා නේ. අර බණ මේ බණ නේද? විපස්සනා කී කී වහනවා ඉතින්. සමහරු සිවුරුත් ඇරලා යනවා අන්තිමට මොකක්වත් නැතුව ඉතින්. මං ඒකයි ඉතින් ප්‍රශංසා කරන්නේ තුන්හන්සලාට කොහේ හරි අර නිවැරදි වැඩක් ඉතින් කෙරෙන නිසා. ඊට පස්සේ අධිකරණේ කියනකොට ඉදානේ අමූලකං චේවතං අධිකරණං හෝති ඉති එත්ත කියන මේ තැන යස්මා අමූලක ලක්කණං පුබ්බේ උත්ත. අපි චුට්ටක් ඒ ඡේදය කවුරු හරි සාන්නස නමක් කිය.
ඉදානි අමූලකං චේවතං අධිකරණං හෝති ඉති එත්ත යස්මා අමූලක ලක්කණං පුබ්බේ උත්තං තස්මා තං අවත්වා අපුබ්බමේව දස්සේතුං අධිකරණං නාමාති ආදිමාහ තත්ත යස්මා අධිකරණං අධිකරණට්ඨේන ඒකම්පි වත්තු වශයෙන් නානා හෝති තේනස්ස තං නානත්තං දස්සේතුං චත්තාරි අධිකරණානි චත්තාරි අධිකරණානි විවාදාධිකරණං කරණන්ති ආදි ආදිමාහ කෝපන සෝ අධිකරණට්ඨෝ යේනේතං ඒකං හෝතිති හෝතිති සමතේහි අධිකරණි අධිකරණීයත తస్మా తం అదికిచ్ఛ
యం అదికిచ్ఛ
యం అదికిచ్ఛ ఆరబ్బ పటిచ్ఛ సందాయ సమత వత్తంతి తం అదికరణంతి వేదితబ్బం అట్ట కతాసు పన ఉత్తం అదికరణంతి కేచి గాహం గాహం వదంతి కేచి చేతనం కేచి అఖంతి కేచి వోహారం కేచి పన్నంతి పన్నన్ పన్న పన్నత్తింతి పున ఏవం విచారితం యది గాహో అధికరణం ఏకో అత్తాదానం గహిత్వా సభాగేన విక్కునా సద్దిం మంతయమానో తత్త ఆదీనమం దిస్వా పున
చజతి
పున చజతి అధికరణం సమతపత్తం భవిష్యతి యది చేతన అధికరణం అధికరణం ఇదం అత్త అత్తాదానం గన్హామీతి ఉప్పన్నా చేతన నిరుజ్యతి యది అఖంతి అధికరణం అఖంతియా అత్తాదానం గహిత్వాపి అపరభాగే వినిశ్చయం అలభమానో వా కమాపి కమాపితో వా వజతి చజతి యది వోహారో అధికరణం కతెంతో ఆహిండిత్వా అపరభాగే తున్హి హోతి నిరవో ఏవమస్త తం అధికరణం సమతపత్తం భవిష్యతి తస్మా పన్నత్తి పన్నత్తి అధికరణంతి తంపనేతం మేతున ధమ్మ పారాజికాపత్తి మేతున ధమ్మ పారాజికాపత్యా తబ్భాగ్యా పెయ్యాలం ఏవం ఆపత్తాధికరణం ఆపత్తాధికరణస్య తబ్భాగ్యంతి చ వివాదాధికరణం సియా కుశలం సియా అకుశలం సియా అభ్యాకతంతి చ ఏవమా ఏవమాదీహి విరుజ్యతి నహితే పన్నత్యా కుశలాది భావం ఇచ్చంతి నచ అమూలకేన పారాజికేన ధమ్మేనాతి ఎత్త ఆగతో పారాజిక ధమ్మో పన్నత్తి నామోతి కస్మా అచ్చంత అకుశలత్త.
දැන් ටිකක් අර ගැඹුරු කාරණයක් ඔය කියනවා. කෙටියෙන් ඉතින් සමහර අර්ථ තේරුම් ගමු. ටීකාවත් එක්ක පස්සේ ඉතින් නොතේරෙන තැන් හිමීට බලාගන්න. මේකේ ඔය මේ ටික තේරෙන්නේ මේ ඉදිරි කොටසොත් ඇත්තටම කරපුවම ඔය පිටුවක් එකහමාරක් වගේ යනකම් විතරයි. ඔය ටික ඔහොම තියෙන්නේ. මේක ටිකක් අර ගැඹුරු කාරණයක් ඔය කියන්නේ. අට කතා සුපන නැහැ මෙතන නේද අපි. ඉදානි අමූලකං චේවතං අධිකරණං හෝති ඉති එත්ත. දැන් ඔය අධිකරණ කියන මෙච්චර මේ විස්තරයක් යන්නේ පෙළේ ආවනේ අමූලකං චේවතං අධිකරණං කියලා පදේ. ඕකේ ඊට පස්සේ ඊළඟට විස්තරේ ගලපනවා ඊළඟ ශික්ෂා පදයටත් අදාළවන්නම තමයි මේ විස්තරය ඊළඟට යන්නේ. අඤ්ඤ භාගියස්ස අධිකරණස්ස කියලා එනවනේ. ඒ අධිකරණවල තියෙනවා අධිකරණයකට තවත් අධිකරණයක් අඤ්ඤ භාගිය වෙන්නේ කොහොමද? තව අධිකරණයක් තබ්බාගිය වෙන්නේ කොහොමද? අන්න ඒ වගේ මේ කොටස් වලට තබ්බාගියයි මේ කොටස් වලට අඤ්ඤ භාගියයි ඔන්නෝම බෙදීමක් තියෙනවා. ඒවටත් පොඩි පාරක් හදාගෙන දැන් මේ ඉස්සරහට යන්නේ. ඔක අනිත් ටිකක් කිව්වහම තව ටිකක් තේරෙනවා. අපි දැනට කියලා තියෙන ටික නිකන් අර්ථ හොයමු. එත්ත යස්මා අමූලක ලක්කණං පුබ්බේ වුත්තං. අමූලකං චේවතං අධිකරණං කියන එකේ මේ පෙළ වාක්‍යයේ අමූලක කියන එක අමුතුවෙන් දැන් විස්තර කරන්න ඕනේද? ඒක දන්නවා. ඇයි මුල් රහිතයි.
කාරණා රහිතයි බොරුවක් කියන කෙනේ අමූලක කියන්නේ. හැබැයි තං අවත්වා අපුබ්බං ඒව දස්සේතුම්. කලින් අපිට මේ අධිකරණ කියන පදේ විස්තර කරපු තැනක් හම්බුන්නේ නැහැ. නිදානිදිවත් එහෙම හම්බුන්නේ නැහැ විනය පිටකේ. දැන් තමයි හම්බුනේ. එමනම් මේක දැන් විස්තර ඇතුව දැනගන්න ඕනේ. තත්ත යස්මා අධිකරණං අධිකරණට්ඨේන ඒකම්පි වත්තු වශයෙන් නානා හෝති. අධිකරණය අධිකරණාර්ථයෙන් එකක් වද වස්තු වශයෙන් නානත්ව වේ. පැහැදිලිද? වස්තු වශයෙන් ඒක නානත්ව වේ. ඔතනදී ඔය අධිකරණට්ඨේන කියලා කියනව නේද? මෙතන අධිකරණට්ඨේන කියන එකට ටීකාවේ කියන්නේ සමතේහි වූප සමේතබ්බට්ඨේන. ඒ කියන්නේ සමතයන්ගෙන් සංසිඳවන අර්ථයෙන් අධිකරණේ එකක් වුණාට වස්තු වශයෙන් වෙනස්. ඇයි? සමතයන්ගෙන් සංසිඳවනකොට සමහර වෙලාවට විවාද වශයෙන් අධිකරණයක් පවතිනවා. සමතයන්ගෙන් සංසිඳවනකොට සමහර වෙලාවට අනුවාද වශයෙන් අධිකරණයක් පවතිනවා. සමතයන්ගෙන් සංසිඳවනකොට සමහර වෙලාවට ආපත්‍ය අධිකරණයේ පිහිටනවා. ඒ අධිකරණයේ ලක්ෂණ අර්ථ වශයෙන් එකයි. සමතයන්ගෙන් මොකක් වුණත් සමතයන්ගෙන් සංසිඳවනවා. ඒ අර්ථයෙන් අධිකරණ කියලා කියන්නේ. පැහැදිලි දර්ශිතු. අධිකරණ කියන එකේ ප්‍රධාන අර්ථය ඕක ඈ. ඔබ හන්සේ අර ඉස්සෙල්ලා මොකක්ද එකක් කියවනේ? ප්‍රශ්නෙටත් වඩා සමතයන්ගෙන් සංසිඳවන දෙය කියන අදහස ඈ. එතකොට දැන් අධිකරණයක් පැමිණුණා කියලා කියන්නේ සමතයන්ගෙන් සංසිඳවන්න දෙයක් දැන් තියෙනවා. අන්න අධිකරණය. තව අර්ථ තියෙනවා. තේනස්ස තං නානත්තං දස්සේතු. එහි නානත්වය දක්කණ්ඩ තමයි චත්තාරි අධිකරණානි විවාද අධිකරණ අනුවාද අධිකරණ ආපත්‍ති කිච්ච කියලා කොටස් තුනක හතරකට බෙදුවේ. කෝපනසෝ අධිකරණ අට්ටෝ. ඒ අධිකරණ අර්ථය කවරක්ද? යේනේතං ඒකං හෝතිති. යමකින් ඒ එකක් වෙයි කියලා කිව්වනේ. පැහැදිලිද? මොකෙන්ද අධිකරණ අර්ථය එකක් වෙන්නේ? සමතේහි අධිකරණීයත. අර කලින් කිව්ව විස්තරේමයි දැන් මම මේ කියන්නේ ආපහු. සමතයන්ගෙන් ඔතනත් අධිකරණීයතා කියලා පදයක් තියෙනවනේ. ඒ කියන්නේ සංසිඳවිය යුතු බැවි. බය වෙන්න අවශ්‍ය නැහැ මේ වචන වලට ඉදින්. සමතයන්ගෙන් සංසිඳවන දේ කෙටියෙන් ඇහුවොත් අධිකරණයක් කියන්නේ මොකක්ද? සමතයන්ගෙන් සංසිඳවන දේ. තස්මායන් අධිකිච්ච යමක් අධිකෘත්‍ය කොට යමක් ආරම්භය යමක් පටිච්ච හේතු කොට යමක් සඳහා සඳහය සමතාවත්තන්ති සමතයෝ පවතිද්ද තං අධිකරණන්ති වේදිකබ්බ. මේ විනේ අපි කතා කරන අධිකරණය. ඒක අධිකරණයයි දතේතුයි කියලා කියනවා. අට්ඨකථාසුපන මුත්ත. අට්ඨකතාවන් වල පැරණි අටුවාවන් වල තවත් විස්තර මේවා කියලා තියෙනවා. අධිකරණන්ති කේචි ගාහං වදන්ති. සමහරු මේ අධිකරණය කියන එක ගාහයයි කියක්. මොකද්ද මේ ගාහං කියලා කියන්නේ? ගාහಂತಿ අසුකං චෝදෙස්සාමි ඉති මනසා චෝදනාකාරස්ස ගහන. මං එහෙනම් අසවලාට චෝදනා කරන්නම් කියලා මනසින් හිතන එකක් තියෙනවනේ. අන්න ඒ මනසින් ගැනීම තමයි මේ අධිකරණය කියලා සමහරු කිව්වලු. මේවා දැන් මේ අර්ථය පැහැදිලි කරන එක එක කට්ටියගේ මතත් කියලා විස්තර කරලා ඊට පස්සේ අවසාන අපිට පැහැදිලි එක කියනවා. සමහරු කෙනෙක් වන්නත් අර විදිහට හිතන්න එපා. මනසින් මෙන්න මෙහෙම එකක් කරන්න ඕනේ. ඒක අධිකරණයේ විදිහට යනවා. ඉතින් අධිකරණේ මොකද්ද කියලා අහපුවම සමහරු එහෙම උත්තර දුන්නා. කේචි ගාහං වදන්ත. කේචි චේතන. ඕකම චුට්ටක් වෙනස් කරලා සමහරු චේතනාව තමයි අධිකරණය කියලා කිව්වලු. චේතනන්ති චෝදිස්සාමි uppannan චේතන. දැන් චෝදනාවක් කරනවා කියලා මනසින් ගන්න එක සමහරු කියවල ගාහං. එහෙනම් මං චෝදනා කරන්නම් කියලා ඊළඟට සිතක් උපදිනවනේ, චේතනාවක් පහළ වෙනවනේ. ඒකත් අධිකරණය කියලා සමහරු ගත්තලු. සමහරු කිව්වලු අක්කන්තින් කේචි. කේචි අක්කන්තින්. අක්කන්ති කියලා කන්ති කියලා කියන්නේ ඉවසීමනේ. අක්කන්තින් කියලා කියන්නේ නොඉවසීම. මොකකටද නොඉවසන්නේ? චූදිතකේ uppannan අක්කන්ති. අර චෝදනාව ලබන්න ඉන්න කෙනා කෙරෙහි නොඉවසීම. ඒ එතකොට යා කෙරී ඉවසන්නේ නැත්නම් චෝදනාවක් කරනවා කියන සිතක් පහළ වෙනවනේ. ඒ නොඉවසීම අධිකරණය කියලාත් ගත්තලු. මේ කියන්නේ ඒකයි. චූදිත කස්ස විපත්තින් දිස්වා උප්පන්නං කෝදං අසහනං. ඒකත් අධිකරණේ කියලා කිව්වලු. සමහරු කියනවා කේචි වෝහාරං විවහාරේ. මොකද්ද වෝහාරං කියලා කියන්නේ? චෝදනා වසප්පවත්ත වචන. දැන් චෝදනා කරන්න වචනයක් ගන්නවනේ මොනවා හරි උභහන්සේ පරාජිකයි කියලා හරි. ආන් ඒකත් අධිකරණේ කියලා ගත්තලු. කේචි පන්නත්ති. සමහරු ප්‍රඥප්තියත් අධිකරණේ කියලා ගත්තලු. චෝදනා වසප්පවත්ත නාම පඤ්ඤත්ති. නාමයක් තියෙනවනේ දැන්. ඒකත් අධිකරණේ කියලා ගත්තලු. පුන ඒවං විචාරිතං. ආපහු මේක ගැන විස්තර කියලා තියනවලු. යදි ගාහෝ අධිකරණං නාම. අර ගාහේ කියන එක අධිකරණේ නම්. ගාහේ කියලා කිව්වේ මනසින් චෝදනා කරන්න ගැනීම. ඒකෝ අත්තාදානං ගහෙත්තා. එක්කෙනෙක් අත්තාදානයක් කියලා කියන චෝදනාවක් ගෙන සභාගෙන භික්ුණා සද්දි මන්තේමාන. සභාග භික්ෂුවක් සමග කතා කරනකොට තත්ත ආදීනවන් දිස්වා පුන චජති. දැන් මනසින් හිතනවා මම අසවල් භික්ෂුවට චෝදනා කරන්න ඕනේ කියලා. සමහරු කියනවනම් ඒ මනසින් ගත් එකයි අධිකරණේ කියලා. අපි හිතමු Tamante මනසින් ගැනීම කාත් එක්ක හරි ගිහිල්ලා කතා කරනවා. සභාගෙන බික්කුණා සද්දින් මන්තේමාන. ඒක කතා කරනකොට අනුන් අනිත් ස්වාමීන් වහන්සේ නිසා ආදීනෝ පේන්න ගන්නවා මේ චෝදනාව කරන එකේ. එහෙම වුණාම මේක මොකද කරන්නේ? දැන් හිතින් අතාරිනවා. පුන චජති. තස්ස තං අධිකරණං සමතප්පත්තං භවිස්සති. එතනම මේ අධිකරණේ මොකද වෙන්නේ? සමතේටපත් වෙනවා. යදි චේතනා අධිකරණ. චේතනාව නම් අධිකරණේ කියලා සලකුවේ ඉදං අත්තාදානං ගන්හාමීති. උප්පන්නා චේතනා නිරුජ්ජති. අත්තාදානය කියලා කියන චෝදනාවක් ගනිමි යන මේ චේතනාව නිරුද්ධ වෙලා යනවා. ඒකෙන් චේතනාව පස්සේ නිරුද්ධ වෙනවනේ. යදි අක්කන්තින් අධිකරණං අර නොයවසීම අසහනේ ක්‍රෝධේනං අධිකරණය. අක්කන්තිය අත්තාදානං ගහෙත්වාපි අපරභාගේ විනිච්ඡයං අලබමානෝවා කමාපිතෝවා චජති. සමාව හරි ලැබුණොත් ඒකත් අතහැරෙනවනේ. යදි වෝහාරෝ අධිකරණ කියන වචනේ නම් අධිකරණ, විවහාරේ නම් අධිකරණය. කතෙන්තෝ ආහින්දිත්ත අපරභාගේ තුන්නී හෝති නිරවෝ. කිය කිය ඇවිදලා පස්සේ නිහඬ වුණොත් අධිකරණේ ඉවරයි. ඇයි දැන් කතා කරන්නේ නැත්තම් එතන අධිකරණේ ඉවරයි. වචනේ නම් අධිකරණේ. මේ කෙන කෙනා හිතපු දේවල් ඉති. නිස්සබ්දුනහම අධිකරණේ ඉවරයි නේද? නිරවෝ කියලා රවෝ කියන්නේ රව ධාතුව නේද? රූ ධාතුවක් තියෙන සද්ධාර්ථේ. ඒ ධාතුවෙන් රවති විරවති කියලා එහෙම කියන හයියෙන් කෑ ගහනවා නම් විරවති කියනවානේ. ඒත් නිරවෝ කියලා කියන මොකුත් සද්ද නැහැ. සද්ද නැතිවට අධිකරණේ ඉවරයි. කතා කරන ගමන් විතරයි අධිකරණේ තියෙන්නේ. ඒවන් අස්සතං අධිකරණං සමතප්පත්තං භවිස්සති. මෙසේ අධිකරණයත් සමතේටපත් වෙනවා. තස්මා පන්නත්ති අධිකරණන්ති. ප්‍රඥම්ති අධිකරණේයි තම්පනේත. එයත් මේ තුන ධම්ම පරාජික ආපත්‍ති. මෙවුන්දම් සේවන පරාජික ආපත්‍ය මෙවුන්දම් සේවන පරාජික ආපත්‍යයට තබ්භාගීයයි. මේ ඉස්සරහට කියන පාට ටිකක් මේ කියන්නේ. අපි ඒ ටික පෙළේ පාටත් එනවා. ඒවං ආපත්‍ය අධිකරණං ආපත්‍ය අධිකරණස්ස තබ්බාගියං. ඒ තබ්බාගිය සහ අඤ්ඤභාගිය වෙන්නේ මොන අර්ථයෙන්ද කියන එක කියලා දෙන්නම් ඉස්සරහට. විවාද අධිකරණං සියා කුසලං සියා අකුසලං සියා අව්‍යාකතං ඒවමාදීහි විරුජ්ජති. ප්‍රඥප්තිය අධිකරණයන් නම් මේවත් එක්ක මේක විරුද්ධ වෙනවා. නැහිතේ පන්නත්ියා කුසලාදී භවං ඉච්ඡන්. ප්‍රඥප්තිය කුසලයක් වෙන්න පුළුවන්ද? දැන් පුටුව කියන ප්‍රඥප්තිය කුසලයක්ද අකුසලයක්ද අව්‍යාකතද කියන්න බෑනේ. විපාකද නැහැ. ඒක පැනවීම. පරමාර්ථනේ කුසල අකුසල අව්‍යාකත වශයෙන් පවතින්නේ නේද? අන්න පළවෙනි සිත ප්‍රඥප්තියක් නෙවෙයි පරමාර්ථයක් නේ. ඒතර ප්‍රඥප්තියක් වෙන්න බෑ. නච අමූලකේන පරාජිකේන ධම්මේනිතේති ආගතෝ එත්තාගතෝ පරාජික ධම්මෝ පන්නත්ති නාම හෝති. පරාජිකා ධර්මේ ප්‍රඥප්තිය නම් වේ. කස්මා අච්ඡන්ත අකුසලත්ත ඒකාන්තේ අකුසල් බැවින් උත්තම් පිහිතං ආපත්‍ය අධිකරණං සියා කුසලං සියා අව්‍යාකතං. එහෙම පාඨයකුත් තියෙනවා. ඔන්න ඔය ටික විස්තර කරලා මේක ඉස්සරහට මේ ටික අපි ඔක්කොම එකට කියන්න වෙනවා.
ඒ අඤ්ඤභාගී තබ්බාගී එක පොඩි සටහනක් හරි හදලා ඊළඟ දවසේ අපි එහෙම උනොත් කතා කරමු. අදට අපි මෙතනින් නවත්තමු. මොකද මේකේ ඊළඟ ටික පටන් ගත්තොත් අන්තිම වෙනකන් යන්න ඕන සංස නැත්තම් ඊළඟ දවසේ ආයෙ කියන්න වෙනවා. අර අර සාධනීය කරන කොට ඒක මැද නවත්තපුවම අමාරුයි. නාය ක්‍රමයක් තියෙනවා. මෙතෙන්ට එනකන් අපි පොඩි දැන් තැනකට ආවා කෙටි. ඊට පස්සේ අපි ඊතර ටික ඊළඟ දවසේ කතා කරමු. දැයි එහෙමනම් අද දවසේදීත් අධ්‍යයනය කරගත්තා වූ සීලෝම පුණ්‍ය ශක්තිය බලේ සීලු දෙනා වහන්සේලාට බොහොම පහසුවෙන් නිවන් දකින්නම උපනිශ්‍රයක් වේවා කියලා අපි අධිෂ්ඨානය කරමු.